හොඳයි සිංහතුනි. දැන් මම ඔබට හිතන්න කියපුව එක ඔබ මගෙන් අහලා ඉවර හරින්. අම්මා ජීවත්ව සිටීම හොඳයි සිතන ජාතිය අම්මා මියාම නිසා දුකක් ඇති වූ බව පැහැදිලි. නමුත් දුක් විඳින පනා දෙන අම්මා තවදුරටත් ජීවත්ව සිටීම හොඳ නැතයි සිතන ජාතිකයාට අම්මා මියාම දුකක් වන්නේ කෙසේද? ඒක තමයි හිතන්න කිව්වේ. ඕක හිතෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඔබ හරියටම හරි. මේ අහලා තියෙන්නේ ස්වාමීනි මා සම්මාදී ඉදිරියටපත් වන්නේ කෙසේද කියලා. ස්වාමීනි මා සම්මාදිට්ඨියටපත් වන්නේ කෙසේද? ඒකයි බෙන්ගදේ මම ඔබට කිව්වේ මේ ඔබ හිතන තරම් ලේසි එකක් නෙමෙයි මේක. ඒක නිසා ඔබට හිතන එක නෙමෙයි මං කියන්න හදන එක හිතලා බලන්න කියලා. දැන් ඔබ හිතලා බලන්නේ මං කියන්න හදන දේ. මිසක් ඔබට හිතෙන දේ නෙමෙයි. ඔබට හිතන දේ හරිනම් පින්වතුනි දැන් ඔබ වැඩේ කරගෙන දැන් ඔබ වැඩේ කරගෙන ගොඩක් කල් ඔබට හිතන දේ නෙමෙයි හරි මං කියන්න හදන දේ හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මම උත්සාහ කරනවා මං කියන්න හදන දේ ඔබතුල ඉඳවන්න. දැන් ඒක ලොකු වචන හරඹයක් කරන්න මේ හදන්නේ. එදා බදාද මුළු දවසම ওই වචන හරඹ කළා පින්වද? ඒකල්ලත් මං හිතන්නේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති. ඒ වගේම පිටුදුනේ සමහරවිට මෝඩ කෙනෙක් ඉන්න පුළුවන්. ඕක මේ මං කියන්නේ මං හිතන් ඉන්නේ විදිහට ඕක ගැලපෙන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. ඕක වැරදි. ඕක වැරදි. ඕක හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. මම යනවා යන්න කියන යා. මේ මෝඩ මිනිස්සුත් ඉන්නවා. කොච්චර කිව්වත් මං කියන්න හදන දේ තේරෙන්නේ නැතුව. Taman හිතන දේම ඔළුවේ තියාගෙන කටයුතු කළා. අන්තිමට ගැටෙනවා 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 කියලා අයින් වෙලා යනවා. මම ඔබට කියන්නේ මේකදී ඔබ හිතන දේ නෙමෙයි මං කියන්න හදන දේ තේරුම් ගන්න උත්සාහ කරා. එහෙනම් ඔබ හිතන එක අයින් කළාද? මං හිතවන් කියන්න ඔබ හිතන දේ. තමන් කැමති වීම ඉෂ්ට වීම සැප, තමන් කැමති දේ ඉෂ්ට නොවීම දුක. හරිද නැද්ද? හරියට හරි. බල්ලට තේරෙන එක තේරෙන ඔබට. නැද්ද? බල්ලට කරුල කැල්ලක් අරගෙන කියලා කරවල කියලා දැම මුට්ටියට බැහුවා. බල්ලට කොහමද? දුකයි. බල්ලා කැරගෙන වටේ කැරගෙන කු ගාන වටේ යනවා. ඔබද නැද්ද? හා. ඉතින් බල්ලට දැනෙන්නේ ඔබට දැනෙනවා පින්වතුනි. බල්ලා සම්මාදිට්ඨිය නම් ඉන්නේ ඔබත් එහෙම තමයි. ඒකයි. ඒකයි මම ඔබට කියන්නේ විඳින දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ. පින්වතුනි අවබෝධ කරන්න ඕනේ දුකක් ගැන කතා කරන්නේ. බැරෑරුම් බැරෑරුම් හරි ඔබට අහස පොළොව ගැටලන්න වෙනවා. ඒක කිව්වේ අද පැරසිටමෝල් දන්සලක් තියෙනවා ඉස්සරහා. යන ගමන් අරයි යන්න අවශ්‍ය ප්‍රමාණය කියලා. සමහර බොහෝ දෙනෙකුට තේරෙන එකක් නෑ. ඒකයි මේකදී මහා පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙකුට මේක තේරෙයි. හැබැයි හොඳට මතක තියාගන්න පින්වදිනේ මේක තේරුණා කියන්නේ ඔබ අරිහත් වුණා නෙමෙයි කියන එක. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තේරුණා කියන්නේ කවුරුත් අරිහත් වුණා නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තේරුණා කියලා කියන්නේ ඒකද? සම ඔබ සෝතාපන්න වුණා. නිසං අරිහත් වුණා නෙමෙයි. ත්‍රිපිටකේ හැමම තියෙනවා. අරිහත් කියන්නේ තව ගොඩක් දුර තියෙන එකක්. සාක්ෂාත් කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මතකයිනේ මේ අනන්ත සසර? ඒ වගේම එකක් ඉස්සරහට එකතු වෙනවා. සාක්ෂාත් කරගත්තේ නැත්නම්. සාක්ෂාත් කරගන්න පුළුවන්. එක රැයෙන් නෙමෙයි. එක රැයක් එළි වෙනකොට නෙමෙයි. දිගින් දිගටම ව්‍යායාම කරන්න ඒ උදෙසා. අවබෝධ කරගන්න අවබෝධයේ මනසිකාර කරා. එතරම් තියෙනවා. අවබෝධ කරන්නේ ඒ අවබෝධයේ මනසිකාර කරා. මේ පරිත්‍සමුප්පාද න්‍යාය ඔබට කියලා දෙන්න මම උත්සාහ කරන්නේ සිංහතනේ. ඔබට පෙන්වන්න අපි මෙච්චර කල් කරපු මේ වැඩපිළිවෙල හරි කියලා. ඒක මම බදා දාපු අයට ඔප්පු කරලා පෙන්නවා. එයන් මේ අපි යන පාර තිතටම හරි කියලා. මොකද දහමට දාලා බැලුවාම ගැලපෙන නිසා හරියට හරි. විනේට දාලා බලලා පෙන්නුව ගැලපෙනවා. සත් ඊළඟට සූත්‍රයට දහම්සල බැලුවා ගැලපෙනවා. මතකයිද බදා දාපු අය? එහෙනම් මේකෙන් ඔය මෙච්චර කල් කරගෙන ආපු වැඩ පිළිවෙල හරි. ඒක තමයි මේ ඔප්පු කරන්න ඕනේ වට ඔබට. ඉතින් මේක ටිකක් තේරුම් ගත්තොත් එහෙනම් මේකෙන් ඔබට තව අවබෝධයටපත් වෙනවා. ජීවිතේ සම්බන්ධ හැබැයි මම දෙක තියාගන්න මේක එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ පිටින්. මේක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඔබ දැන් සසරට තිත තියෙන ඉවරයි. ඔබට මේක තේරුම් ගන්න බැරි වුණා අනන්ත සසරෙම. ඒ කියන්නේ අරිහතුන් වහන්සේලා මුණ ගැහිලා. මහා ප්‍රඥා මුණ ගැහිලා. තථාගතයන් වහන්සේලා මුණ ගැහිලා. උන්වහන්සේලා කියපු මාත්‍රයක්වත් තේරුන්නේ නැහැ මේක සම්බන්ධ. මං වගේ සොච්චම් මිනිහෙක් ඉස්සරහා මේ කොච්චරකට තේරෙද කියලා මම හිතාගන්න බෑ. නමුත් එදා පිංගදුන අඩුපාඩු දීවි ඔබගේ වෙන්නේ නැදනේ. නමුත් මේ අඩුපාඩු අද පිරිලන. අර මහා ප්‍රඥාවගේ නැතත් මේ යන්තම් ප්‍රඥාව තියෙන මගෙන් මේක අහගත්තා. හොර යන බැරි වෙන එකක් නැහැ. මංගවන මම පරිත්‍සමුපාදයට බයයි. දැන් ඊයේ භාවනා වැඩසටහනේ ධර්ම ධම්මහඳුර මට චෝදනාවක් එල්ල කළා. මමද භාවනා වැඩසටහන ඉදපොයි. ඒ චෝදනාව තමයි උන්වහන්සේ දවසක් වැලිමලුවට ආවලු මේ සතිය මුල ගිරම්පස එකක් අරගෙන මම උන්වහන්සේට කතා කළේ නැහැලු. උන්වහන්සේට දොස් කිව්වෙත් නැහැලු. ගිරම්පස එක අරගෙන පල්ලෙහා වැලි ටික හොඳට වෙනවද කියලා ඇහුවලු එච්චරලු. ඉතින් උන්වහන්සේ ගෙතර ඉදුණාද හොඳටම උන්වහන්සේ දොස් කියපු නැති එකට උන්වහන්සේ මගේ වැඩක් නැද්ද කියලා ඇහුවා. එහෙමවත් ඇහුවේ නැහැ. දෙයකට හේතුව මොකුත් නෙමෙයි. ඒකට හේතුව මොකද්ද? පටිච්චසමුප්පාදය. උන්වහන්සේ මතක් කරන්න ගවනම් උන්වහන්සේ වැලිමලුවේ නේද මම වැලිමලුවේ මොකද්ද කර කර හිටියේ කියලා. ඔරුවට අත තියාගෙන එහෙට මෙහෙට යනවා දැක්කේ නැද්ද කියලා අහලා බලන්න මතක් කරන්න හොඳට මතක් කරන්න ඕන මතක් වෙයි. මේ ඔරුවට අත තියාගෙන ඔළුව අත ගගා එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා මොකටද? එහෙදනේ මේ පටිච්චසමුප්පාදය කියන ගැඹුරු න්‍යාය ඔබට තේරුම් කරන්න පුළුවන් විදිහක් හොයනවා මම. මට තේරුම් ගන්න එක පිළිගන්න ඉතර අමාරු නෑ. එහෙනම් පරිසම්පද ලේසි කියලා නෙමෙයි. මට තේරුම් ගන්නවා කියන එක ඔබට තේරුම් කරලා දෙන තරම් අමාරු නෑ. මොකද මට තේරුම් ගන්න තියෙන පිළිගන්න මගේ ඥානය. නමුත් ඒක ඔබට තේරුම් කරන්න ඕනේ ඔබගේ ඥානයට ගෝචර වෙන පරිදි. එතන මම 17 කල්පනා කරනවා එක එක විදි කොහොම මේක මෙහෙම මෙහෙම කළොත් මෙහෙම ඒ මෙතන තේරෙන්නේ නැතු වේයි. ඊනද මේක මෙහෙම මෙහෙම කියන ඒතර මෙතන තේරෙන්නේ නැතු වේයි. ඔය ඔක්කොම හොයලා 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 තමයි පිංගුදනේ. අඳුරේ කොච්චර හෙව්වත් එන්නේ නැහැ පිංගුදනේ එකක්වත්. ඊට පස්සේ අදිස්ථාන කරනවා. ධර්මාසනයට ආවට පස්සේ බුද්ධ ශක්තියේ බලය ක්‍රියාවට නැගිලා ඔබට අවශ්‍ය පරිදි මේක කියවේවා කියලා. ඉතින් මං එන්නේ සමහරට තියෙන සැකයකින්. මොකද්ද සැකේ? සමහරට මම මේක කියාගෙන යද්දි මට මේ හිර වෙයි. ඔබට කියාගන්න බැරි වෙයි. එහෙම එන්නේ. නැත්නම් මේ ධර්මාසනෙට ලොකු බලයක් තියෙනවා. ඒකේ මේ පුටුවටද? ඈ මේ පුටුවටද? නැත්නම් මේකේ පඳුරු ගැට ගහයි ඒකයි බය. මේ පුටුවට නෙමෙයි පිටුනේ ධර්මාසනය කියන එකට. මොකද ධර්මාසනය කියන්නේ තථාගතයන් වහන්සේට අයිති තැන. අපි කවදාකවත් බණ ටිකක් කියන වෙලාවට හැරෙන්න පිටුනේ ධර්මාසනයේ ඉඳගන්නේ නැහැ. දානයක් වළඳන්නවත් නිකන් කකුල් දෙක කැඩෙන්න ගියත් ධර්මාසනයේ ඉඳගන්නේ නැහැ. ඔතේ ධර්මාසනයේ ඉඳ ගන්න අයිතිය තියෙන සතාගතයන් වහන්සේට විතරයි. තථාගතයන් වහන්සේගේ ගුරුවරයා හෙවත් ශ්‍රී සද්ධර්මය කියන වෙලාවට විතරයි. මොකද කරන්නේ? ධර්මාසනේ ඉඳගත්ත හැකි ඕනේ කෙනෙකුට. අනිත් එක වෙලාවක ධර්මාසනේ අයිති නැහැ වෙනතෙන්. ධර්මාසනේ ලොකු බලයක් තියෙනවා. ඒකෙදි පින්වදිනේ සීල දෙනාගේ පුණ්‍ය ශක්තියට දේවල් කතා වෙනවා. ඉතින් අන්තිමට ඒව තමයි මේ කතා වෙන්න යන්නේ. ඒක 17 කල්පනා කර කර ඉන්න වෙලාවට පින්වදිනේ. නිච්චිනේ. සමහර පොඩි හාමුදුරන්ට මම කියලා දෙනවා ස්වාමීනි මම ඔබ වහන්සේත් එක්ක කතා කළේ නැහැ කියලා ඔබ වහන්සේ අහිතක් හිතා ගන්න එපා කියලා. දැන් පොඩි හාමුදුරු යන ගම මා දිහා බලන උන්වහන්සේත් එක්ක hinaවේ කියලා. එතන මම උන්වහන්සේලා දිහා සමහරට බලන්න පුළුවන් මට නිච්චි නැහැ. ඇයි නිච්චි නැත්තේ? මගේ නිච්චි වෙන දැනගෙන ඉතින්. ඒ සමහර උන්වහන්සේ හිතන්න පුළුවන් මම මොකක් හරි වැරද්දක් කළාද ඒක නිසා ගුරු හාමුදුරුවෝ දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා ඊළඟ උන්වහන්සේ පෙළිනවා. ඊළඟට ගියා නායක හඳුරුන් යහන ගුරු හඳුරු මාත් එක්ක කතා කරේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් කියලා මොකක්ද දන්නේ මං කර බැලද්ද එහෙම ඒ තරම් ගැඹුරු දෙයක් පිටින් මේ ඔබට කියන්නේ නැහැ තම තම නැනපමණින් දැනේ මේක කොහොම හරි දැනගන්න බලන්න එහෙනම් එදා දාන ධම්ම හඳුරුවත් එක්ක මං කතා කරේ නැහැ නෙමෙයි මට නීචි නැහැ ඒකනේ යන දැන් බලමු දැන් අපි කතා කරලා අපින් වෙදින ලෝකේ යමක් සිද්ධ වෙනවා ලෝකේ ගෑනු කෙනෙක් මැරිලා ඔබට දුක එනවා ඇත්තටම මොකද ප්‍රශ්නයද නැද්ද ඔබගේ ඇතුලේ ගෑණියෙක් මැරිලා දුක එනවා නම් ගමක් නැහැ ලෝකේ ගෑනු කෙනෙක් මැරිලා ඔබට දුක එනවා. ලෝකේ පිරිමියෙක් මැරිලා ඔබට දුක එනවා. ලෝකේ බල්ලෙක් මැරිලා ඔබට දුක එනවා. මේක හරි කතාවක් නේ. ලෝකේ දෙයක් මැරෙනකොට ඔබට දුකක් එන්න හේතුවක් නැහැ පිටින්. ලෝකේ දෙයක් මිය යාම නිසා නම් ඔබට දුකක් එන්නේ පිටින්. ඒ කියන්නේ ඒ ලෝකේ දෙයක් මිය යාමම නම් ඔබට දුක. එහෙනම් අරූපේ ඉන්න අයට දුක නැහැ නේ? ඒ අරූපින් නැට බාහිර ලෝකයක් නැහැ. අසකන නාසය දිව කය කියන පහම නැහැ. එහෙනම් බාහිර ලෝකෙන් ඇතුළට ගන්න දෙයක් නැහැ. එහෙනම් ඒගොල්ලන්ට බාහිර ලෝකයක් නිර්මාණය වෙලා නැහැ. බාහිර ලෝකයක් නිර්මාණය වෙලා නැත්තම් එහෙනම් දුක නැති වෙන්න ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන්න ඕනේ දුක නැති තැනක් තියෙනවා. ඒක තමයි අරූපේ. අරූපෙට යන්න කියන ඔක්කොම. එහෙම දේශනා කළා නෑ පින්වත්නි. එහෙනම් හොඳ ආකාරවම දැනගන්න ඕනේ කාරණාව තමයි මෙතන මේ එළියේ තියෙන එළිය ලෝකේ නිසා නෙමෙයි දුක හටගන්නේ. ඇතුළාන්තයේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඔබ දන්නව එක දෙයක් පින්වත්නි එළියේ යම වෙච්චහම ඇතුළාන්තයේ දුක හටගන්නවා කියලා. එහෙනම් දැන් ඒකයි අපි හොයන්න ඕනේ. එහෙනම් අම්මා මැරුණහම ඇතුළේ දුක හටගන්නවා. අම්මා මැරුණහම ඇතුළේ දුක හටගන්නේ කොහොමද කියලා හොයන්න ඕනේ පින්වත්නි. ඒ දුක හටගන්නේ පින්වතුනි අම්මා ජරා මරණයට ගිය නිසා නෙමෙයි. ඒ දුක හටගන්නේ පින්වතුනි මම ජරා මරණයට ගිය නිසා. මොකද ඔය අම්මා මගේ අම්මා උනේ කවුරු හැදිච්ච හින්දාද? මම හැදිච්ච හින්දා. මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්වතුනි මම හැදෙන එක. යම් තැනක මම හැදුනා නම් ආන්නේ මම හැදිච්ච නිසා අනිවාර්යයෙන් මොකක් හැදෙනවද? මගේ දේවල් නිර්මාණය වෙනවා. එහෙනම් මගේ දේවල් වලට වෙන වලින් පින්වතුනේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් මම හැදෙන එක තමයි ප්‍රශ්නේ මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් මම හැදිලා මම ජරා මරණයට යනවා. ජරා මරණයට යන එක පින්වතුනේ ස්වභාවික දෙයක්. හේතුන්ගෙන් හටගත්ත දෙයක් තියෙනවා නම් හේතු තියෙනකල් විතරයි ඒක පවතින්නේ. හේතු නැති වෙච්ච ගමන් එතනින් එහාට ඒක ජරා මරණයට යනවා. එහෙමනම් දැන් කල්පනා කරන්න ඕනේ සිංහතනේ අම්මා මැරුණා ඇතුලේ දුක හටගත්තා ඇතුලේ දුක හටගත්තේ ජරා මරණයමයි එහෙනම් මොන මමදෝ ඉපදිලා ඉන්නේ මොන ජාතියකින්ද මේ ඉපදිලා ඉන්නේ? ඈ අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති ජාතියක. එහෙනම් දැන් ජරා මරණයට ගියේ කවුද? දැන් අම්මා පැත්තකට දාන්න. අම්මා මිය ගියා කියලා කියන්නේ සිංහලෙන් ইনফরমේෂන් එක. ඒ කියන්නේ තොරතුරක් ආපු. ඒ ইনফরমේෂන් එක ආවට පස්සේ පින්වතුනි හැදිච්ච ජාතිය ජරා මරණයට ගියා. එහෙනම් පින්වතේ ඒ ජරා මරණය ඔබට දුක ගෙනාව නම් ඔය මොන ජාතියකද හැදිලා තින්නේ? අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති ජාතියෙක් කෙනෙක්. එහෙනම් දැන් බලන්න අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති ජාතිය හටගත්තන අම්මාගේ මිය යාම මෙයාට මොකක් හටගන්නවද? දුකක් හටගන්නවා. එහෙනම් අම්මාගේ මිය යාම කියන්නේ මෙයාගේ ජරා මරණය නේද? කොහේ ඒ ජාතිය දැන් පවත්වන්න පුළුවන්ද ආයි? මෙච්චර කල් පවත් ආව ඒ ජාතිය අම්මා හිටියේ නිසා. දැන් අම්මා නැති වෙච්ච එක මම හිතන්නේ දැන් ඒ ජාතිය පවත්වන්න පුළුවන්ද ආයි? බෑ. ඒ ජාතිය ජරා මරණේ ගියා. අපි ඔක තව කතා කරමු. ඒක මට තේරෙන්නේ නැහැ. ඒක මට හොඳටම විශ්වාසයි. තව එකක් ගමු. අම්මා ලෙඩ ඇඳේ ඉන්නවා. අම්මා දුක් විඳිනවා. අම්මා මිය යාම. මෙයාට දුකයිද? අම්මා ලෙඩ ඇඳේ දුක් විඳින්න ඉන්නවා. මෙයා කැමති අම්මා මැරෙනවට. අම්මා ලෙඩ ඇඳේ දුක් විඳින්න ඉන්නවා. මෙයා කැමති අම්මා මැරෙනවනම් මොන් දුක් විඳින්න ඕනේ නැන්නේ? අම්මා මැරෙනවා. මෙයාට සතුටුයිද දුකයිද? සතුටුයිද දුකයිද? සතුටුයි දුකයි. අම්මා මැරෙනවට කැමතියි මෙයා. අම්මා මැරෙන්නේ නැහැ. දැන් මෙයාට මොකද? දුකයි දුකයි. අම්මා ලෙඩ ඇඳේ ඉන්නවා. අම්මා මැරෙනවට මෙයා කැමතියි. අම්මා මැරුණා මෙයාට සතුටුයි දුකයි. අම්මා ලෙඩ ඇඳේ ඉන්නවා. අම්මා ජීවතුන් අතර ඉන්නවට මෙයා කැමති. අම්මා මැරෙනවා. දුකයි දුකයි. පිළිකාවක් ගම්. පිළිකාවක් හැදෙන්නේ නැතුව ඉන්නවට කැමති. පිළිකාවක් හැදෙන්නේ නැහැ. දැන් සතුටේ දුකයි. පිළිකාවක් හැදෙන්නේ නැතු ඉන්නවට කැමති. පිළිකාවක් හැදුනා. දැන් දුකයි දුකයි. පිළිකාව සනීප වෙනවට කැමති. පිළිකාව සනීප වුණා. දැන් සතුටේ දුකයි. විකාර වගේද දැන් තමයි? පිළිතුරේ ඔබට ඕනේ දෙයක් තියෙනවා මේ ලෝකේ. ඔබ ඕනේ නැහැ කියලා හිතාගෙන ඉන්න. ඒක තමයි පිඟුතුනි ආස්වාදයි සැපයි සාරයි කියලා ඔබ හිතාගෙන ඉන්න ටික. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. තව ටිකකින් අපි ඔය ඔක්කොටම යනවා. ඉතින් පුළුවන් නම් නිදා ගන්න නැතුව අහගෙන ඉන්න. 100%ක් ප්‍රകൃති මානසික මට්ටමකින් මේක ඇහුවත් තේරෙන්නේ නැත්තම් ටිකක් නිින්ද ගිහින් එහෙම හැරෙනකොට පිඟුතුනි ගෑනු කෙනෙක් බුදු වුණා වගේම ඔළුවේ තියෙයි. එයා තමන්ට නිින්ද ගියා නම් කට හොල්ලන්න එපා ගෙදර ගිහිල්ලා මේ ආම්දුර මොනවද කිව්වේ කියලා. පෙරපින තමයි. නැත්තම් නිින්ද යනවා. ඒ කතාව දෙකක් නැහැ. හොඳට අහග හොඳට කල්පනා බලන්න. මේ දේ ආස්වාදයි සැපයි සාරයි කියලා දෙයක් ඔබ හිතාගෙන ඉන්නවා මේ ලෝකේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ඒවා ටික ආස්වාදයි සැපයි සාරයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා. ඔවුද නැද්ද? ඕන්නේ ආස්වාදයි සැපයි සාරයි නිසා පින්විතනි ඔබට සැරිසැරීම හොඳයි කියලා හිතිලා තියෙනවා. ඒ කියන්නේ මේ පැවැත්ම හොඳයි මෙන්න මේ වෙයි යනවනම් ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. මේ පහේව එනවා නම් පැවැත්ම හොඳයි. එහෙනම් පින්වතුනි ඔය අවිද්‍යාවෙන් තමයි ඔබ හිත ගොඩනගන්නේ. අවිද්‍යාවෙන් හිත ගොඩනගනවා නම් පින්වතුනි මේ හිත ගොඩනගන්නේ මොන જાතිය උදෙසාද? දුක් જાතිය උදෙසාද? නෑ. ආස්වාද જાතිය උදෙසයි මේක ගොඩනගන්නේ. එනේ සාර මොකද්ද? අර ඔබ හිතන් ඉන්න එක. ඔබ හිතන් ඉන්න පහ තමයි ආස්වාදයි සැපයි සාරයි කියලා ඔබ දන්නේ. වෙන මොකුත් ඔබ දන්නේ නැහැ. එහෙනම් ඒකනම් ආස්වාදයි සැපයි සාර. ඒක උදෙසා තමයි පින්විතරි ඔබ මේ ජීවත් වෙන්න හදන්නේ. එහෙනම් ඔබට බලාපොරොත්තුවක් තියෙන්නේ ඕනෑ කියලා කියන්නේ. ඕනෑ. මට ඕනෑ කියලා කියන්නේ. ඔබට ඕනෑකම තියෙන්නේ මොකකටද? අර කියපු ආස්වාද සැපසාරේ හොයන්න. ඒක තියෙනවා නම් සැරිසරුවට කමක් නැහැ කියන මානසික මට්ටමේ ඉන්නේ. අවිද්‍යාව කිව්වේ ඕකට. සැරිසරීම හොඳයි. ඇයි මේවා ආස්වාදයි සැපයි සාරයි. එහෙනම් මේවා ලැබෙනවා නම් මේ කොච්චර හොඳද සැරිසරනවා කියන එක. දැන් ඔබ ඔහොම නෙමෙයිද හිතන් ඉන්නේ? දැන් ඔබ ඔය ජීවත් වෙන්නේ මොන ඔය අභිසංකාර කරන්නේ මොනව කරන්නද? මොනව කරන්නද? කැමති දේවල් ලබා ගන්න. ඕනෑ කරන දේවල් ලබා ගන්න නෙමෙයි. ඔබ ඔය සල්ලි හොයන්නේ ඔය ඔක්කොම කරන්නේ ඕනෑ කියන ඒවා ලබා ගන්න නෙමෙයි. මොකද ඕනෑ නැත්තම් මොකද වෙන්නේ? ඕනෑ කම නැහැ. එතකොට දුකයිද නැද්ද? ඕනෑ තියනවා. දැන් නැමකද? සැපයි. ඕනේ තවම නැහැ. දැන් පෙලිපෙලි ඉන්නව නේද? දැක්කද කරුණ තුන? මේ ලෝක සත්‍යයයි ඉන්න. ඕනේ කම නැහැ. දැන් දුකයි. සීනි ඕනේ දෙයකට. නැවත් ඒකට සීනි දාලා නැහැ. දුකයිද නැද්ද? දුකයි. දැන් ඔබට සීනි ඕනේ නැත්තම් ඔබට සීනි ඕනේ නැහැ. මේ තේකර සීනිත් දාලත් නැහැ. දුකයිද? දුකයිද? නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඕනේ නමුත් නැහැ. ඔන්න දුක. ඔක දුක්කාරය සත්‍ය. නැහැ ඔය මොට්ටාරය සත්‍ය. මොට්ටෙන් ගෙට දින සත්‍ය ඔය තියෙන. දුක්ක මොට්ට සත්‍ය. ආර්ය සත්‍ය නෙමෙයි. ඔය එන මොට්ටයාට දුක පිළිබඳ දැනෙන සත්‍ය ඔය තියෙන්නේ. ඕක තමයි පින්විතනේ ඔය ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ. දැන් අද මේ ටික ඔබට හරියටම තේරුනොත් පින්විතනේ ඔබ ඔක්කොම මෙතන නතර වෙනවා. ස්වාමීනි අපිව පැවිදි කරන්න නැන්නා ඉතින් වැඩක් නැහැ ඉතර කියලා කියන්නේ. එන හොඳ වෙලාවට තේරෙන්නේ නැත්තේ. මොකද ඔබටම තේරෙන්නේ නැහැ මම ඔබට කියනවා කරලා වැඩක් නැහැ ඔය එකක්වත් කරලා වැඩක් නැහැ ආර්යසත්‍යයේ මාර්ගයේ විතරයි දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ කියලා දැන් මම මේ උත්සාහ කරනවා දැන් මම කියනවනේ කියනවට ගන්නවා නම් එහෙම තේරුම්ක් නැහැ මේකේ ඒකයි බෙගදුනේ මෙච්චර මේ මහන්සියලා උත්සාහ කරන්නේ මේක ඔබට තේරුම් කරන්න මේක තේරුනොත් ඔබටම තේරෙනවා මම මේ කියපෑ මේකම එහෙනම් බෙගදුනේ යමක් ඕනේ නැනම් ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් තාම නොලැබෙන්නත් පුළුවන් නේද යමක් ඕනේ කෙනාට යමක් ඕනේ වෙච්ච කමක් නේද බින්දුනේ හොයන්නේ යමක් ඕනේ නැත්තම් හොයනවද ඕනෑ නිසා තමයි හොයන්නේ ඒ හොයනකොට බින්දුනේ ආකාර තුනක් වෙන්න පුළුවන්ද බැරිද හොයන එක ලැබෙන්න පුළුවන් හොයන එක නොලැබෙන්න පුළුවන් හොයන එක තාම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක වැටහෙනව නේද ඔක්කොටම එහෙනම් ලෝක සත්‍යය දුක කියලා හිතන් ඉන්නේ මොකටද ඕනේ නෑ මේ ගැන අමාසන හාමුදුරන් වහන්සේ දේශනාවක් කළා ඔබට ගිය සෙනසුරාදු උදේ හොඳලාට එකක් මතක නැත්තේ මං කිව්වේ අමතක වෙන එක කොච්චර වාසනාවක්ද කියලා ඒකෙන් බින්දු අමතක වෙන නිසා තමයි ඔබට කියන්නේ අවබෝධ කරගන්න මතක තියාගන්න නෙමෙයි යෝනි මක් කරන්නද අවබෝධ කරගන්න මතකේ අමතකුණාට අවබෝධයේ අමතක වෙන්නේ නැහැ කවදාවත් අවබෝධ කරගන්න. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වුණා නම් කෙනෙක් එයාට අමතක වෙනවද ආයි? තමන් සෝතාපන්නයි කියලා. අමතක වෙනවද? තමන් සෝතාපන්න කියලා අමතක වෙනවද? එහෙම එකක් වෙන්නේ නැහැ. යාට අවබෝධ වෙලා තියෙන පිඟතන. පද මතක නැති වෙන්න පුළුවන්. නමුත් අවබෝධය නැති වෙන්නේ නැහැ. අවබෝධ කරගන්න. හරි. එහෙනම් දැන් මේ ලෝක සත්‍ය දුක කියලා දකින්නේ පිඟුතුනේ ඕනේ නමුත් නැහැ. ඒක නිසා ලෝක සත්‍ය පිඟුතුනේ ඕනේ දේවල් ලබා ගැනීම උදෙසා අபிසංකාර කරනවද නැද්ද? ඒ අபிසංකාරයෙන් පිඟුතුනේ ඕනේ දේවල් ලබා ගත්තාම ලෝක සත්‍ය සතුට වෙනවද නැද්ද? ඒ සතුට උනාට පස්සේ පිඟුතුනේ ලෝක සත්‍යයට මේක සාරයි 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 කියලා වැටහෙනවද නැද්ද? ඒක නිසා ලෝක සත්‍ය පිඟුතුනේ ඒ පැත්තෙන් සැරිසරනවද නැද්ද? නව හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකේ ඉන්න සත්‍යය අපින්සනේ තමන් හිතන දෑම හරියටම සිද්ධ වෙනවනම් හරිය සතුටින් ජීවත් වෙනවා කියලා නේද කියන්නේ තමන් හිතන දෑ සිද්ධ වුණේ නැත්නම් එහෙම සිංහසනේ ඒගොල්ලෝ කියන්නේ ජීවිතේ හරි දුකයි එතන ඒගොල්ලන්ට දුක කියලා පේන්නේ ඒක පිංගතනේ දුක කියලා පේන්නේ පිංගතනේ තමන් කැමතිද තමන්ට නොලැබීම කියන තැන ඒක තමයි ඒගොල්ලෝ දුක කියලා දකින්නේ. ඒක නිසා තමයි පින්වදිනේ පරිනිම්මිත වසවර්තිය කියන ලෝකෙට මිනිස්සු යන්න කැමති. තමන් කැමති දේ හිතූ සැනින් ලැබෙන තැන කොහෙද? පරිනිම්මිත වසවර්තිය. පරිනිම්මිත වසවර්තියට ගියාට පස්සේ පින්වදිනේ තමන් කැමති දේ එහෙමම ලැබෙනවා. එහෙනම් සපයිද නැද්ද? එහෙනම් සපයිද නැද්ද? සපයි. දැන් බලන්න වසවර්ති මාරදීවි පුත්‍රයාගේ අදහස මොකක්ද කියලා. දැන් වසවර්ති මාරදීවි පුත්‍රයා පින්වතුනි. තථාගතයන් වහන්සේත් එක්ක හරට්ටු වෙන්නේ ඇවිදilla. මොකක්ින්ද? හිතූ සැප සම්පත් හිතූ සැනින් ලැබෙන ලෝකයක් තියෙද්දි මොකටද ඔබ වහන්සේ ඔය නිවන් දකින්න කියන්නේ මිනිස්සුන්ට? මාරය දුක නිසා. දුක වෙන්නේ කොහොමද ස්වාමීනි? හිතූ සැනින් හිතූ දේවල් පහළ වෙනවනේ. එතකොට සැපනේ. ඔය පිටින් මාර අදහස. ඒකයි කියන්නේ පිටින් මේක මේ ලෝකේ ඉන්න හැම කෙනාගේම දරන මතය. ඒකයි පිටින් මාරය ඇවිදilla කියන්නේ. ඔය බනහනේ උන් ඔක්කොම මගේ උන්. මගේ උන්ට බන කියන්න එපා. දැන් ඔබට තේරෙනවද ඇයි මාරයා කියන්නේ කියලා මේ බනහනෙන් ඔක්කොම මගේ වුන් කියලා? ඇයි? මං හිතන් ඉන්න එකම තමයි උනොත් හිතාගෙන ඉන්නේ. දුක මොකද්ද? මට ඕනේ. ඒත් නෑ. මට ඕනේ නෑනේ. ඒකයි මට දුක. හොඳට බලන්න නැද්ද කියලා? ඔබගේ ජීවිත ඇතුළේ දැන් කිඳා බහින්නද නේද? ඔබගේ ජීවිත ඇතුළෙන් බලන්න. ඇයි ඔබ රස්සාවක් කරන්නේ? මට ඕනේ. ඒත් නැහනේ. ඒක නිසා දුකයි. ඒක නිසා මං මේක කළා, මේ රස්සාව කළා හම්බ කරගන්නවා. හම්බ කළාට පස්සේ මට ඕනේ. එතකොට තියනවා. එතකොට මට සතුටයි. මම මේ කාලේ දෙන්න ඔබගේ ජීවිත අතුරට කියලා බයි. නැත්තම් තේරෙන්නේ නැහැ බිකද මේක. ඔබගේ ජීවිත අතුරෙන් හිතන්න ඔබ මොන වගේ කෙනෙක්ද කියලා එච්චරයි. ඔබ හරි හම්බ කරන්නේ ඔක්කොම කරන්නේ ඕකට නෙමෙයිද කියලා හිතන්න. හොඳට කල්පනා කරලා බලන්න මොකටද හම්බ කරන්නේ කියලා. ඕනේ දේවල් ඕනේ වෙලාවට ලබා ගන්න නෙමෙයිද හම්බ කරන්නේ. මොකටද account එකේ සල්ලි තියන්නේ? ඕනේ වෙලාවට ලබා ගන්න. ඇයි? ඕනේ. නැති වුණොත් දුකයි. එහෙනම් ඕනේ දේ ලබා ගන්න සල්ලි තියන් ඉන්නවා. එතනින් එහාට හම්බ කරන කවුරුද ඉන්නා? වෙන දෙයක් උදේ සම්බක. නෑ ආන්දරේදී යුතුයකම් වකීම් වශයෙන් මේ මගේ ළමයාට එහෙම පොත් අරන් දෙන්න ඕනේ. ඔය කිව්වේ මගේ ළමයට එහෙම පොත් අරන් දෙන්න ඈ ඕනේ නෑ. මගේ ළමයට එහෙම පොත් අරන් දෙන්න ඕනේ නෑ. නැති වුණොත් දුකයි. තව කියන්න හේතුව බලන්න. නෑ හාමුදුරනේ මම එහෙම සල්ලි තියන්නේ නෑ ලෝභකමකට නෙමෙයි හාමුදුරනේ. අපේ අම්මට ඉතින් ලෙඩක් දුකක් එහෙම හැදුනොත් එයාට බේත් අරන් දෙන්න ඕනේ. තව කියන්න. ඔබගේ ජීවිතයේ පිඟුද මේ තන්නේ කරම ඔබගේ ජීවිතය ගැන හිතන්න වෙන මොකුත් හිතන්න එපා. තන්නේ කරම ඔබගේ ජීවිතය ගැන හිතන්න. මේක මහා ගැඹුරු දහම. හොඳ කල්පනාවෙන් ඇහුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඔබගේ ජීවිතය ඇතුළටම දාන්න. රස්සාවට යන්නේ ඇයි? සල්ලි හොයන්න. ඇයි සල්ලි හොයන්නේ? දුකෙන් නිදහස් වෙන්න. නේද? ඇයි දුක? ඕනේ. ඒත් නැහැ. ඕනේ ඒත් නැති නිසා. ඕනේ තියනවා කරගන්නයි ඕනේ. එහෙනම් ඕනේ තියනවා. දැන් සැපවත් ජීවිතයක් ගත කරන්න. ඕනේ නැත්තම් දැන් දුක් ජීවිතයක් ගත කරන්න. ඒක නිසා දුකින් නිදහස් වෙන්න ඕනේ. දුකින් නිදහස් වෙන්න ඕනේ නිසා මොකද කරන්නේ? දැන් රස්සාවක් කරනවා. සල්ලි හම්බ කරගන්නවා. හොරමර වංචා සුරාසු දුරාචාර කළා හරි කමන්නේ නැහැ. පිටින් පොට්ටනියක් ගහලා තියා ගන්නවා. මොකදද ඕනෑ කරන වෙලාවට ගන්න. තව සමහරු පින්කම් කරනවා පිටින්. තව සමහරු සිරුරුත ආරක්ෂා කරනවා. මොකදද ඕනේ නැහනේ. එතකොට දුකයි. ඕනේ තියනවා නම් සැපයි. එහෙනම් පින් කළා පිටින් දිව්‍ය ලෝකෙට ගියා නම් ඇයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ අතර තියෙන වෙනස මොකද්ද? මොකද වෙනස? ඕනේ දෙගොල්ලන්ටම. මනුස්ස ලෝකයේ අයට ඕනේ ඒක තියනව කරගන්න කාලයක් යනවා. දෙවියන්ට එහෙම නෙමෙයි. ඕනේ එතකොට පහළ වෙනවා. ඒක හොඳටම පහළ වෙන තැන තමයි පරිනිම්මිත වසවර්තිය. ඕනේ කියනකොටම පහළ වුණා. ඒක නිසා ඒ අය හිතන් ඉන්නවා පිමිතින එයාට දුක නැහැ කියලා. දැන් ඔය තාම කතා කළේ දුක්ඛාරය සත්‍ය ගැන නෙමෙයි. ඕක බල්ලටත් නිදින්න පුළුවන්. තිරිසන් සතාටත් නිදින්න පුළුවන්. පෙරේතයටත් නිදින්න පුළුවන් දෙයක් පිළිබඳව මේ කතා කරන්නේ. අර යකඩ ගුලි 60,000ක් ඔළුවට වැටෙන පෙරේතයා මතකයිනේ? සත්‍තිකුණ්ඩ පෙරේතයා මතකයිනේ? සත්‍තිකුණ්ඩ පෙරේතයාට මොකද ඕනේ? නිදහසේ ඉන්න. ඒ මොකද වෙන්නේ? යකඩ ගුලි ටික ඔළුවට වැටෙනවා. ඕනේ නෑනේ. ඕනේ නෑනේ. මොකද යට ඕනේ? නිදහස නෑනේ. මානසික දුක. එහෙනම් පෙරේතරත් එක දැනෙනවා. එහෙනම් ඕක නම් දුක්ඛාරි සත්‍ය කියන්නේ දැන් පෙරේතයත් මක්කෙන්න ඕනේ. සම්මාදිටිනපත් වෙන්න ඕනේ නේද? ඒක නෙමෙයි දුක්ඛාරි සත්‍ය කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. එතන ඔබ මේ කරන වැඩේ සත පහකට වඩා නෙමෙයි. ඒක තව ටිකකින් තේරෙයි. දැන්ම හිතන්න ඕනේ නැහැ කියන්නේ. ඔබ මේ කරන්නේ සිංහතනි ඕනේ. ඒක නැති නිසා ඒක ලබා ගන්න වැඩ පිළිවෙල කරනවා. ඊට පස්සේ ඕනේ දැන් තියෙනවා නම් ඔබ හරි සතුටටපත් වෙනවා. පිළිදෙල එනම් ඔය අභිසංකාරය කරන්නේ මේ හිත හදන්නම පටන් ගන්න පිංවිතනි වෙන මොකුත් හින්දා නෙමෙයි. ඕනේ නිසා. එහෙනම් මොකද්ද ඕනේ? ඒකට අදාළව තමයි හිත හැදුවේ. එහෙනම් ඔය හිත හැදිලා පිංවිතනි අන්තිමට මම කියලා හැදෙන්න ඕනේ කාවද? ඕනේ කියන කෙනාව නෙමෙයිද? ඉතින් ඕනේ කියන කෙනාව නම් පින්වතනි හදන්නේ. ඉතින් හැදෙන්න ඕනේ කියන කෙනා නෙමෙයිද? Tamanṭa ඕනේ කියන කෙනාව යට හැදෙන්නේ නැත්නම් ආයි හදනවද? ආයි සැරිසරනවද එහෙනම්? නෑ කොච්චර කවන්නේ? මට ඕනේ සමනලේපෙන්. කපුට එක්කෙනවා. මට ඕනේ සමනලේකේන. ආයි කපුට එක්කෙනවා. මට ඕනේ සමනලේකේන. ආයි කපුට එක්කෙනවා. මට ඕනේ මොකෙක්වත් වෙන්න. ඇයි? සමනලේකේන්නේ බෑනේ. එහෙනම් ආයි හදන්නේ නැහැ පින්වතුනි. ඇයි මේ හදන්නේ හැමතිස්සෙම? ජරා මරණයට ගිය ගමන් ආයි හදනවා. ඇයි ජරා මරණයට ගිය ගමන් ආයි හදන්නේ? ඕනේ කෙනා හැදෙනවා. එහෙනම් ඕනේ කෙනා තමයි ওই ජරා මරණයට යන්නේ. ඒකයි ආයි හදන්නේ. ආයි හදන්න ඕනෙත් කාවද? ඕනෙ කෙනා. ඒ ඕනෙ කෙනා තමයි ඔය හැදෙන්නේ. ඕනෙ කෙනා තමයි ජරා මරණයට යන්නේ. ඕනෙ කෙනා ජරා මරණයට ගියාම මොකද කරන්නේ? ජරා මරණයට ගියේ කවුද? ඕනෙ කෙනා. ඒක නිසා ආයි මොකද කරන්නේ? ආයි ආව හදනවා. කාවද හදන්නේ? ඕනෙ. එහෙනම් පින්වදනි, තව ටිකකින් ඔබට මේ ඔක්කොම තේරෙයි. මම ඔක්කොම එකට ගැට ගහලා දෙන්නම් තව ටිකකින්. මනෝ සංචේතනාවක් ආවනම්, ඒ කියන්නේ හිතක් හදන්න ඕනේ කියලා තැනට ආවනම් පින්විතනේ, මේ හිත හදන්න ඕනේ කියලා ආවේ මොකද්ද? ඕනේ කරන කෙනා. ඕනේ කරන කෙනාව හදන්නයි සංචේතනාව පහළ කළේ. චේතනා කියන එක දන්නවද ඔබ? චේතනා, චේතනා. එයාගේ දැන් නංගිනේ මේ. චේතනා. චේතනා පහළ කළේ මොකටද? එයාගේ දෙට ඕන කෙනා හදන්නද? නෑ. කාට ඕන කෙනා හදන්නද? තමන්ට ඕන කෙනා හදන්න. තමන්ට ඕනේ කවුද? තමන්ට ඕනේ මොන වගේ එකක්ද? ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන් ඉන්න කෙනෙක් ඉන්න අන්‍යව හදන්න. එතන රූප වේදනා සංඥා සංකාර පහේව ටිකක් තියෙනවා පිටින්. ඔබ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න. ඔන්න ඔය ආස්වාදයි සැපයි සාරයි කියන පහේව ටික හැදීමු දෙසා තමයි පිටින් ඔබ ඔය හිත හදන්නේ. එහෙනම් ඒ හිත හැදුවේ ඒකට නම් පින්විතනේ. ඔබ අහලා තියෙනවනේ සංකාරයේ මොකද්ද? ඒකට අනුකූලයි භව. බලු සංකාර නම් වැඩුවේ, බලු වැඩ නම් කළේ භවයේ මොකෙක්ගේද? බල්ලෙක්ගේ. භවයට අකමැති, නමුත් සංකාරයට කැමති. සංකාරයට කැමති නම් භවයට අකමැති වුණා කියලා කරන්න දෙයක් නැහැ. සංකාරයේ මොකද්ද? ඒකමයි භව. එනම් බලු වැඩ කරපු කෙනා සිංහෙක් වෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් බලු වැඩ කරපු එක බල්ලෙක්ම තමයි වෙන්නේ. දැන් ඒවා අපි ගොඩක් ඉස්සර කතා කරලා තියෙනවා. සත්පුරුෂයන් වහන්සේලාගේ දහමට නිගා කරනවා නම් ඒ දහම බැහැර කරනවා නම් සත්බස බැහැර කරගෙන යන වැඩ පිළිවෙලක් කළා නම් එහෙනම් මොකද වෙන්නේ? සත්බස බැහැර කරන්න කරන කර්ම නැත්නම් සත්බස බැහැර කරන්න නගන අභිසංකාර වලින් මොන භවයේද නිර්මාණය වෙන්නේ? බලු භවයේ නිර්මාණය වෙන්නේ. බලු භවයේ නිර්මාණය වුණා නම් පින්විතනේ සිංහෙක් නේද උපදින්නේ? හ්ම්? ආ බල් මේ භවයේ නිර්මාණය වුණා නම් භවයේ කොටසක් තමයි පින්විතනේ ජාතිය කියන්නේ. භවයේ බලු වෙලා ජාතිය සිංහ වෙන්නේ නෑ කවදාවත්. එහෙනම් හොඳට බලන්න පින්විතනේ අභිසංකාරයේ මොකද්ද? ගොඩ නගන්න හදන්නේ මොකද්ද? අන්න ඒක තමයි මක් වෙන්නේ භවයේ වෙන්නේ. එහෙනම් දැන් ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි හදන්න ඕනේ උනේ මොකද්ද? ඒක තමයි හැදෙන්නේ. ඒ කියන්නේ පිටුතුනේ ඔබ කැමති එක තමයි ඔය හැදෙන්නේ හැමතිස්සෙම. ඔබ ආස්වාදයි කියලා හිතන් ඉන්න එක තමයි ඔය හැදෙන්නේ හැමතිස්සෙම. එහෙනම් ඒ හැදෙන එක ජරා මරණයට ගියොත් සැපයිද දුකයිද? සැපයිද දුකයිද? දුකයි. එහෙනම් බින්දෙනි මැද මොනවද වෙන්නේ කියන එක අදාළ නැහනේ. මැද ඉන්නේ සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂා වේදනාවක්ද කියන එක අදාළ නැහැ. ඔබ උඩින් හැදුවේ ආස්වාද ජාතිය නම් ඔබට ආස්වාදය කියලා හිතෙන එක නම් පින්විතනේ උඩ හදන්න උත්සාහ කළේ. එහෙනම් යට හැදෙන්නේ මොකක්මද? ඒකම තමයි. එහෙනම් ජාතිය වෙන්නේ ඒකමයි පින්විතනේ. එහෙනම් එන්නේ ජාතිය තමයි ওই ජරා මරණයට යන්නේ. එහෙනම් ඒ જાතිය නම් පින්විතනි ජරා මරණයට යන්නේ. ඔය ජරා මරණයට යන්නේ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්ත જાතිය නෙමෙයිද? ඉතින් ඒක නම් පින්විතනි ජරා මරණයට යන්නේ. ඔබට දුක එනවද නැද්ද? එහෙනම් ජරා මරණය ඒකාන්තයෙන්ම දුකයිද නැද්ද? අරිහතුන් වහන්සේලගේ නෙමෙයි. අරිහතුන් වහන්සේලගේ ජරා මරණය වෙනවා පින්විතනි જાතිය. ඔය අපි කියන જાතිය වෙන්නේ ඒක තියන්නේ. ඒවයි පස්සේ කතා කරමුකෝ. දැන් එහෙනම් ජරා මරණයට යන්නේ මොකද්ද පින්ද? මොන જાතියද යන්නේ? ඕනේ જાතිය. ඕනේ කියලා හිතපු જાතිය තමයි ඔය ජරා මරණයට යන්නේ. ඒ දක්වා වැටුණාද? ඕනෑ කියපු જાතිය තමයි ඔය හැදුනේ. ඕනෑ කියපු જાතිය ජරා මරණයට යන එක දුකයිද නැද්ද? දුකයි. දැනට මට කියන්නේ නම් දැන්ට යන්තම් හරි තේරුණා නම් පිටින් මේ 31 ලෝක ධාතුවේ සැප විඳින කෙනෙක් ඉන්නවද කවුද? නැහැ. තාම අපි එච්චර යන්න ඕනේ නැහැ. මම නිකන් හෙව්වේ. මේක තේරුණොත් මම හිතන්නේ මම ඔබ කෙලින්ම චෙක් මේට් කරලා නතර කරන්න. අයි ඔබට හෙල්ලෙන්න බැරි වෙනවා. මම හිතන්නේ පරිත්‍සමපාදයේ තේරුණොත්. තේරුණොත් අවබෝධ වුණොත් ඔබ වෙන දෙයක් කරන්න නැහැ මම හිතන්නේ ඊට පස්සේ. මේ යන්තම් පවතින විතර සිව්පස්සයක් හොයාගෙන මේ වැඩේ තමයි ඊට පස්සේ කරන්නේ. මේක මහා ගම්බීර දෙයක් පින්විතනේ. මේක මහා වටින දෙයක්. ගම්බීරය කියන්නේ ගැඹුරුයි කියන එක නෙමෙයි පින්විතනේ. ගම්බීරය කියන්නේ මහා වටින දෙයක්. හැබැයි මේක ගැඹුරුයි. මේක තේරුම් ගන්න අමාරුයි සත්‍යයට. හැබැයි අපි කොහොම හරි තේරුම් ගමු. තව අවුරුද්දක් ගිහලා තේරුම් ගමු. එතකම් මැරෙන්නේ නැතුව ඉන්න. මම දන්නවා ඔබට මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇයි? ඔබ කසාද බඳින්න තීරණය කළා හොටෙල් එක බුක් කළේ අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ ඔබ ඔබගේ ජීවිත ඔබ වසඟේ පවත්වාගෙන ඒ අවුරුද්ද හිටියා. ඔබ පුදුම දක්ෂ පිරිසක්. එහෙනම් තව අවුරුද්දක් කොහොම හරි අල්ලගෙන ඉන්න ඕම. මේ හිටියා නේද ඔක්කොම? ඈ දුවගේ වෙඩින් එක වෙනකන් හිටියද නැද්ද අම්මා? හිටියා. ඊළඟ පොඩි දුවගේ වෙඩින් එකකටත් හිටියා. ඈ ඔබ හරි දක්ෂයි. ඔබට හරි පුදුම පවර් එකක් තියෙන දෙයකට. සමහරුන්ට ඒක නැහැ. සමහරු මැරෙනවා වෙන්ගද. නැත්නම් ඔබට එහෙම නැහැ. හරි. එහෙමනම් දැන් අපි හොඳටම දන්නවා මේකද මෙන්න මේ හැදෙන ජාතිය ජරා මරණයට යන එක තමයි ප්‍රශ්නේ. එහෙනම් එළිය මොකක් හරි දෙයක් වුණත් මේකෙතුනේ මේ එළිය වෙච්ච දේ අපිට බලපාන්නේ ඇයි? ඒ ජාතිය මක් වෙච්ච හින්දාද? ජරා මරණයට ගිය නිසා. එහෙනම් දැන් ඔබ අම්මා ගැන මොනවද හිතාගන්නේ? අම්මා ගැන මොනවද හිතාගන්නේ? ජීව දුන් අතර හිටියා නම් හොඳයි. එහෙනම් දැන් අම්මා ජීව දුන් අතර හිටියා නම් හොඳයි කියන ඒවා තමයි බින්ද ඒ ඊට අදාළ පහේ ඒවා තමයි දැන් ඔබ මේ ආස්වාදයි සැපයි සාරයි කියලා අල්ලන්නේ තියෙන්නේ. එහෙනම් අම්මා කියලා මතක් වෙනකොට අම්මාගේ ජීවිතය කියලා මතක් වෙනකොට දැන් ඔබට හැදෙන්න ඉන්නේ මොකද්ද? අම්මා ජීව දුන් අතර ඉන්නවා කියන මම එක්ක තමයි මේ හැදෙන්නේ. එහෙනම් ඒක තමයි බින්ද ඒක හදන්න තමයි ඔබ අභිසංකාර කරන්නේ. මොකද හේතුව ඔබට ඕනේ මොකද්ද? අර ආස්වාදයේ කොට නගන්න. කාටවත් දුක් විඳින්න ඕනේ නැහැ මේ ලෝකෙ බින්ද. ඕනේ කරන්නේ අර ආස්වාදයේ කොට නගන්න. ඒ ආස්වාදයේ කොට නගන්න එතනින් අවිසංකාරය කරනවා. ඒ අවිසංකාරය කරපු ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළ જાතිය තමයි මේ හැදෙන්නේ. එහෙනම් ඒකට අදාළ જાතිය නම් හැදෙන්නේ බින්ද. ඒ જાතිය දරා මරණය නෝන අනිවාර්යයෙන්ම දුකයිද නැද්ද? දුකයි. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු බින්ද මේ જાතිය හැදෙන්නේ කොහොමද කියලා. දැන් ඔබ දන්නවා જાතිය ජරා මරණයට කියොත් දුකයි. එහෙනම් දැන් මට කියන්න. ඕන දැන් අපි පටිච්ච සමුප්පාද චක්‍රයේ 44 ආකාර ඥාන දර්ශනේ මේ කතා කරන්නේ. දැන් බය වෙන්න එපා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය දෙක එකට ගලපන්නේ මේ යන්නේ. බය වෙන්න දෙයක් නැහැ. චතුරාර්ය සත්‍යය දන්නවනේ මොකද? දුක දුකට හේතුව දුක නැති කෙනේ දුක නැති කෙනේ මාර්ගය. මතකයි පුංචි කාලේ දහම්පසල් කියන්නේ. එදිනෙන් එහාට පන්සල් වල ගියන නිසා ඉතින් එහාට දන්නේ නැහැ. කවන්නේ? මුල ටික හරි දන්නවනේ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියලා හරි දන්නවනේ. හරි. එහෙමනම් ඔය චතුරාර්ය සත්‍ය තමයි දැන් මේකට දාන්න යන්නේ. එහෙනම් දැන් මට කියන්න සිංහසනි. ජාති නැත්නම් ජරා මරණ දුක. එහා ගෙදර මාමාගෙන් හටගත් එකක්ද? පහළ ගෙදර නැන්දාගෙන් හටගත් එකක්ද? නැහැ. එහෙනම් මොන ප්‍රත්‍යෙන්ද හටගත්තේ නැත්නම් උඩින් වැහන්නද? ජරා මරණ දුක ආවේ කොහෙන්ද? ජාති ප්‍රත්‍ය. ජාති නිසා ජරා මරණ වෙනවා. ජරා මරණේ දුක වෙනවා. දැන් මොන ජාතියද? කාගේ? ආ මොන නෙමෙයි. කාගේ ජාතියද? ඈ ඔය ජාතිය කාගේද? ඔය ජාතිය කාගේද? ජාතිය කාගේද? ජාතිය කාගේද කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි පිංගසෙන්. ජාතියක් හටගත්තොත් ජරා මරණය දුකයි. නමුත් දැන් ඔබට ඔක ප්‍රශ්නයක් එනවයි කවදාකවත් පුද්ගලයෙක්ගෙන් තොරව දෙයක් ඔබ කතා කරලා නැති නිසා. වතුර ටිකක් හල්ලලා තිනවා බිම. මොකද්ද ඔබ අහන්නේ? ඈ? ආ එහෙම දහන්නේ මං හිතුවා අනේ වතුර හැලිලානේ නේද කියලා හයි කියලා. එහෙම නෙමෙයි දහන්නේ. නෑ මොකක්ද අහන්නේ? අඩුම තරමේ අහන්නේ නෑ පිංගදෙනේ කාගේ අතින්ද වතුර හැලුනේ කියලා. ආන්නේ මොකද්ද? කවුද වතුර හැලුවේ? දැන් තුච්ච විතරක් නෙමෙයි තුච්ච නින්දිත පැත්තේ ඉන්නේ. හොඳට බලන්න එහෙම නැද්ද කියලා. පුතේ කාගේ අතින් හරි වතුර හැලිලා නේද පුතේ? මම කියනවද කවදක් කරා? නෑ කියන්නේ මොකද්ද? පුතේ කවුද මෙතන වතුර හැලුවේ? තංගාල පින්විතින් පුද්ගලත්වයේ ආරෝපණය කළ පුරුද්දක් තියෙන මොකද හේතුව සත්ත්ව පුද්ගල සම්බන්ධකින් තොරව ජීවිතේ කවර කවදාකවත් කතා බහ කළා නැහැ. හැමදාම කතා බහ කළා තියෙන්නේ සත්ත්ව පුද්ගල සම්බන්ධයක් එක්ක. සත්වයේක් පුද්ගලයේක් සම්බන්ධ කරන්නේ නැතුව කවදාකවත් වචන පිට කළා නැහැ ඔබ ජීවිතේ. ඒක නිසා දැන් මොකද වෙලා තියෙන්නේ සිංහසෙනි? මේක ඇහුවහම ජාතිය කාගේද කියලා ඇහුව ගමන් ඒකනම් උත්තරයක් එන්න වගේ එනවා. මොකද ජාතිය කාගේද කියලා කියන්නේ එහෙම අහන්න බෑ කියලා කිව්වට පස්සේ එහෙම අහන්න බෑද? ආ ඒක දන්නේ නැහැ අපි. එහෙනම් ඒක දන්නේ නැහැ කියන තැනට එනවා. ඒක හරි නුපුරු දෙයකින්ද? නම දැන් මේවා කතා කරනකොට හරියයි. එහෙනම් දැන් මට කියන්න තියෙන ජරා මරණ දුක දැනෙන්නේ කාටද? ජරා මරණ දුක දැනෙන්නේ කාටද? එහෙම එකක් නැහැ. ජරා මරණ දුක දැනින්නේ කාටද කියලා එකක් නැහැ පිටින්. ඒකයි කිව්වේ මේ දුක අවබෝධ කරන්න තියෙන එකක් මිසක් දැනගන්න තියෙන එකක් නෙමෙයි. يعني විඳින එකක් නෙමෙයි මේ දුක. තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක තියෙන්නේ අවබෝධ කරගන්න. එහෙනම් ජරා මරණ දුක කවුරු නිසා හට ගන්නවද නෙමෙයි අහන්න තියෙන්නේ, කුමක් ප්‍රත්‍යයෙන් වේද? එහෙනම් ජරා මරණ දුක කියන්නේ මොන ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යය. එතන ජාති කිව්වේ කවුද? මම. දැන් මමේ ප්‍රභේද ගොඩාක් තියෙනව නේද? අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති මම. අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති නැති මම. කම්මැලි මම. කම්මැලි නැති මම. බනහන මම. බනහනකොට නිදාගන්න කැමති මම. බනහනකොට නිදාගන්න කැමති නැති මම. මමල බිහි වෙනවා පිංගුදින. ඒ මොහොතින් මොහත මමල බිහි වෙනවා. ඒ මමලා ඔක්කොම එකක් නෙමෙයි. වෙනස් වෙනස් ජාතිය මම තමයි ඔය බිහි වෙන්නේ. උඩින් කාවද හදන්න හදන්නේ එයා තමයි යට හැදෙන්නේ. උඩින් හදන්න හදන්නේ ආස්වාදී මම. එහෙනම් යට හැදෙන්නෙත් කවුරුමද? ආස්වාදී මම. එහෙනම් මමක් නිර්මාණය වුණොත් ලෝකේ ජරා මරණය දුකක්. මමෙක් හැදුන් නැත්තම් ජරා මරණය දුකයිද? නෑ. දැන් අරිහතුන් වහන්සේගේ හිත ජරා මරණයට යනවද නැද්ද? යනවා. අරිහතුන් වහන්සේගේ හිත ජරා මරණයට ගියාට දුකයිද? නෑ. එහෙනම් ජරා මරණය කුමක් ප්‍රත්‍යෙන්ද නෙමෙයි අහන්න ඕනේ දෙන්නේ. ජරා මරණ දුක්ඛය කුමක් ප්‍රත්‍යෙන් වේද? කුමක් ප්‍රත්‍යෙන් වේද? ජාති ප්‍රත්‍යෙන් වේ. මම කියන ජාතිය හැදුනොත් ජරා මරණය කියන එක දුකක් බවට පත් වෙනවා. ඒක වැටුණාද හැමෝටම? මමෙක් හැදුනොත් දුකක් බවට පත් වෙනවා කියන ජරා මරණය. නැත්තම් ජරා මරණය දුකයිද? කතා කරන්නේ නෑ. අරිහතුන් වහන්සේගේ හිතත් ජරා මරණයට යනවා. ඒක උන්වහන්සේට දුක නෑ. වටහා ගත්තද? එහෙනම් ජරා මරණය කියන එක නෙමේ දුක. ජාති ප්‍රත්‍යයෙන් එන ජරා මරණයයි මකන්නේද? දුක. එහෙනම් ජාතිය හැදිලා එන්නේ ජාතිය ජරා මරණයට ගියොත් ඒ ජරා මරණය තමයි දුක. එහෙනම් දැන් මට කියන්න පින්වදනේ, ජරා මරණ දුක කුමක් ප්‍රත්‍යයෙන් වේද? ජාති ප්‍රත්‍යයෙන්. ජාති නිරෝධ කළොත් ජරා මරණ නිරෝධ වෙනවද නැද්ද? එහෙනම් ඒකට මාර්ගයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගේ පස්සේ බලමු. අපි පස්සේ ඒකට එමු. දැන්ට ඔබ දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියලාද? මොකුත් දන්නේ නැහැ. දැන් කියන්නේ තමයි එන්නේ පහඳුනේ. ඒවට නම් අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්පනේ. නේ? ඔබ ඉන්නේ. ගොඩාක් අය දන්නවා. දන්න එක තමයි සිංහදෙන හේනේ. නොදැන හිටියනම් මෙලාට වැඩේ කරගෙන. මො නොදැන හිටියනම් දන්න කෙනෙක්ගෙන් අහනවනේ. දැන් දන්න නිසා අහන්නේ නැහැ. දන්නවා කියලා හිතාගෙන මැරිලා යනවා. ගොඩක් අයට එහෙමයි වෙලා තියෙන්නේ. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තකින් තියමු. එහෙනම් සිංහදෙනි ජරා මරණ දුක දැක්කද නැද්ද ඔබ දැන්? එහෙනම් ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක එන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ දුක නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. එහෙනම් ඔය කියන ඥාන හතර ඔබට යන්තම් හරි සෙන්ස් වුණාද කියලා බලන්න. ජරා මරණ දුක දකි කියන මාතේ මොකද? ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ දුක නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. දැන් ජාති කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තා. දැන් ජාති කියලා කිව්වේ මොකද්ද? ආස්වාදයි සපයි සාරයි කියලා හිතාගෙන ආපු ජාති. ඒ ජාතිට ඕනම් මම කියලා අපි කියනවා. ඒ මමේ ප්‍රභේද කීයක් තියෙනවද? කියලා තියෙනවද? අනන්තයි අප්‍රමාණයි. අනන්ත අප්‍රමාණ ප්‍රභේද තියෙනවා ඒ මමයි. ඔන්න මම. එහෙනම් ඔන්න ජාතිය දැක්කා. දැම්මට කියන්නේ ජාතිය දුකයිද නැද්ද? ජාතිය දුකයිද නැද්ද? පෙන්නේ ජරා මරණය නම් දුකයි. ජාතිය දුකයිද? හා මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. එයා අපි දැන් සුරාද බදාදගත් උත්තරේ මේ උදාහරණෙම ගමු. මල්ලි ඇඬුවොත් තාත්තා ගහනවා. එහෙනම් තාත්තා ගහන එක දුකයිද නැද්ද? දුකයි. තාත්තා ගහන්නේ කවුරු ඇඬුවොත්ද? මල්ලි ඇඬුවොත්. එහෙනම් මල්ලි අඬනවා කියන එක ඔබට දුකයිද නැද්ද? දුකයිද නැද්ද? දුකයි. මල්ලි අඬන්නේ අම්මා ඔළුව අත ගාද්දි. අම්මා ඔබගේ ඔළුව අත ගන්නකොට මල්ලි අඬනවා. මල්ලි අඬුවාම තාත්තා ගහනවා. අම්මා ඔළුව අත ගන්න එක දුකයිද සපයිද? දුකයි සපයිද? දුකයි. එතකොට තේ කෙනෙක් කල්පනා කරයි මේ නම් විකාර මං යනව යන්න අම්මා ඔළුව අත ගන්න එක දුකයි කියනවා. ඇයි? යන්න තමයි ඕනේ. ඇයි? ඔබ වගේ කෙනෙකුට මෙතන ඉඳලා වැඩ නැහැ. ඇයි? ඉස්සරහා ගාතේ බිම තියන්න කිට්ටු අයට මේ බන තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තාගේ පරිණාමවාදී සිද්ධ වෙලා. මම කියන්නේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී ඒක වැරදි පිටින්. හරි මොකද්ද? තාත්තාගේ පරිණාමවාදී. චාල්ස් ඩාවින්ට වැරදුනා පොඩි තැන. චාල්ස් ඩාවින් කිව්වේ වඳුරාගෙන් මිනිසා හැදුනා කියලා. ඒ කියන්නේ කකුල් හතරෙන් ගියේ එක කකුල් දෙක උසර උඩට ආවා කියලා. කෙලින් උනා කියලා. නමුත් තාත්තාගේ පරිණාමවාදී තමයි හරි. කකුල් දෙකෙන් ගියේ එකගේ ඉස්සරහා ගාඩ් දෙක තියෙනවා කොහොමද? බිමට. ඒක තමයි වෙන්නේ. එහෙනම් තාත්තාගේ පරිණාමවාදී අග කෙළවලට ආපු කෙනෙක් කවුරු ඉන්නවද දැන් තේරෙන්නේ නැහැ. මෙතන මේ විඳින එකක් ගැන නෙමෙයි ආයෙත් කියන්නේ හොඳට මතක තියාගන්න. මේ කියන්නේ මොකද්ද? දකින්න දුකක් ගැන. අම්මා ඔළුව අත ගන්නකොට සැප වේදනාවක් එනවද නැද්ද? එනවා. ඒ වේදනාවක් එන්නේ බල්ලගේ ඔළුව අත ගාදි බල්ලටත් එකක් එනවා පින්විතනි. හැබැයි බල්ලට වෙන එකක් තේරෙන්නේ නැහැ. ඒ සැපේ විතරයි වැටෙන්නේ. මොකද ඒක ඉන්නේ වේදනා චෛතසිකයෙන්. වැටුණාද? බල්ලටත් එනවා මේ වේදනාව. ඒක සැප වේදනාවක්. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. අම්මා ඔළුව අත ගෑවොත් මල්ලි අඬනවා. මල්ලි ඇඬුවොත් තාත්තා ගහනවා. තාත්තා ගහන එක දුකයි නම් මල්ලි අඬන එකත් දුකයි. මල්ලි අඬන එක දුකයි නම් අම්මා ඔළුව අත ගන්න එකත් දුකයි. අම්මා ඔළුව අත ගන්නේ ගණන් හද ටික හදපු නිසා. එහෙනම් ගණන් හදන එක තමයි දුකයිද? දුකයි. ගණන් හදන්නේ ඉස්කෝලේ ගිය නිසා. එහෙනම් ඉස්කෝලේ යන එක දුකයි. හැබැයි උඩින් බැලුවොත් එකක්වත් දුකද නෑ. නමුත් ඔබට දැනෙන දේ දන්නවා පිඟුදෙනි. දැන් ඔබ ගණන් ටික හදනකොට බයෙන් බයෙන් හදන්නේ ඇයි? ඔබ දන්නවනම් මේ ප්‍රොසෙස් එක ඉස්සරහට වෙන්න තියෙන දේ. ඔබ ගණන් ටික හදනකොට බයෙන් බයෙන් හදන්නේ. අම්මා ළඟට එනකොට දුවන්න හිතනවා ඇයි ඒ? ඈ ඔළුව අත ගෑවොත් එහෙම අරු අඬනවා. ඒක ඇඬුවොත් තාත්තගෙන් උටි පූජාව හම්බ වෙනවා. එහෙනම් දුක දකින්න කෙනෙක් නම් ඔබ පිඟුදෙනි අම්මා ඔළුව අත ගන්න එනකොට ඔබගේ ඇඟ හිරිවැල්ල යන්න ඕනේ නැද්ද? ඔබ දුක දකින්න කෙනෙක් නම්, ඔබ දුක විඳින කෙනෙක් නම් අම්මා ඔළුව අත ගන්නකොට ඔළුව තියාගෙන ඉන්න අත ගන්න අම්මා කියලා. බාන දැකීම කියන එක සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන් පිඟුදෙනි. විඳීම කියන එක සිද්ධ වෙන්නේ වේදනා චෛතසිකයෙන්. ඒක සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක්, වේදනා චෛතසිකය කියලා කියන්නේ. ඒ කියන්නේ සියලු ලෝක සියලු සත්ත්වයන්ගෙම හිත හට ගනිද්දි වේදනා චෛතසිකේ එනවා. හැබැයි ප්‍රඥා චෛතසිකේ ඉන්නේ නැහැ පිටින්. සියලු ලෝක සියලු සත්ත්වයන්ට ඒක ඉන්නේ ආර්ය පුද්ගලයන්ට විතරයි. මම කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. අපිට ඒක නෙවදගත්. අනිත් එක වැඩක් නැහැ. ඒක එන්නේ ආර්යයන්ට විතරයි. එහෙනම් දුක දකින්න පුළුවන් කාට විතරද? ආර්යයන්ට විතරයි. දුක විඳින්න පුළුවන් 31 ලෝක ධාතුවේ මුල කෙලවරේ සිට අග කෙලවර දක්වා. අවීති මහා නරකාදී සිට නේව සංඥා නාසඤ්ඤායතනේ දක්වා ඉන්න හැමෝටම දුක විඳින්න පුළුවන් පෙන්වෙන්නේ. මොකද විඳීම සිද්ධ වෙන්නේ වේදනා චෛතසිකයෙන්. වේදනා චෛතසිකය කියලා කියන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසිකය. එහෙනම් දැන් මට කියන්න. ජාතිය දුකයිද නැද්ද? ජාතිය දුකයිද නැද්ද? එහෙනම් ජාතිය ජරා මරණයට ගියාම දුකයි නං. ජරා මරණ දුක්ඛේ ආවේ ජාතිය නිසා නම් දැන් ජාතිය දුකයිද නැද්ද? දුකයි. ජාතිය දැනගත්තා. ඒ කියන්නේ ජාති දුක්ඛය දැනගත්තා. ජාති දුක නිකන් එන්නේ නැහැ. කොහෙන්ද එන්නේ කියලා බලන්න ඕනේ. කොහෙන්ද එන්නේ කියලා දැක්කේ නැත්තම් වෙන්නේ පිංගතනේ. ජාතිය උඩින් වැහෙනා වගේ තේරෙන්න ගන්නවා. දෙයියෝ මැව්වා වගේ තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් කොහෙන්ද ජාතිය ආවේ කියලා හොයලා බලන්න ඕනේ. පිංගතනේ ජාතියක් ව්‍යුත්පන්න වෙන්නේ භව නිසා. භව කියලා කියනවා පිංගතනේ මේ ශක්තියකට. භව ශක්තිය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ භව ශක්තියට පුළුවන් පිංගතනේ ජාතියක් ව්‍යුත්පන්න කරවන්න. භව කියන ස්වභාවයට පත් වුනහම ඒ ස්වභාවයෙන් පින්වතනි නැවත වතාවක් වෙන එකක් හදන්න බෑ. ඒකෙන් හදන්න පුළුවන් ඒ ජාතිය විතරමයි. මොකද ඒ ජාතියට අදාළ භව තමයි ඔය හැදිලා තියෙන්නේ. ගොම් භව නම් හැදුනේ. සිංහ ජාතිය දැන් හටගන්නේ නැහැ. දැන් හටගන්නේ මොන බවමද? ගොන් ජාතියම තමයි දැන් හටගන්නේ. මොකද ගොම් බවයි හැදිලා තියෙන්නේ. ඒක උදාහරණයක් විදිහට අපි ඉන්දියාප්ප ගත්තා. අපි ඒක කතා කරමු. හැමෝම ඉන්දියාප්ප හදනවා දැකලා තියෙනව නේද? දැකලා තියෙනව නේද? ඉන්දියාප්ප කියනව දැකලා තියෙනවද ඔක්කොම? දකින්න කලින් බට ගියාද දන්නේ නැහැ මේකයි හැබැයි. ඉන්දියාප්ප. මෙතන ඉන්දියාප්ප හදන්න මොකද කරන්නේ? පිටි අරගෙන වතුර අරගෙන ඔය දෙක එකට අනනවා. ඔය දෙක එකට අනලා පින්වතුනි ඉන්දියාප්ප සෑදීම උදෙසා තියෙන භව සකස් වුණොත් හේවත් පින්වතුනි ඉන්දියාප්ප මිශ්‍රණය හැදුනොත් දැන් ඕකෙන් ආප්ප කීයක් පිට වේගිද? ඉන්දියාප්ප මිශ්‍රණේ නම් හැදුනේ පින්වතුනි දැන් පුළුවන් දෝකෙන් ආප්ප හදන්න බෑ. ඉන්දියාප්ප බව හැදිලා තියෙන සිඳින ඉන්දියාප්ප බව හැදුනා නම් දැන් ඕකෙන් හදන්න පුළුවන් ඉන්දියාප්ප විතරයි. එහෙනම් බව කියලා කියන්නේ සිඳින ජාතිය සෑදී මුදෙසා අවශ්‍ය සියලුම සාධක එකතු කරලා ඒ නම්මෙතාවයට පත් කරලා තියෙන්නේ. දැන් වෙන එකක් හදන්න බෑ. දැන් ඒකම තමයි. ඔන්න ඕකට කිව්වා භව කියලා. දැන් එහෙනම් පිංගුතුනි මොකක් හරි જાතියක් නම් හදන්න යන්නේ. ඒ જાතිය සෑදීම උදෙසා අවශ්‍ය ටික එකතු වෙලා ඒ නම්මෙතාවේ හැදිලා තියෙන්නේ. ඒ නම්මෙතාවයට සකස් වුණා නම් දෙයක් වෙන්නේ. දැන් තවදුරටත් ඒක වෙනස් කරන්න බෑ. තරුණ අයට තේරුම් ගන්න විද්‍යාවෙන් ගැලැල්ලක් ගමු. සෝඩියම් ගත්තා, ක්ලෝරින් ගත්තා. සෝඩියම් කියන්නේ දිවේ ගෑවුනොත් එහෙම දිවත් එක ගිනි ගන්නවා. ක්ලෝරින් කියලා කියන්නේ නහයට ඇල්ලුව සිහිනතු වැටෙනවා. මේ දෙන්නාව එකතු කළා. මේ දෙන්නාව එකතු කළාට පස්සේ පින්වදනි මේ දෙන්නාගේ තිබිච්ච බන්ධන ඔක්කොම බිඳිලා ඒ බන්ධන නැවත සකස් වීමක් සිද්ධ වුණා. ඒ බන්ධන නැවත සකස් වුණා නම් පින්වතුනි දැන් හැදෙන්න ඕනේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් මිස. දැන් වෙන එකක් ආයි හැදෙන්න බෑ. දැන් මේකට ගොඩක් අයට තේරෙන එකක් නෑ. තේරෙනා කීප දෙනෙකුට හරි තේරෙන්නේ කිව්වේ. සෝඩියම් වල තියෙන බන්ධන කැඩිලා වෙන් වුණා. ක්ලෝරින් වල තියෙන බන්ධනත් කැඩිලා වෙන් වුණා. වෙන් වෙලා මේ දෙන්න මිශ්‍ර වෙලා නැවතත් බන්ධන හටගන්න යන්නේ පිංගතනි. දැන් මේගොල්ලන්ට වෙන බන්ධන හදන්න බෑ. මොකද මේගොල්ලෝ සංයෝග වුණාට පස්සේ ඒ සංයෝගයෙන් නම්මනවා පිංගතනි. අර ජාතිය හැදීම උදෙසා. එහෙනම් ඒ සංයෝගය හැදුනට පස්සේ ජාතිය උදෙසා නම්්‍යතාවයක් ඇති කරනවට කියනවා මොකක් කියලාද? භව කියලා. ඒක කරන්නේ භව ශක්තියෙන්. භව ශක්තිය නිර්මාණය කළේ සංකාර කරන වෙලාවේ. ඔබ සංකාර කළේ මේක හදන්න ඕනේ කියලා හිතලා, හිත හැදුවේ මුලින්ම ආන් ඒ එතනට අපි යනවා තාදීකින්. අන්නේ සංකාර කරපු වෙලාවේ තමයි පින්විතනේ මකෙන්නේ ඒ ශක්තිය නිපදුනේ. අන්නේ ශක්තියෙන් මොකද කරන්නේ? අර සංයෝගය මක කරනවා. භවය බවට හදනවා. ඒ කියන්නේ ඒ සංයෝගය අර ජාතිය බිහි කිරීම උදෙසා නම්මනවා. ඒ නම්මිතාවේ ඇති වුණාට පස්සේ පින්විතනේ ඒකෙන් වැඩක් නැහැ. තව උදාහරණයක් ගත්තොත් එහෙම සිමෙන්ති වැලි වතුරයි දාලා බදාමේ හදනවා. සිමෙන්ති වැලි වතුරයි දාප ගමන් පින්වතුනි දැන් ඕක තව දෙයකට පාවිච්චි කරන්න බෑ. එහෙම නැත්නම් සිමෙන්ති කොටකට වතුර වැටෙනවා. ගල් වෙනවද නැද්ද? ගල් වෙනවා. දැන් පුළුවන් ද හොඳටම වතුර වැල්ල ගල් වෙලා තියෙන්නේ. දැන් පුළුවන් ද ඒ ටික අරගෙන ඉවිල්ලා කඩලා බිත්ති බඳි? බිත්ති බඳින්න පුළුවන් ඕනනම් බඳලා හතුරව දාලා තියනවනේ ඇතුලේ. ඇයි? හඩා වැටෙනවා. එනම් සිමෙන්ති වලට වතුර වැඩිච්ච එක මම පින්වතුනි දැන් හැදිලා තියෙන භව දැන් ඒකයි වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ જાතිය තමයි දැන් ඊළඟට හැදෙන්නේ. එහෙනම් භව හැදුනා නම් පින්වතුනි જાති හැදෙන එක වළක්වන්න බෑ. ඒ භව හැදුනා නම් තව දෙයක් හදන්න බෑ. හැදෙන්නේ ඒ જાතියම විතරයි. එහෙනම් જાතිය හැදෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන්. ඒ භව ශක්තියේ ප්‍රති තව ටිකකින් තව මේක තේරෙන්න ගන්නේ නේද? මම තාම මොකුත් නැතුවනේ මේ කතා කරන් යන්නේ. මොනවද භව උනේ? ඒ මොකුත් තාම දන්නේ නැහැ. තව ඉස්සරහදී අහුවේ මොනවද එන්නේ කියලා. එහෙනම් ඒ භව ශක්තියෙන් ඒ නම්්‍යතාවයේ හදනකොට පින්විතනේ ඒකෙන් විඋත්පන්න වෙනවා ජාතිය. එහෙනම් දැන් මට කියන්න. ජාතිය කොයි දෙවියද මැව්වේ? ඊශ්වරයද මහා බ්‍රහ්මයද දෙවියන් වහන්සේ නැත්නම් තව කවුරු හරිද? කවුද මේ? එහෙම එකක් නැහැ. එහෙනම් ජාතිය කාගේද එහෙනම්? ජාතිය කාගේද එහෙනම්? එහෙමත් එකක් නැහැ. ජාතිය කාගේද කියලා අහුවොත් ප්‍රශ්නේ වැරදි. අහන්න ඕනේ මොකද්ද? ජාතිය කුමක් ප්‍රත්‍යෙන් වේද? කුමක් ප්‍රත්‍යෙන් ජාති වේද? භව ප්‍රත්‍යෙන් ජාති වේ. එහෙනම් ජාති දුක දැක්කා. භව කියන தත්තෙට පත් වුනහම ඒකෙන් ಜಾතිය ව්‍යුත්පන්න වන බව දැක්කා. භව නිරෝධ කළොත් ಜಾති නිරෝධ වන බව දැක්කා. ಜಾති නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ಜಾති දැක්කා. එහෙන් ಜಾති දුක දැක්කා. ඊළඟට ಜಾති දුක මොක ප්‍රත්‍යෙන් හටගන්නේ? භව ප්‍රත්‍යෙන් හටගන්න බව දැක්කා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දැක්කා. ජාති නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ඔන්න තව හතරක් හරි. භව වෙන්න නම් පිංගතනේ. නිකම් භව කරන්න බෑ. භව වෙන්න නම් සංයෝග වෙන්න ඕනේ. ඒ කියන්නේ පිටි ටිකයි වතුර ටිකයි වැටිලා මිශ්‍ර වෙන්න ඕනේ. ඒ දෙන්න එකට පවතින ඕනේ. ආසන්නේ ඇදිලා හිටින්න ඕනේ. ආසන්නේට ඇදිලා හිටියේ නැත්තම් අර නම්්‍යතාවයට අහු කරගන්න පුළුවන්ද? ඒක නම්්‍යතාවය කියන්නේ මෙන්න මෙහෙම එක. මෙන්න මෙහෙම හිතන්න. දැන් මේකට මට විද්‍යාවෙන් එන්නේ මං ඉගෙනගෙන තියන්නේ ඒවනේ. ඉතින් මං එකක් කියන්න විද්‍යාවෙන්. ඔය හොඳට ගැළපෙන එකක් එනවා විද්‍යාවෙන්. නමුත් මේ කී දෙනෙකුට තේරෙයිද කියලා දන්නේ නැහැ. දැන් මොකක් හරි පරමාණු දෙකක් ගත්තොත් විඳින ඔය දෙක අතරේ තියෙන බන්ධනය. ඒ දෙන්න වෙන් වෙන්නේ නැතුව තියෙන්නේ බන්ධන ශක්තිය නිසා. දැන් මම මේක දන්න අයට නෙමෙයි නොදන්න අයට මෙහෙම කියන්නේ. දන්න අය හිතන්නේ ඕක ඉතින් අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳන් දැනගත්තේ කියලා. පරමාණු දෙකක් ගත්තොත් එහෙම ඒ දෙන්න අතර බන්ධනයක් තියෙනවා. දෙජාතියක පරමාණු අරගෙන අපි ප්‍රතික්‍රියා වෙන්න දැම්මොත් සෝඩියමුයි ක්ලෝරීනුයි දෙන්නව දැම්මොත් සෝඩියම් සෝඩියම් අතරත් බන්ධනයක් තියෙනවා. ක්ලෝරීනුයි ක්ලෝරීනුයි අතරත් බන්ධනයක් තියෙනවා. මේ දෙන්නව දාපු ගමන් එකට වෙන්නේ පින්විතනි මුලින්ම මේ දෙන්නගේ බන්ධන කැඩෙනවා. තියෙන බන්ධන කැඩෙනවා. එකට ඇදිලා. මොකද සෝඩියම් අදිනවා ක්ලෝරීන්ව. එතකොට තියෙන බන්ධන කැඩිලා මේ දෙන්නව එකතු වෙනවා. එන ආකර්ෂණයට ඇදිලා එනවා එක වෙලාවක. ඒ ඇදෙනකොට අර බන්ධන කැඩිලා දැන් ආසන්නේ ඇසුරු වෙමින් පවතිනවා. සෝඩියමුයි ක්ලෝරීනුයි දෙන්න. ආසන්නේ ඇසුරු වෙමින් පවතිනකොට සෝඩියමුයි ක්ලෝරීනුයි අතර හැදෙනව මොකද්ද? බන්ධනය. ඕන්න ඔය බන්ධනේ හැදුනට පස්සේ දැන් මැග්නීසියම් නයිට්‍රේට් නේද එන්නේ එළියට? ඈ දැන් මොකද එන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ජාතිය. සෝඩියමුයි ක්ලෝරීනුයි දෙන්න අතර බන්ධනේ හටගත්ත වෙලාව තමයි භව. ඒ දෙන්න අතර තිබිච්ච සෝඩියම් සෝඩියම් අතර තිබිච්ච බන්ධනේ කැඩිලා ක්ලෝරීන් ක්ලෝරීන් අතර තිබිච්ච බන්ධනේ කැඩිලා ඒ දෙන්න එකට ඇදිලා ආසන්නේ රැඳිලා පැවතිච්ච අවස්ථාව තමයි උපාදාන කියන්නේ. එහෙම ආසන්නයට ඇදිලා ආවේ නැත්තම් පින්විතනේ අර අලුත් බන්ධනේ හටගන්නේ. අලුත් බන්ධනේ හටගත්තේ නැත්තම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන ජාතියයි හැදෙන්නේ. දැන් විද්‍යාව දන්න හැට මේක හොඳට තේරෙන්න ඕනේ. මේක තමයි හොඳම දේ පිළිඳම ඊළඟ සතියේ මේක පොඩ්ඩක් රූපරාමගත කරලා පෙන්වන්න. මේක ඇත්තට විද්‍යාව වෙන දෙයක් මේ. ඇත්තට වෙන්නේ නැතුව ඉතින් බුදුහාඳුර කියපුවා. ඒවත් භව ශක්තියෙන් තමයි මේ විදිහ නිර්මාණය කරන්නේ. හැබැයි මම ඒවා කතා කරන්නේ නැහැ. මේ මුළු තුන් ලෝකෙම හැදිලා තියෙන මොන ශක්තියද? භව ශක්තිය. භවයෙන් කරන්නේ නැඹුරු කරන එක. පින්වතුනි ඇත්ත ශක්තිය දුන්නේ කොතනින්ද? අභිසංකාරයෙන්. අභිසංකාරයෙන් ඇත්ත ශක්තිය දුන්න ඒ ශක්තිය භවයේදී මොනවද කරන්නේ? ඒ ආකාරයට නම්මල ಜಾති හදනවා. කාම මොකද්ද? භවය. රූප භවය. අරූප භවය. ඔය කියන්නේ ලෝක. කාම ලෝකයයි රූප ලෝකයයි අරූප ලෝකයයි ඔය ලෝක තුනම හදලා තියෙන්නේ කවුද? මහා කියන්නේ මහා මහා බ්‍රහ්ම නෙමෙයිද? ඒ මහා බ්‍රහ්ම නෙමෙයිද ලෝකෙ මැව්වේ? වැඩේ තියෙන මහා බ්‍රහ්ම ලෝකෙ මැවුවට යටත් උඩින් ලෝකයක් තියෙනවා තව. ඇයි අරූපේ? එයා දන්නේ නැතු ඒක මැවලා එයා. පව් මිනිස්සු. සූර්යයාට ශක්තිය දෙන්නේ කවුද? කවුද? අපි. සත්වයෝ. සූර්යයා කියන්නේ ශක්ති කෝෂයක්. ශක්තිය තැම්පත් කරලා තියා ගන්නවා මිසක් සූර්යයා කියන කෙනාට ශක්තිය නිපදවන්න බෑ පෙන්නේ. එතකොට විද්‍යාඥයෝ කියපු දේවල් දන්න අය කියයි. එහෙම කොහොමද හඳුන වෙන්නේ? ඔතන වෙන නියෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවනේ. එහෙම කියන්නේ නැද්ද මිනිස්සු? හයිඩ්‍රජන් පරමාණු දෙක එකට එකතු වෙලා හීලියම් පරමාණුවක් හැදෙනකොට පිරවෙන ශක්තිය තියෙනවනේ. එහෙම කියයි. ෆිෂන් ෆියුෂන් කියලා ඔය ඉංග්‍රීසි වල දන්න අය තියෙන තියෙනවා. එහෙම කියයි. පිළිදෙන න්‍යස්තිය හදුවේ කවුද? සූර්යාගේ ඕවා වෙනව ඇති. ඔය ප්‍රතික්‍රියා ඔක්කොම සූර්යා තුල වෙනව ඇති. ඒක හරි පිළිදෙන. දැන් න්‍යස්තිය හදුවේ කවුද? සුද්දාස්තක. සුද්දාස්තකේ හදුවේ කවුද? න්‍යස්තිය කියන්නේ පිළිදෙන ආස්තික න්‍යාය නෙමෙයිද? අටක් පිහිටලා තියෙන න්‍යායට නෙමෙයි න්‍යාස්තිය කියලා කියන්නේ. ඔය වැඩිය කියන්න බෑ කිව්වත් ඉතින් මම මේකට කැමති බින්වද. එහෙනම් ඒක හැදුවේ කවද? සුද්දාස්තක හදන්නේ කවුද ලෝකෙට? සත්‍යය. සත්‍යය තමයි පිංගුදින සුද්දාස්තක හදන්නේ ලෝකෙට. එහෙනම් සූර්යයාගේ ඔය කියන ප්‍රතික්‍රියාව ඔක්කොම වෙනවා ඇති පිංගුදින. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් හදන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ හෙව්වේ නැහැ නේද හයිඩ්‍රජන් කවුද හැදුවේ කියලා. ඒගොල්ලෝ කතා කරනවා හයිඩ්‍රජන් දෙකක් එකතු වෙලා හීලියම් හැදෙනවා. හීලියම් දෙකක් එකතු වෙලා තව තව ඒවා හැදෙනවා. මේ හැදෙලා ඒක තියෙන ලෝක ඉතිහාසයක් වෙනවා. සූර්යයාලා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් කියන විදිහට. මේකේ පොඩි අපේ ඉන්න පොඩි සූර්යෙ. ඔය අපේ පොඩි සූර්යයා ගාව යකඩ වලට යනකන් දේවල් හැදෙන්න පුළුවන්. එතනින් එහාට හැදෙන්න බෑ අපේ පොඩි සූර්යයා ගාව. අපි ඉන්නේ පොඩි සූර්යයෙක් කියලා ඒගොල්ලෝ කියන්නේ. තව ඉන්නවා තව එහාට තව ලොකු සූර්යයලා ඉන්නවලු. එතකොට අපේ ඉන්න සූර්යයාගෙන් හැදෙන්න පුළුවන් යකඩ දක්වා විතරයි කියලා. දෙක එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි එහෙම තමයි කියලා. දැන් මේ විද්‍යාවට ඉගෙන ගන්න දරුවෝ එහෙම ඇති මේවා දැන් මතකේ මං කියනකොට. මේ කක අදාල නැහැ නිවනට. නම් මේටි කියනාට මුල ටික ඔක්කොම අමතක කරලා දාන්න ඔබට. ඇයි මං කැමති නැහැ ඔබ දුක් විඳිනවට. අර මුල ටික ඔක්කොම අමතකුණා නම් හරිනේ ආයි ජොලියෙක ඉදිරිය ගිය හැකි. එතකොට එහෙමනම් බින්දුනි හයිඩ්‍රජන් දෙකක් එකතු වෙලා හීලියම් හැදිලා ඕමම දැන් එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි එන ඔය එකතු වෙන හැම වෙලාවකම ශක්තියක් පිට වෙනවා. ඒක තමයි ඔය සූර්යාගෙන් දැන් අපිට ලැබෙන්නේ කියලා කියනවා. ඒක හරි. නමුත් ඔය කවුරු කතා කරන්නේ නේද හයිඩ්‍රජන් කොහොමද ආවේ කියලා? හයිඩ්‍රජන් ආපු විදිහක් තියෙන බෑ ලෝකෙට. හයිඩ්‍රජන් ගෙනාවේ කවුද? හයිඩ්‍රජන් ගෙනාවේ කවුද? අපි. ඕක කාම භවයේ නම් තියෙන තියෙන්නේ. කාම භවයේ නම් මිනිස්සු තිරිසන් කියන සතර ආපායක සත්ව මිනිස්සු සහ දෙවිවරු තමයි ඕක ගෙනාවේ. ඕක රූප භවයටත් අයිති නะ. රූපාවචර බ්‍රහ්මියත් ඕක ගෙනාවා. ඕක උදව් කළා ගේන්න. ඕක අරූපෙටත් අයිති නะ. අරූපින් අයත් ඕක ගෙනාවා. එන හැමෝගෙම සංකාර ශක්තියෙන් තමයි තියෙන්නේ ඕවා හැදෙන්නේ. නමුත් මම දැන් ඔබට කතා කරන්නේ මේ ලෝකයේ හැදිච්ච හැටි නෙමෙයි. ලෝකයේ හැදෙන්නේ ඔය භව ශක්තියම තමයි දෙන්නේ. ඒකයි කිව්වේ මේ හැම එකක්ම සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ ගහක් වැලක් ගානේ මේව හැදිච්ච හැටි කියන්න පුළුවන් පිංගදෙනේ පටිච්චසමුප්පාදේ. තිරිසනෙක් හැදිච්ච හැටි විතරක් නෙමෙයි. මේ ගල හැදුනේ කොහොමද? මේ ගහ හැදුනේ කොහොමද? ඔය හැම එකක්ම පටිච්චසමුප්පන්නයි. නමුත් ඒව දැන් වැඩ නැහැ නේ. අනුන් හැදිච්ච හැටි හොයනට වඩා හොඳයි තමන් හැදිච්ච හැටි හොයාගන්නේ. එහෙනම් තමන් හැදිච්ච හැටි වගේ මොකද දැන් අනුන් හැදිච්ච නිසා නෙමෙයි දුක. දුක මොකක් හින්දාද? තමන් හැදිච්ච නිසා. මම හැදිච්ච නිසායි දුක. එහෙනම් මම දුරුක මම නැති කරගන්නේ නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් යම් බලන්න. එහෙනම් මට කියන්න මෙන්න ජාති නෙමෙයි ජරා මරණ දුක කුමක් ප්‍රත්‍යෙන් වේද? ජාති නැති කිරීමෙන් ජරා මරණ දුක නැති වේ. ඒක අවබෝධයිද ඔබට? එහෙනම් දැන් බලමු. ජරා මරණ දුක දකි ඊළඟට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඊට පස්සේ අපි ගියා තව එකක් ඉස්සරහට. ජාති දුක දකි. ජාති දුක දැක්කද ඔබ? ජාති දුකයිද නැද්ද? දුකයි. එහෙනම් ජාති දුක දකි. එහෙනම් මොන ජාතිය දුකද නැද්ද? මොන ජාතිය හටගත්තා දුකයිද නැද්ද? දුකයි. මොන ජාතිය හටගත්තත් දුකයි. මොකද හේතුව ඔය හටගන්න ජාතිය කැමති ජාතිය. මොකද ওই කැමති જાතිය හටගත්තොත් ඊළඟට හොඳ කණේ පාරක් කන්න වෙනවා ෆින්. එහෙනම් જાති දුකයි. මේ උප්පත්ති જાති නෙමේ කතා කරන්නේ, ඒ ඒ මොහොතේ හටගන්න જાති ගැන කතා කරන්නේ. හරි, වැඩුණානේ අපටම. හරි, එහෙනම් කියමු බලන්න. જાති දුක දකි භව ප්‍රත්‍යෙන් જાති වෙන බව දකි. භව නිරෝධෙන් જાති නිරෝධ වෙන බව දකි. જાති නිරෝධ ගාමිනී පටිපදාව දකි. දැන් එහෙනම් අපි කියන්නේ භව කියන එක තේරුණාද? එතන අපි අර ආයි ගම සෝඩියම්. ඔන්න සෝඩියම් මෙතන තියෙනවා. ඒ සෝඩියම් දෙකක් අතරේ, දෙකක් නෙමෙයි ගොඩක් අතරේ, එක එකට බැඳිච්ච බන්ධන තියෙනවා. මේ පැත්තේ තියෙනවා ක්ලෝරීන්. ඒකේ ක්ලෝරීන් දෙකක් අතර බන්ධනයක් තියෙනවා. මේ දෙන්න එකට දානවා. එකට ගැටෙනවා. මේ දෙන්න එකට ගැටපු ගම එක එක අතරට ඇදිලා යනවා. මේක ආකර්ෂණය වෙනවා එක එක්කෙනා අතරට. ආකර්ෂණය වෙච්ච ගමන් අර බන්ධන කැඩිලා, අර බන්ධන කැඩිලා මොකද වෙන්නේ? ආසන්නයට ඇදිලා එනවා. ආසන්නයට ඇදිලා ආපු ගමන් අලුත් බන්ධන හට ගන්නවා ඒ දෙකල අතර. ඊට පස්සේ මොකද වෙන්නේ? අලුත් බන්ධනේ හැදුනා කියලා කියන්නේ. දැන් ඉතින් වෙන එකක් උපදින්න පුළුවන්ද? ආයි බෑ. දැන් ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ් ඉපදුනා. දැන් මම දන්නවා ඔක තේරෙන්නේ නැහැ. දැන් ගමු මෙහෙම එකක්. ඔබ ජීවත් වෙන කාම ලෝකෙම උදාහරණයක් ගමුකෝ. රණිලුයි කමලයි බැඳලා, නිමලුයි සුනිලයිත් බැඳලා, ඔය පවුල් දෙක ගත කරගෙන යනවා. දැන් ගුණහරපයක් කියන්නේ නැන්නේ මම. එතකොට තේරෙයි ඔක්කොටම. තේරිලා ඔක්කොම වෙලා ඉල්ල අන්දින හාමුදුරු ගුණහරපක් කියනවා කියලා කියයි. දැන් ඉතින් කරන් දෙයක් නැහැ. ගුණහරපයක් කියලා මේක තේරුම් කරන්නේ නැහැ. දැන් ඔක්කොම හැන්නේ ඇඟිලි ගහගන්න මම ගුණහරපයක් කියන්නේ යන්න. එතකොට ඒ පවුල ඒ පැත්තේ ඉන්නවා, මේ පවුල මේ පැත්තේ ඉන්නවා. ඔය අතර දුර පිංගුදින එකිනෙකාට විරුද්ධව කටයුතු වෙලා පවුල් දෙක ඇතුලේ මේ දෙකෝලංග එකට වැටෙන යම් අවස්ථාවක. ඒ අවස්ථාවට වැටිච්ච ගමන් දැන් නිමලුයි නිමලයි නෑ. කවුද ගත්තේ? රණිලුයි කමලයි, නිමලුයි සුනිලයි. හා, නිමලුයි සුනිලයි අතර ප්‍රශ්නයක් ඇති වෙලා රණිලුයි කමලයි අතරත් ප්‍රශ්නයක් ඇති වෙලා දැන් බන්ධන බිඳෙන්න ඕන්න වෙන්න. ඒ කියන්නේ දැන් මරා ගන්න ඕන්න වෙන්න අවස්ථාවේ ඉන්න දෙගොල්ලෝ. මේ දෙගොල්ලෝ පාටි එකට එකතු වෙනවා. ඒ පාටි එකට එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අරයා එපා වෙලා ඉන්නේ, මෙයාටත් මෙයා එපා වෙලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා පින්විතේ දෙපැත්තට. ආකර්ෂණය වෙච්ච ගමන් අර බන්ධන විදිලා ඇසුරේ හිටිනවා. ඇසුරේ හිටිනකොටම මොකද වෙන්නේ? පින්විතේ දන්නේව නැතුව මේ දෙගොල්ලෝ අතර දැන් බන්ධන හටගෙන. ඒ කියන්නේ දැන් රණිලුයි සුනිලයි අතරත් බන්ධන හටගෙන, නිමලුයි කමලයි අතරත් බන්ධන හටගෙන. ඔන්න භව. දැන් ඔය භව හැදුනා නම් ඊළඟ දවසේ පින්විතේ රජිස්ටර් ගාව ಜಾති හට ගන්නවද නැද්ද? කසාද ಜಾතිය. කසාද ಜಾතිය හට ගන්නවද නැද්ද? හට ගන්නවා. මොකද ඔය බන්ධනේ හැදුනට පස්සේ පින්විතේ දැන් පුළුවන් ද වෙන එකක් ಜಾතිය වෙන්න? බෑ. දැන් ඒ දෙන්න තමයි පින්විතේ අලුත් බන්ධනේ හදාගෙන තියෙන්නේ. එහෙනම් ඒ බන්ධනේට අනුකූලයි පින්විතේ ඊළඟට හැදෙන ಜಾතිය. දැන් වැටහුණාද ඔබට? එහෙමනම් ඔබ හොඳටම දන්නවා පින්විතනි භව කියන තැනට ආවම ඒකින් වෙන જાතියක් හදන්න බෑ. ඒ නම්මෙතාවයට පත් වෙලා ඉවරයි දැන්. භව කියන එක නිකන් හැදෙන්නේ නෑ පින්විතනි. සංයෝග වෙච්ච එකෙන් තමයි මොකක් හැදෙන්නේ? භව කියන එක හැදෙන්නේ. එහෙනම් භව හැදෙන්නේ සංයෝග වෙච්ච නිසා. ඒ කිව්වේ උපාදාන ප්‍රත්‍යයමයි. මොකක් හැදෙන්නේද? භව හැදෙන්නේ. ඒ කියන්නේ ආසන්නයේ ඇසුරක් පවතින නිසා සංයෝග වෙනවා කියන්නේ ඒකට. ආසන්නයට ඇදිලා එනවා. ආසන්නයේ ඇසුරේ පවතිනවා. උපාදානයේ විග්‍රහ කරනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ගිනි ගොඩක උඩ යන ගිනි රොටුව හුලඟ උපාදාන කරගෙන ඉන්නවා කියලා. ඒක වැඩිපුර ආදරය කරනවා කියන්නේ. ඈ හුලඟ ගිනි රොටුවට ආදරය කරනවා. එහෙනම් මොකද්ද ඒ කියන්නේ? ආසන්නයේ ඇසුරේ පවතිනවා. ආසන්න ඇසුරේ පවතිනවා. ගිනි රොටුව කියන එක දන්නව නේද? ඔය ගිනි පුලුවක් උඩ යන්නේ. ඒක මොකක් උපාදාන කරගෙන දින්නේ? හුලඟ උපාදාන කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ හුලඟ ඇසුරේ තියෙන්නේ ඒක. එහෙනම් දැන් උපාදාන කරගන්නවා කියන කේ පිංගුදෙනි වෙන ඒවා ගන්න යන්න එපා. සමාජය ඔබට එක එක ඒවා දීලා ඇති. සමාජය දීපේව ගන්න යන්න එපා. දැඩි බැඳීම, දැඩි ආදරය, ඒවා තමයි උපාදාන. ආදරය කළාට කමන්නේ ඔයා උපාදාන කරන්න එපා. එයා දාන්න පැත්තකට සිංහද. ඔය මිනිස්සු කරන ඒවා ගැන ඔය කියන්නේ. ඇයි සත්‍යයක් ඉන්නවා ඒ සත්‍යය මෙහෙමයි කරන්න කියලා ඔය යන්නේ. මේක තථාගත ධර්මයට පටහැනි. එහෙනම් ඔන්න ගමු. දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? භව නිකන් හැදෙන්නේ නැහැ. භව හැදෙන්න නම් පින්වතුනි මක් වෙන්න ඕනේද? උපාදාන වෙන්න ඕනේ. ඒ කියන්නේ සංයෝග වෙන්න ඕනේ. ආසන්න ඇසුරේ පවතින ඕනේ. එහෙනම් ආසන්න ඇසුරේ පැවතුනා නම් භව හැදෙනවා. භවෙන් ජාති හැදෙනවා. ආසන්න ඇසුරේ පවතින නම් පින්විතනි මක් වෙන්න ඕනේද? දෙන්න එකට ආකර්ෂණීය වෙන්න ඕනේ. ඕද නැද්ද? ආකර්ෂණීය නොවී පුළුවන් ද මේ ඇසුරේ පවතින මේ විදිහට? ආසන්න ඇසුරේ පවතින පුළුවන්ද? බැහැ. එහෙනම් ආසන්න ඇසුරේ පවතින නම් පින්විතනි මේ දෙන්නව ආකර්ෂණීය වෙන්න ඕනේ. ආකර්ෂණීය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ තැනට මක් වෙන්න ඕනේ? හා වෙන්න ඕනේ. ඒ තැනට හා වුණොත් ඒ හා වෙත් එක්කෙනා ඇසුරේ හිටිනවා. ඇසුරේ හිටියොත් අලුත් බන්ධන සකස් වීමෙන් ඒ කියන්නේ නම්මෙතාවය හැදෙනවා. ඒ නම්මෙතාවය හැදිච්ච ගමන් ඒකට අදාළ ජාතිය උපදිනවා. එහෙනම් බලන්න සිංහදෙනි මේක කවුරු හරි හදපු එකක්ද කියලා. එහෙනම් දැන් කාගේද මේ ජාති? කාගේද බව? කාගේද මේ උපාදාන? දැන් මේක යන්තම් හරි තේරෙනවා නම් ගැලපෙන්නේ නැහැ වගේ තේරෙනව නේද එතකොට ඒක? කාගේද බව? නෑ. මොන ප්‍රත්‍යෙන්ද බව? උපාදාන ප්‍රත්‍යෙන් බව. දැන් මේක තේරුම් නැහැ කියලා ඊයෙ හදේ ඉඳලා බනහන් එන්නේ නැතු ඉන්නේ පපෙක. අපරාධය අපි අනුරාධපුරේ ඉඳලා ආව මොන කරුමකට ආවද මන්ද කිරු මෙලෝදයක් තේරුම් නැහැ. එහෙම හිතන්න එපා. එහෙම හිතුවත් කාටද පාඩු? මට. නේද? මෙතනට එන ප්‍රමාණය මත නේද පින්වදිනේ මම නිවන පූර්ණ කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඈ? තව හොඳටම මේක දන්නවා. අමාරු දේවල් හරි ඉගෙන ගන්න වෙනවා පින්වදිනේ. මොකද ඔබ අමාරු දේවල් කරන්න ඕනේ තර. දුකෙන් නිදහසෙ. ගෙදර නොවන හොඳ නැති වුණාට පස්සේ අනියම් සම්බන්ධතා පවත් ගන්න ඕනේ තර. ලේසියෙන් කරන මේවෝ. ඒකේ විපාකෙ මොකක්ද? ඒක විපාකේ ඊට වඩා දරුණුයි. ඒවත් දැන දැන අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඔයගෙට. ඉතින් ලේසි වැඩද ඔය කරන්නේ? මම ඒක කිව්වේ අනියම් සම්බන්ධතා පවත්වන කවුරු හරි මෙතන ඉන්නවා නම් මං හිතන්නේ නැහැ මෙතන කවුරුත් එහෙම ඇති කියලා. මෙතන ඉන්නවා නම් පිටින් දැම්මම කඩෙන් සීනි මුට්ටි දෙකක් අරගෙන ඒ සීනි මුට්ටි දෙක කරේ තියාගෙන ගිහලා පුරුදු වෙන්න. නැත්තම් පිටින් අනාගතේ ටිකක් අමාරුයි. එක පාට හුරු වෙන්න ගියාම ටිකක් අමාරුයි. දැම්මම හුරු වෙලා ගියා නම් හරි. සීනි ගෝනි දෙකක් අරගෙන එකට ගැට ගහලා ඕක කරේ තියාගන්න. කරේ තියාගෙන යන්න. ගිහිල්ලා බාන්න. බාලා ඒක උඩ ඉඳගෙන මුලත් පිටක් එහෙම කාලා ආයිත් කරේ තියාගෙන ඉදිරිය ගමන යන්න. එතකොට විපාකෙට හුරු වෙච්ච කෙනෙක් එතන පහසුයි පින්වදෙනි. නඩුව මහම් වෙනකොට. ඕක තමයි පින්වදෙනි කුම්බාණ්ඩයේ හැටි. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා කුෂ්ඨ කහ කහ සීනි ගෝණි දෙකක් වගේ වෘෂණ කෝෂ දෙකක් හැදෙනවා. ඕක කරේ තියාගෙන මුළු ජීවිතේම ඉන්න වෙන්නේ. අනියම් සම්බන්ධතාවක් තියෙන කාන්තාව පින්වදෙනි මැන්ඩියට ඇවිදින්න පුරුදු වෙන්න. මැන්ඩිය කියන එක දන්නව නේද? ඔය නැට්ටුව නටනකොට මැන්ඩියට ඉන්නේ. කකුල් දෙක මෙහෙම කරගෙන. දැන් කුණුහරප නෙමෙයි මේකද මේවා. කුණුහරප තමයි කරන්නේ. ලැබෙන ප්‍රතිඵලය ගැන මම මේ කියන්නේ. තනිකර මීවදයක් බැඳ වගේ සිංහදෙනි තනිකරම කුණු වෙලා පණුව හැලෙන ලිංගේන්ද්‍රියක් හැදෙන ඔය කියන කුම්බාණ්ඩිට. කරගෙන යන්න. තුච්ච නින්දිත පහත් අදම වැඩ කරගෙන යන්න පින්වතනේ. ඕකේ ප්‍රතිඵලය හැදෙයි. මේ බන කොච්චර ඇව්වත් වැඩක් නැහැ පින්වතනේ ඔබ. ඇයි? ඔබගේ උරුම එතන තියෙන්නේ. හේතුව මොකද්ද? ඔබ බන අහන්නේ ඔබ මං කියන්නේ එහෙම කවුරු ඉන්නවනම්. මොකද අන්තර්ජාලය හරහා අහනවනේ මේ බන. එහෙම අයත් මේ බන අහන්න පුළුවන්. ඔබ බන අහනකොට පින්වතනේ ඔබ හිතාගෙන ඉන්නේ අනේ මට ඒ જાතිය නම් එපා කියලා. නමුත් ඔබ කරන්නේ මොකද්ද? ඒ සංඛාරය දැන් අදින් පස්සේ ඔබට මේවා තේරෙයි පින්වතුනි. ඔබ කරන්නේ ඒ සංඛාරය, ඒ සංඛාරයට අනුකූලයි භවය. කරන්නේ දහබළු වැඩ නම් පින්වතුනි, දහබළු වැඩ කරපු එකට හරියන භවය තමයි හැදෙන්නේ. ඒ භවයේ හැදුනා නම් ඒ જાතියමයි හැදෙන්නේ පින්වතුනි. වෙන જાතියක් හැදෙන්නේ හේතු නැහැ. ඔබ ඒ જાතියට අකමැති වෙන්න පුළුවන්, ඔබ ඒ භවට අකමැති වෙන්න පුළුවන් පින්වතුනි. නමුත් ඔබ සංඛාරයට කැමති නම් ඒකේ ප්‍රතිඵලය තමයි ඔබට එන්නේ. ඒක නිසා කරන්න තියෙන හොඳම දේ තමයි අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යනවා නම් තමන්ගේ බිරින්දෑව හෝ ස්වාමි පුරුෂයා ගෙදරින් දැද්දී අන්‍ය සම්බන්ධතාව පවත්වාගෙන යනවා නම් කරන් තියෙන හොඳම දේ තමයි විපාකෙට දැන් සූදානම් වෙන එක දැන් මෙන්දලා. මහත්යර තියෙන බැඳ ගත්ත සීනි ගෝණි දෙකක් කරේ තියාගත්ත ඕක අරන් ගියා කිලෝ 50යි ඉන්නේ. 50යි 50යි 100යි. පොඩි ඒවා ගන්න එපා ලොකු මේකෙන් ගන්න ඕනේ. පුරුදු වෙන එක හොඳට පුරුදු වෙන්න ඕනේ. නෝනර දින මැන්ඩියට ගත්තා මැන්ඩියෙ ඉඳගෙන ඇවිද යනවා මැන්ඩියෙන් ඇවිදින්න පුරුදු වෙන ගෙදර කාමරේ වහගෙන හරි කමක් නැහැ ඉඳගන්නේ මොකුත් කරන්න බෑ පිංගදනි හිරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ ඔය තනිකර තුවාලයක් තියෙන්නේ ආයි ආයි ඕනෙ වෙන්නේ නැහැ පිංගදනි කල්පයකට විතර ඔය ඕක හම්බුනහම හොඳ රෝම ඇති ලේසි වැඩ නෙමෙයි. ඉතින් ඒක ඊට වඩා හොඳයි සිංහලෙන් තමන්ට එහෙම එකක් කරන්න හිතනකොට ඇසිඩ් ටිකක් අරගෙන ඔළුවේ හලා ගන්න. ඒක සැපයිද නැද්ද? කුම්බාණ්ඩේක් වෙලා සිංහතුනි කල්ප ගාන ජීවත් වෙනවට වඩා සිංහතුනි මේ අවුරුදු 60 ඇසිඩ් වලට පිච්චිලා මැරිලා යන එක වටිනවද නැද්ද? එහෙනම් ඕ වගේ එකක් හිතනකොට සිංහතුනි එහෙම කරගන්න. ඇසිඩ් ටිකක් වක් කරගන්න ඔය හිතන දැන් වලට. ඔබම මෝඩ තගතිරු වැඩ පිළිවෙලින් මම දැන් ඔබ කතා කරනවා කැමති නැහැ මොකද අපි ඊට වඩා ගොඩක් එහාට ගිහිල්ලා දැන් සමහර වෙලාවට මම කතා කරන්නේ අරූපේ වෙන දේවල්. නමුත් සමහරට තාම ඔබ ඉන්නේ පිළිවෙල මේ කාම තුච්ච නීදේද ලෝකෙ වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ මේකෙන් පිටිපස්සෙන් එන පිරිසක් ඉන්නවලු ඒ අයව අරගෙන නිවන් තරයි යන්න එපෑම. අර පිටිපස්සෙන් එන නිචුත්ත නින්දිත දිහා බල බල ඉන්නේ නැතුව. එහෙනම් කවුරු හරි ඔය වගේ නින්දිත වැඩ කරනවා නම් මේකදනේ ඇසිඩ් බෝතලයක් ළඟ තියාගෙන ඉඳලා ඔවට ඇසිඩ් වක් කරගන්න. එතකොට පිළිවෙල තව මොකද ඔබ අතින් ඒ පාප ඊට පස්සේ වෙන්නේ නැහැ. එතකොට අර කල්ප ගානක් නිරා දුක් විඳින්න වෙන්නේ නැහැ නිකම් පින්නද. එහෙමයි ඇති. තියා කල්පනාවෙන් කටයුතු කරන්න. දැන් මම ඒවා කියන්නේ නැද්ද නිසා පින්නද ඒවා සෙන්ස් වෙන්නෙත් නැතුව ඇති දැන්. එහෙනම් ඒකත් කරගෙන පණ ටික අහන්න ඕනේ. ඒ මාර බණ කිව්වේ නේ. කියලා මොකද කරන්නේ? අර තුච්ච නිදිද්ද වැඩේ කර කර අර අර බණ ටික අහනවා. ජෝඩුවත් එක්ක. වැඩක් නැහැ මේ බණ වලින් බින්ද. ඔබට වෙන දේ ඔබ අපිට බලාගත්තා එක. කෙලීම කුම්බාණ්ඩ යෝනිය තමයි. එහෙම නැත්නම් නරකාදී. නරකාදී කියන්නේ මේ අහන්න දෙයක් නැහැ නේද? ඒක නිසා පරිස්සම් වෙන්න. පරිස්සමෙන් කටයුතු කරගන්න. කරන කලට පව මිහිරිය මේසේ, විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. ඒක හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරගන්න. ඒ පව් නොකරන අය මේ ටික අහගන්න. පව් කරන අය මේ වහල වැඩක් නැහැ පිටු ඉතල පව් කරන්න නැතුව ඉන්න. මොකද මේවා මේ උක්‍රුස්ත ධර්මයේ පිටින්ද මේවා තේරෙන්නේ නැහැ පව් කරන්නේ උන්ට. ශ්‍රේෂ්ඨ වෙන්න කලින් හොඳ වෙලා ඉන්න එපා. සමාජයේ තියෙන අන්තිම පහත්තනේ තමන් එම් වෙනවා නම්, සමාජය ගල් ගහන වැඩේ තමන්ගෙන් වෙනවා නම්, ඉතින් ආයි මොනවද කතා කරන්නේ? එමෙදි මහා පහත්ම නිඳිත වැඩ පිළිවෙත, මේ නිඳිත වැඩ වල මේ යෙදිලා ඉන්නවා නම් ඉතින් නිවන පැත්තක ඉඳි කරලා තනදා. ඕවම දෙක තුනක් කරගෙන අර සීනිගෝනි කරේ තියාගෙන මේ පුරුදු වෙලා, හොඳට පුරුදු වෙලා. ඔන්න පුෂප් දෙක තුනක් ගහන සීනිගෝනි කරේ තියාගෙන ඉඳලා. ඒ වගේ ගහන හොඳට අත පයම හදාගෙන මැරෙන්න තියෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි, හැමදාම කර කර හිටපු එකමයි. ඉතින් ගෝණිය කරේ තියාගෙන ගියා. මේ තිබ්බා ඉඳගත්තා, බුලත් ටිකක් එහෙම කෑවා, ආයි තියාගත්ත කරේ ආයි ගියා. යන ගමන් කහ ගහ යනවා. පණුවක් එනකොට ඒ ඔක්කොම අරන් දානවා. හරිය බෙරේ බැඳගත්තා වගේ එනවා පිටිපස්සේ. මට හරි ආසයි කුම්බාට ජෝඩුවක් මවලා පෙන්නන්න පුළුවන්. ඒක නිසා බින්දුනේ ඔය හොර සම්බන්ධතාව පවත්වාගෙන යන කවුරු කවුරු හරි මේ ඉන්නවනම් කුම්බාණ්ඩ ජෝඩුවක් ගෙදර අඹල තියාගන්න ළඟ. හැමදෙතෙම ඒ දිහා බලන්න. එතන ආයි අමුතු බයක් වෙන්නේ නැහැ එදාට. කොහොමද ඔබ මවාගෙන බලන්නකෝ බින්දුනේ මුළු සර්වාංගෙම කුස්ත හැදිච්ච එකේ. උසන කෝස දෙක කරේ තියාගෙන ඉස්සරහ යනවා අමාරුයි. වෙඩි වශයෙන් බෙරේ වැඳගත්තු වගේ වැන්ඩියට හැදිච්ච ගෑණියේ මුළු සර්වාංගෙම කහ කහ පණුව හැදෙනවා, පණුව අරන් දදා අරන් දදා කෑ ගගාහු මීලාපතී තියා පිටිපස්සෙන් එනවා රුගේ. ඔබ මවල අරගන්න. ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් 60%කට විතර අනියම් සම්බන්ධතා තියෙනවා. ඒ තරම් මහා පුදුම අසහනකාරී තත්ත්වයක මිනිස්සු ජීවත් වෙනවා. තේහුම්ෙන් වැඩි හරියකට තමයි පෙන්නේ මේ දහම විකෘතියට පේන්නේ. මේ මොකද්ද කියලා බලනවනේ නිවන් දකින්න. මේ මොකද්ද යකෝ? ඒ නිවන් දකින්නවා කියන්නේ. මේ හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒ සමාජයේ තියෙන පහත්ම නිඳිත වැඩෙත් කරන ගමන් පෙන්නේ නිවන කියන මහා ශ්‍රේෂ්ඨ තත්ත්වෙ පේයිද කාටවත්? මම පේන්නේ නැහැ. හරි. මම ඔන්න පොඩි කමාවක් දාලා ඔය ටික කිව්වේ. දැන් අපි ආයියන් කාරණාවට. මොකද හේතුව නැත්නම් අපි මේ ගැඹුරු කාරණා කී එක යනකොට. දන්නේම නැතුව ගින්දර පුළුන් හැවිදිලා ඔහේ යනවා කාර්තිය ඔහේ ගාලේ යනවා අපි අහමු බණ අහමු අපි මේවත් කරමු ඊට පස්සේ බණත් අහමු. අන්තිමට බණ ටික කියලා දෙන්නේ තිරිසනුන්ට. ඒ නිසා යහපත් තිරිස මේක අහගන්න අයහපත් මිනිස්සු ඕන එකක් කරගන්නවා. ඉතින් තමන් හදාගෙන ඉන්න තමන්ව පිංගදින මේ තුච්ච නිදි සත්වලින් නිදහස් කරගෙන ඉන්න ඕවා තුච්ච නිදිතයි කියලා ඔබ හොඳටම දන්නවනේ. මේ මොනවා හරි ටිකක් කරගන්න, මිටියකින් තලා ගන්න, ඇසිඩ් ටිකක් වක් කරගන්න, ඔය මොනවා හරි කරගෙන පිංගදින ඒ අවයව හරි විනාශ කරගන්න තමන්ට හිත පාලනය කරගන්න බැරි නෝ. මොකද හේතුව ඔක කාය කර්මයට ගිය ගමන් ඕකින් වෙන විපාකෙ මෙච්චරයි කියලා කියන්න බෑ. කෙලින්ම සතර පාය ආය අහන්න දෙයක් නෑ. මම නෙමෙයි තථාගතයන් වහන්සේගේම දේශනාවල තියෙන කෙනෙක්. හරි. එහෙමනම් නිරේ වර්ගයේ කියවල බලන්න නිරේ වර්ගයේ ગાත හැම තියෙනවා මේක. මේ පරදාර සේවනයේ නේදනායට මොනවද වෙන්නේ කියලා. කරුණු හතරක් දේශනා කරලා තියෙනවා. ඒකෙන් මම අන්තිම දෙක කියන්න මට අනිත් ગાතාව මතකෙට එන්නේ නැහැ නේද? නින්දන් තතිය නිරයන් චතුත්ත. කරුණු හතරක් කියලා තියෙනවා. මේ පරදාර සේවනයේ නේදනායට මෙන්න මේ කරුණු හතර සිද්ධ වෙනවා. ඒකෙන් රජුරුවන්ගෙන් ආවැඩ සිද්ධ වෙනවා. ඔන්න වගේ ටිකක් වෙලා අන්තිම නිතර බයින් ඉන්නවා. රජුරුවන් ඒවා වැඩ සිද්ධ වෙනවා. තුන්වෙනි එක නින්දාවටපත් වෙන්න සිද්ධ වෙනවා. සමාජයෙන් දැද්දිම. හතරවෙනි එක නිරේට ඇදගෙන යනවා. ඉතින් මම කියපන්නේ මේ තථාගතයන් වහන්සේ කියව පරිස්සමෙන් කටයුතු කරන්න. හරි. ඒක පැත්තකට දාන්න. එහෙම නැත්නම් මෙන්නදී අපිට ඔබගේ නම ඉදිරිපත් කරන්න. අපි ඔබට ඔය හොර වැඩ කරන්න ඕනේ නැහැ. අපි කෙලින්ම ඔබට පවුලක් සම්බන්ධ කරලා දෙන්න. ළමයි ඉන්න ඒ දොර වතු පිටි ඉඩකඩම් තියෙන පවුල නෝන කෙනෙක් එක්කම සම්බන්ධ කරලා දෙන්න. එතකොට ඒක හොරෙන් යන්නේ නැතුව මේ පවුලත් එක්ක ජීවත් වෙන්නේ. මොකද මහත්තුරු බලාගෙන ඉන්නවා පැවිදි වෙන්න එන්න. මීහරක් බලාගෙන ඉන්නවා මගේ එක විතරක් හරියන්නේ නැහැ. එහා ගෙදර එකටත් පැනලා බලන්න ඕනේ කියලා. ඒක තමයි මේ කරුමේ තනි කර කරුමේ. මීහරකයි මිනිහයි අතර තියෙන වෙනස ඔය. හිත රිද්දන ඇති හොඳටම කාගෑරි ඕම සම්බන්ධකම් තියෙනවා නම් ඔබගේ හිත රිද්දන්න කිව්වා නෙමෙයි. ඔබට උදව්වකට කිව්වේ සීනිගෝණිය කරේ තියාගෙන දැම්ම පුරුදු වෙන්න කියලා. මේ මහා භයානක අවස්ථාවකින් විතර හිනාවෙන් විතර නතර කරගන්න එපා. මේ මහා භයානක අවස්ථාව. මම මේ ඔබ අනාගාමී කරන්නේ කොහොමද කියලා බල බල ඉන්නවා. ඔබ අනාගන්නේ කොහොමද කියලා බල බල ඉන්නවා. අන්තිමට ඉතින් අට්ටිති හරදි දිගුච්චති විතරයි මට ඉතුරු වෙන්නේ. පරිස්සමෙන් බලන්න. හරි. එතකොට එහෙනම් දැන් කියන්න බින්දන ආපයම් මුලින් ඉඳලා බලන්න. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා පින්වතුනි. සංයෝග වුණොත් තමයි ඒ සංයෝගයේ හරහා තමයි මක්කෙන්නේද? ඒ නම්මෙතාවේ හටගන්නේ. ඒ නම්මෙතාවේ හටගත්තොත් ජාතිය හටගන්නවා. එහෙනම් ජාතිය හටගන්නේ ඒ නම්මෙතාවේ නිසා. ඒ නම්මෙතාවේ හටගන්නේ සංයෝග වෙච්ච නිසා. ආසන්නයට ඇදිලා ආපු නිසා. ආසන්නයට ඇදිලා ආවේ දෙන්නක අතර තියෙන ආකර්ෂණය නිසා. වැටුණා. දැන් උදාහරණයක් දෙනවා ඔබගේ දරුවා. ඔබගේ දරුවා කුඩුකාරයෙක් වෙන්නේ කොහොමද? ඔබගේ දරුවා කුඩු ගහන ජාතිය උපදින හැටි බලමු. ඉස්සෙල්ලම පින්වදෙනි දරුවා ආකර්ෂණය වෙනවා යම් ගති කිහිපයකට. අපි හිතමු එක පිරිසක් ඉන්නවා පින්වදෙනි මේ කුඩු ගහන කට්ටිය. මේ කුඩු ගහන කට්ටිය යන්නේ විදි කරන විදි කතා කරන විදි එකතු වෙලා කරන වැඩ ඔය දෙයට ඉස්සෙල්ලම මොකක් ඇතිවෙනවද? ආකර්ෂණය වෙනවා. ඔය ගතියට ආකර්ෂණය වෙච්ච ගමන් ඊළඟට මොකද වෙන්නේ? පින්වදෙනි එයා ඒ ඇසුර ප්‍රිය කරනවා හැමතිස්සෙම. මේ ආකර්ෂණයෙන් එයාට ඇසුර හැදෙනවා. එයා ඒගොල්ලන්ව නිතර ඇසුරු කරනකොට සිංහසිනී එයා ඒ බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ ගොඩේමයි දැන්. ඒ විදිහමයි දැන්. එහෙනම් ඒ ගොඩේ ඒ විදිහටම හැදුනා නම් ඒ කියන්නේ දැන් නම්මෙතාවයේ හැදිලා. එයාගේ හිත දැන් මේ පැත්තට නමන්න බෑ. දැන් නැමිලා තියෙන කොයි පැත්තටද? අර පැත්තට. එහෙනම් ඒ පැත්තට නැමුණා නම් දැන් මොන જાතියද උපදින තියෙන්නේ? කුඩු ගහන જાතිය. එහෙනම් බලන්න පිළිදෙන ආකර්ෂණයෙන් ඊට පස්සේ සංයෝග වෙලා ඒ කියන්නේ ඇසුරට වැටිලා ඇසුරෙන් නම්මෙතාවයටපත් වෙලා එතනින් ජාතිය ව්‍යුත්පන්න වෙනවා. එහෙනම් තණ්හා නිසා මොකක් වෙනවද? කොහොම? තණ්හා නිසා උපාදාන වෙනවා. වචන දන්නේ නැති උනාට කමක් නැහැ පිංගුතිනි අදහස වටහා ගන්න. වචන අමතක උනාට කමක් නැහැ. අදහස වැටෙන්න එපා. ආකර්ෂණය වුණොත් ඇසුරේ ඉටිනවා. නැද්ද? මේකවත් තේරෙන්නේ නැත්නම් මේකෙන් ඉතින් ඔල මොට්ටයි ඉන්නේ හොඳට ඕම නැද්ද? ආකර්ෂණයේ වුණොත් ඇසුරේ හිටිනවා. දැන් මේක තේරෙන්නේ නැද්ද? හා. ඇසුරේ හිටියොත් ඒ ගති වලට නැඹුරු වෙනවා. ඒක තේරෙන්නේ නැද්ද? ඒ ගති වලට නැඹුරු වුණොත් දැන් යාව දොස්තර කෙනෙක් කල හැකේද? බෑ. දැන් යාව වෙන්න පුළුවන් එකම එකයි කවුද? කුඩුකාරයෙක්. දරුවාව දොස්තර කෙනෙක් කරන්න හැටි කියන් බලන්න. ඉස්සෙල්ලාම දරුවාව මක් කරනවද? ගත්තනවා. මොනවත් එක්කද? දොස්තර මහතුරු හෝ නෝනවරු පිරිසක් එක්ක. එතකොට ඒ දොස්තර මහතුරු පිරිසත් එක්ක එයා ඒගොල්ලන්ගේ ගති වලට මෙයාගේ ගතිය මක් වෙන්න ඕනද ඉස්සෙල්ලා? ආකර්ෂණය වෙන්නවා. ඒ ගති ආකර්ෂණය වෙච්ච ගමන් ඒ ඇසුර ප්‍රිය කරනවා. නිතර ඇසුරේ ඉන්නවා. නිතර ඇසුරේ ඉන්නකොට මොකද වෙන්නේ? ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ පැත්තට නැඹුරු වෙනකොට මොකද වෙන්නේ? දොස්තර ජාතිය උපදිනවා. දැන් මම කියන්නේ ලොකු දරුවා දොස්තර වෙන හැටි නෙමෙයි, පොඩි දරුවා දොස්තර වෙන හැටි. එයානේ නියම දොස්තර වෙන්නේ. ඔබගේ පොඩි දරුවාට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා ආසයිද? චූටි මෙක්කෙනා අවුරුදු 3 4 දරුවාට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. එයා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා ආසයිද? එයා උදැල්ලක් අරගෙන යනවා නේද කුඹුරට යනවා කියලා මේම කරේ තියාගෙන. නැද්ද? එහෙනම් මොකද කරන්නේ? මොකද කරන්නේ? ආ නලාවක් අරගෙන නේ. ඒ නලාව තිබ්බේ ගොවියෝ ගාව නේ. එහෙනම් කාගේ ඇසුරටද වැහෙලා තියෙන්නේ? දොස්තර ඇසුරට වැහෙලා තියෙන්නේ. ඒක මේ පුද්ගලයෙක් ඇසුරු කරන්න ඕනේ නැහැ. බලන්න දොස්තර ඇසුරට වැටිලා තියෙන්නේ. දොස්තර ඇසුරට වැටුනහම ඒක තමයි ආසන්නයෙන් ඇදිලා හිටින්න යාට. ඒක ආසන්නයෙන් ඇදිලා හිටපු ගමන් ඒකට නැඹුරු වෙනවා එයා. දැන් දොස්තර මහත්තයා අර නලාව තියෙනවා වගේ එයාත් මොකද කරන්නේ? ඒ නලාව තියෙනවා. දැන් කොල්ලන්න ඕනේ කවුරු වෙන්නද? ඈ? කවුරු වෙන්නද? හමුදා බටහිරෙක් වෙන්න. නැද්ද? පොඩි කාලේ පොඩි ළමයින්ට ඕනේ මොකක් වෙන්නද? කොළු පැටවුන්ට ඕනේ මොනවද වෙන්නද? ආමියකේ. මොකද කරන්නේ? පොඩි අඩි රුලක් අරගෙන ඩිසු 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 ගානද නැද්ද? හ්ම්? ඔබ දැකලා තියෙනවා පොඩි එකෙක් මට ආමිකාරයෙක් වෙන්න ඕනේ කියලා. ගත අඩි රුලක් අරගෙන ආවඩායි බෝ වේවා කිය කියනවද? ඈ? නෑ. හැමෝටම මකර යනවද? වැඩි තීරදී වැඩි තීරදී යනවා. ඒත් ඔබත් මොකද කරන්න ඕනේ? ඔබට වැඩි වැදුනා වැදුනා කියන වැටෙන්න ඕනේ. නැකද යාගේ යාගේ තුල දැන් කවුද උපදින්නේ? මම මොකුත් දන්නේ නැති කිරිසප්පෙන්නේ මේ දෙන්නේ. නමුත් ඔය උපදින්නේ. එන යා ඔය තනියම බව හදා ගන්න, ධාටි හදා ගන්න නෙමෙයි මේ දේ. එන ක්‍රියාදාමයක් ඔය තියෙන්නේ. එහෙනම් ඒ ගතියට ආකර්ෂණය වෙච්ච ගමන් ඒකේ අසුරෙ හිටිනවා. ඒ අසුරෙ හිටපු ගමන් ඒකට නැඹුරු වෙනවා. ඒකට නැඹුරු වෙච්ච ගමන් ඒ ධාටි හට ගන්නවා. දැන් වැටහුණාද? දැන් ඔබගේ දුවට දුව පිරිමි නමකෙක් යාළු වෙලා පිරිමි නමකෙක් යාළු වෙච්ච ජාතිය බිහි වෙලා කොහොමද දැන් ඒක වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? දැන් ඔබට තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න විදි මේ ප්‍රතිසම්පාද චක්‍රයේ තියෙනවා. ඔබ නම් විසඳුම් හොයනවා පටස් ගන්න. ගැහුව කණේ පාරක් කියන්නට දැන් මේ කාමරයක් ඇතුළේ වැහුව දොර. ඊට පස්සේ යාළුවට කෝලයක් දුන්න අරුව මරහන්. එහෙම කරන්න ඇති. ඔබ අතර නම් නැතුව ඇති. දැන් ප්‍රශ්න විතරයි. නමුත් දැන් උනේ කොහොමද බලමු. එහෙනම් මොකද වෙලා ඇත්තේ මුලින්? දුවට අර ළමයාගේ මොනව හරි ගති ටිකක් මක්ුණාද? ආකර්ෂණීය වුණා. ඒ ගති ටිකක් ආකර්ෂණීය වීම නිසා දැන් මොකද වෙන්නේ? ඒ ගති අසුරේ හිටියා. ඒ ගති අසුරේ ඉන්නකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒකට නැඹුරු වුණා. ඒකට නැඹුරු වුණාට පස්සේ දුව වෙන කොල්ලෙක්ට පැනලා ගියා. ඈ වෙන මොනවද? පුළුවන් එහෙම දෙයක් වෙන්න? බෑ. ඒකට නැඹුරු වුණා නම් දැන් පැනලා යන්න තියෙන කාත් එකමද? අර කොල්ලත් එක්කම තමයි. මොද වෙනදෙනි ඒ නම්මෙතාවේ හටගත්තා නම් දැන් වෙන જાතියක් හදන්න බෑ. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා පිංගුදෙනි જાතිය භව ප්‍රත්‍යයෙන් හැදෙන එකක් මිස જાතිය කාගේද කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. වැටුණාද? හා. හරි. ඔය කාගේද කියලා හැඟෙන්නේ පිංගුදෙනි. ඔබට තේරෙනවා ඔබ ඉන්නවා කියලා. ඒකයි ඔය ප්‍රශ්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පිංගුදිනේ ඒ වෙලාවේදී හටගන්න හිත් වැඩ පිළිවෙලක් තියෙන්නේ පිංගුදිනේ. ඔබටම අනන්‍ය වූ දෙයක් කියලා එකක් නැහැ.
මෙතරම් හවුලාවක්. හදලි කරේ. හ්ම්. දැන් අරක නම් දැන් අන්නේ. දු අන්නේ අරක පිනවනේ.
හරි. පොඩි වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් බලලෙමු. දැන් මතක තියාන අපි කොතනද නතර කරේ කියලා. කොතන නතර කරේ? පද නතර කරේ. හා අපි ඥාන ටික කියලෙමු මේක හදා ගන්නක. ඥාන ටික කියලෙමු බලන්න. අර එළිය එහෙම පොඩ්ඩක් එහාට මෙහාට කළා. මේ පැත්තේ එළිය එහෙම පොඩ්ඩක් එහාට මෙහාට කළා. ළඟ ඉන්න අය කරුණ කරගන්න. කියමාන ඥාන ටික දැන්ට අවබෝධ වෙච්ච ටික. ජරා මරණ දුක දැකී. ජරා මරණ දුක දැක්කම එහෙනම් ජරා මරණ දුක දැකී. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දැකී. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දැකී. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකේ. ඊළඟට භව ප්‍රත්‍ නැත්නම් ජාති දුක දකේ. භව ප්‍රත්‍යෙන් ජාති වෙන බව දකේ. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දකේ. ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකේ. ඊළඟට උපාද නැත්නම් භව දුක දකේ. භව භවයේ දුකද? භව දුකද? භව දුක කියලා අහලා තියෙනව නේද? ඈ පොතකුත් තියෙනනේ භව දුක කියලා. නේද? ඒක නම් භව දුක නෙමෙයි මම හිතන් තියෙන වෙන එකක්. නමුත් භව දුක කියන එක අහලා තියෙනව නේද ඔබ? එහෙනම් භව දුක. ඇයි භව දුක? භව දුක ඇයි? ජරා මරණේ දුක නිසා. ජරා මරණ දුකයි නං. ඒ කිව්වේ තාත්ත ගහන එක දුකයි. තාත්ත ගහන එක දුකයි මල්ලි අඬන නිසා. මල්ලි අඬුවොත් තාත්ත ගහන්නේ. මල්ලි අඬන්නේ අම්මා ඔළුවත ගැහෙන. අම්මා ඔළුවත ගන්නේ ගණන් ටික හැදුවොත් හරියට. ගණන් ටික හැදුවේ ඉස්කෝලේ ගිය නිසා. ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න ඕන නිසා. ඉගෙන ගන්න ඕනේ සල්ලි හම්බ කරන්න ඕන නිසා. සල්ලි හම්බ කරන්න ඕනේ සාමුහක කරන්න නිසා. එහෙනම් ඔය ඔක්කොම මොනවද? දුක. ස්විප් එකක් හදන එක සපද දුකද? බලමු. ඔබට සල්ලි තිබුණොත් ළමයාව කිඩ්නැප් කරනවා. එන ළමයාව කිඩ්නැප් කරන එක දුකයිද සපයිද? දුකයි. ළමයාව හොරකම් කරයි යන්නේ එක දුකයි නේද? ළමයාව හොරකම් කරයි යන්නේ සල්ලි තියෙන නිසා. සල්ලි තියෙන්නේ ස්විප් එකක් ඇදෙන නිසා. එහෙනම් ස්විප් එකක් ඇදෙන එක සපයිද දුකයිද? දුකයි. නමුත් සුවිප්පක් හැදෙන එක ලෝක සත්‍යයෙන් හැවුත් එහෙම සැපයි. මොකද ඒක සැප දැනෙන එක? දුක කියන්නේ වේදන එකක්. හරි. දැන් අපි මෙත්තාරහඳුන් වහන්සේ බොහොම මහන්සියලා විදි එකක් හදලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න සිංහසනේ. ඔබට මේ ඔබ කියන්නේ කවුද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නයි මේක හදුවේ. ඊයේ රාත්‍රියේද කොහෙද මං කිව්වේ සිංහසනේ? මම කියලා තියෙන සතියකට කලින් කියන්න කියලා. ඊයේ රාත්‍රියේ කිව්වේ මේ දැන් මං හිතන හදලා ඉවර වෙලා උනාසේ මෙතනට වැල්ලා ඉනවා. හැමෝටම කරන්න පුළුවන් දේ කරනවා කියන්නේ ඔබ ඔබට කරන්න පුළුවන් දේ කරන්න. එච්චරයි. හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. එකද නේ. දැන් බලන්න. ඔය තියෙන සිංහදින ආත්මේ. නැකද ආත්මේ. බලන්න මනුස්සයා, දෙවියා, ඌට කාදක ප්‍රේතයා, තාපනේ, අවීතියේ ආදි වශයෙන් මේ බඹරාරේ මේ ඇවිදලා ආයර ගන්ධබ්බයා මනුස්සයා ගන්ධබ්බයා මනුස්සයා දැකද? දැන් බලන්න ඔය ඔක්කොම ඉරි නේද තියෙන්නේ? ඔය ඉරි ටිකක් ඔය පාට පාටින් තියෙන එක එක ලව්ව අත් බල. නමුත් පාට පාටින් තිබුණාට පෙන්නේ ඔක්කොම එකයි නේද බල? එකම අත්බැවේක ලැබි ඒ කියන්නේ එකම ආත්මයක්. ඒ එකම ආත්මේ ශරීර වෙනස් වෙවි යන වැඩ පිළිවෙල නේද තියෙන්නේ? නැකත් ඔන්න ඔහම තමයි පින්විතේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ. ලෝක සත්‍යය ආත්ම දෘෂ්ටියේ ඉන්නේ ඔන්න ඔහම. ඔන්න ඕකට තමයි ඔය කියන දිගම දිග තීරුව ගන්න එකට ඔන්න ඕකට තමයි ලෝක සත්‍යය ආත්මය කිව්වේ. ඔන්න කියනවා එම්බා ආත්මය. කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ. දැන් එහෙම නෙමෙද බලන්න පේන්නේ? එකම විදියට යන වැඩ පිළිවෙලක් තියෙනවා. මේ වැඩ පිළිවෙල එක තැනක කුරුල්ලෙක් ඉන්නවා, එක තැනක තව එකෙක් ඉන්නවා, එක තැනක මිනිහෙක් ඉන්නවා, අලියෙක් ඉන්නවා, චීටෙක් ඉන්නවා, නිරිසත්ත්වෙක් ඉන්නවා. මේ එකම ආත්මයේ එක එක තැන්වලදී වෙනස් වෙනස් දේවල් ගත්තා කියලා නේද හිතෙන්නේ? ඒ කියන්නේ සිංහදෙනි මේ සත්වෙක් ඉන්නවා, මේ සත්වයා මොකද කරන්නේ? ඒ අවස්ථාවවලදී එක එක දේවල් හදමින් ඉදිරියට යනවා. අතීතේ දැන් ඔන්න දැන් අර ඉස්සරහම ඉන්න මනුස්සයා ඔබේ කියලා හිතාගෙන දැන් අපි අතීත ස්මරණ ඥාණයෙන් ගම් බල මොකද කියන්නේ? තථාගතයන් වහන්සේට තරම් දෙයක් දකින්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. තථාගතයන් වහන්සේට අනාවරණ ඥාණය තියෙනවා. අනාවරණ ඥාණයෙන් පේන ටික අනිත් කිසිම සත්වයකට පේන්නේ නැහැ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ නොවන සාරිපුත්‍රයන් වහන්සේටවත් අනුමසර ඒ කියන්නේ මේ ශාසනයෙම ඉන්න මහමොග්ගල්ලාණයන් වහන්සේටවත් පේන්නේ නැහැ මේක. මේක අනාවරණ ඥානෙට විතරයි පේන්නේ. එහෙනම් අනිත් ශාස්ත්‍රවරුන්ට කොහොමදවත් පේන්නේ නැහැ. අනිත් ශාස්ත්‍රවරු මොකද කළේ පින්විතර අර ඉස්සරහ ඉන්න මිනිස්සයා කියලා හිතන්නකෝ. ඒ ශාස්ත්‍රවරු ඉස්සරහම ඒ මිනිස්සයා මොකද කරන්නේ? යාගේ අතීත අද්දැව සිහි කරන්න ගත්තා. හා සිහි කරනකොට මොනවද පේන්නේ? මම දෙවි කෙනෙක් වෙලා හිටියා. ඊට පස්සේ මම ඝූත කාදක ප්‍රේතෙක් කියලා හිටියා. ඊට පස්සේ මම අවීතියේ හිටියා, රෞරවේ හිටියා, මහා තාපනේ හිටියා, මම දෙබරෙක් කියලා හිටියා, මම කූඹියෙක් කියලා හිටියා, මම කපුටෙක් කියලා හිටියා, මම බල්ලෙක් කියලා හිටියා, නැත්නම් මොකෙද මන්දේ මාළුවෙක් කියලා හිටියා. මන් මතකේ. ඊට පස්සේ චීටෙක් වෙලා හිටියා. ඊට පස්සේ බල්ලෙක් වෙලා හිටියා. ඊට පස්සේ ඇතෙක් වෙලා හිටියා. ඊට පස්සේ ගෑනු කෙනෙක් වෙලා හිටියා. ගන්ධබ්බ වෙලා හිටියා. ගෑනු කෙනෙක් වෙලා හිටියා. මිනිස්සෙක් වෙලා හිටියා. ගන්ධබ්බ වෙලා හිටියා. මම ආයි ওই විදිහට මම හිටියා. මම මේ අද්දවේ මෙහෙම හිටියා. මම ඒත් ඉස්සෙල්ලා අද්දවේ මෙහෙම හිටියා. මම ඒත් ඉස්සෙල්ලා අද්දවේ මෙහෙම හිටියා. මොකද හේතුව පින්විතනි මේ ලෝක සත්‍යයට දැක ගන්න බෑ මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මොකද ඒ තරම් වේගෙන් මේක සිද්ධ වෙනවා. වේගෙන් සිද්ධ වෙන නිසා පින්විතනි මේ උදාබීම් බයබීම් කියන එක දකින්න බෑ ලෝක සත්‍යයට. පේන්නේ මොකද්ද? එකම පැවැත්මක් හැමදාම පැවතුනා කියලා. දැන් බලමු ඇත්ත තත්ත්වය. ඔන්න දැන් පාවතින්ස දේවතාවි දැන් ඔහොම ඉන්නකොට වින්දුනේ දැන් බලන්න දැන් පේන්නේ දැන් එකම දේව අත්බැවක් මේ යන්නේ එකම මේ මම තමයි මේ යන්නේ කියලා. දැන් එහෙම නේද පේන්නේ ඔය හැමෝටම මම යන්නේ මමනේ ඔය එක ඉරක්නේ තියෙන ඔය. දැන් අපි යන්නේ වින්දුනේ මේක ස්ලෝ කරන්න. ඒ කියන්නේ මම ඔබට යන්නේ 이르දියෙන් ඈ දැන් ඉතින් ඉවරයි. දැන් මට 이르දිය තියෙනවා කියවනේ. දැන් මොකද වෙන්නේ? ඈ දැන් සමහර වැඩසටහන් වල අන්න පේනවනේ 이르දිය තියෙනවා කියලා. අපිට තියෙන 이르දිය තමයි මේක. මොකද්ද? කම්පියුටර් 이르දිය. දැන් ඔන්න අපේ කම්පියුටර් 이르දියෙන් දැන් මොකද්ද කරන්නේ? මේක ස්ලෝ කරනවා. අනාවරණ ඥානය ලැබෙන්න යන්නේ ඔබට. ලේසි නෑ තප්පරයකට හරි බුදු වෙනම් වෙනවා කියන්නේ. අනාවරණ ඥානය වෙන්න යන්නේ. දැන් ඔබට මේක ස්ලෝ කරන්න යන්නේ පිංගුසිනි ඇත්ත தත්ත්වේ පේන්න. බලමු. මොනවාද තියෙන්නේ? උදාමින් මෑමින් කොහොමද අනවරණ ඥානේ? හොඳයි නේ? ඔබ ලැබිච්ච එක දැන් ඔබට තේින්නේ කොහොමද? ඔය තියෙන ඇත්ත. තේගදනේ? ඔය උඩම තැනක ඉඳලා නැත්නම් යටම තැනක ඉඳලා උදා වෙලා වැය වෙලා ගියාම එකක් ඉවරයි. ආයි උපදින්නේ එයත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මේකටම සම්බන්ධ වෙන කෙනෙක්. ඉස්සෙල්ල එකට සම්බන්ධයි නමුත් ඉස්සෙල්ල එකමත් නෙමෙයි සම්බන්ධ නිසා වෙන කෙනෙකුත් නෙමෙයි. නචසෝ නච අඤ්ඤෝ. ඒ කියන්නේ මේ හිත උදා වෙලා වැය වෙලා ගියහට පස්සේ පින්විතනි ඊළඟට උපදින්නේ වෙන කෙනෙකුත් නෙමෙයි මේ හිතට සම්බන්ධකමක් තියෙන කෙනෙක්. එහෙනම් සම්බන්ධේ තියෙනවා. හැබැයි එයාම නෙමෙයි. නමුත් මේක අධික වේගයෙන් යන නිසා මොකද වෙන්නේ? එහෙම උදා වෙලා වැඩ වෙලා යන එකක් පේන්නේ නැහැ. හිතෙන්නේ මොකද්ද? මේ මම කියලා එක. එහෙම නෙමෙයි වෙන්නේ මොකද්ද? මම එහෙම එකක් වෙන්නේ. එතකොට මෙතන මම කියපු එකේනා මෙතන මම කියන්නේ යාමද? වෙන කෙනෙක්ද? ඒත් නැහැ. එයත් නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. මොකද මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් එකම එක්කෙනා නෙමෙයි. මේ හිත උදා වෙලා වැය වෙලා ගියහම අනික් හිත ආයේ උදා වෙනවා වැය වෙනවා වෙනතට. එතකොට පළවෙනිට හටගත්ත හිතම නෙමෙයි මේ දෙවෙනිට හටගන්නේ. ඒ කියන්නේ ඔබ එක වෙලාවක ඔබගේ නෝනට කැමතියි. තව වෙලාවකට නෝනට අකමැති. දැන් කොහොමද වෙන්නේ? දැන් ඔබ නම් පින්විතේ නෝනට කැමති නැහැ. දැන් නෝන ගන්න එපා. බණටි ගහන්න වෙන්නේ ඊට පස්සේ. හවුද? අම්මා. එක වෙලාවකට ඔබ අම්මට කැමති. තව වෙලාවකට ඔබ අම්මට කැමති නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ඔබ නම් ඔබ කැමති නම් කැමති ඉන්නේ පින්විතේ. ආයි මොකද්ද මේ කැමති නැහැ කියන්නේ? කලකදි රස කලකදි විස වෙන්නේ නැද්ද? එහෙනම් දැන් කලකෙදි රස වෙච්ච කාලේ හැදිච්ච හිතම දැන් හැදෙන්නේ. එහෙම නැහැ. එහෙනම් මේ දිනේ ඒ මොහොතේදී උදා වෙලා වැය වෙලා යන වැඩපිළිවෙලක්. නමුත් මේක අධික වේගෙන් සිද්ධ වෙන නිසා බලන්න. ආයක දෙනක තියෙනනේ. මතකද ඔබට ඒ කාලේ අපි කතා කළා අපි මේ දිනේ මනුස්ස ගන්ධබ්බයගේ ස්වභාවය ගැන. ඒ කියන්නේ මස්ලේ කයක් සහිත උපදින කෙනෙක් ඉන්නවා නම් අපි මේ දිනේ යාට ගන්ධබ්බවදියක් තියෙනවා කියලා සංජාතිකය කියලා කියනවා කියලා. ඉතින් ඉතින් හරි ප්‍රසිද්ධයි ඔබ හරියට ප්‍රශ්න අහනවා ඔබ ගැන. දැන් අපි ඒව කතා කරන්න දෙන්නේ නැහැ මෙතන. නැත්නම් ඒව ගැන තමයි අහන්නේ හරි ආසාවෙන්. මතකද ඔබට කිව්වා පින්විතනි කර්මජ ශරීරෙට අවුරුදු 1000ක් තියෙන්න පුළුවන්. නමුත් මස්ලේකයට අවුරුදු 100යි නම් තියෙන්නේ. ඒ මස්ලේකය බිඳුණා කියලා එයා චුත වෙන්නේ නැහැ කියලා. එයා චුත වෙන්නේ නැහැ පින්විතනි. මොකද එයාට මනුස්ස අත්බැවේ ඉන්න පුළුවන් අවුරුදු 1000. ඒ අවුරුදු 1000න් එයාට මස්ලේකය ලැබිලා හිටිය අවුරුදු 100ක්. එහෙනම් තව අවුරුදු 900ක් එයා තාම මනුස්ස. එනං යාට චුත වෙන්න බෑ. එයාට මස්ලේකයි කැඩුණා විතරයි යාගේ. ඊට පස්සේ එයා නැවතපත් වෙන මොන තත්ත්වෙද? ගන්ධබ්බ තත්ත්වෙට. ගන්ධබ්බය කියලා කියන්නේ අන්තරා භවිකයට නෙමෙයි. අන්තරා භව කියන්නේ භව කියන එකක් නෑ ලෝකේ. ගන්ධබ්බ කියලා කියන්නේ මස් ලේකයක් බලාපොරොත්තු වෙන සැරිසරන සත්වයා. ඉතින් මනුස්ස ගන්ධබ්බයා කියන්නේ මනුස්සයා තමයි. නමුත් මස් ලේකයකට එන්න බෑ. එහෙනම් අම්මගේ බඩට බැහැ ගන්න විදිහක් නැහැ. මව කුසක් සකස් වෙලා නැහැ. දැන් ඔය පෙන්වන්නේ පිඟදෙන. ඔය මනුස්ස භවයක් ලැබපු කෙනෙක්. මනුස්ස භවය ලැබපු කෙනාට දැන් මොහොතකට කලින් තිබ්බේ ගන්ධබ්බ. ඔය ගන්ධබ්බ. ඔයන්නේ මනුස්ස ගන්ධබ්බ තාම යන්නේ. දැන් මනුස්ස භවය ලැබලා තියෙන්නේ. ඒකට අවුරුදු 1000ක් තියෙන්න පුළුවන්. ඒකෙන් අවුරුදු 200ක්ම මොනවාද? ඒක වෙනස් වෙනවා. ඉතින් මේ මේකේ පෙන්වන විදිහට අවුරුදු 200ක් ගන්ධබ්බ. ඒ කියන්නේ අවුරුදු 200ක් යනකම් මස්ලේකයක් හම්බුනේ නැහැ. ඒ අවුරුදු 200න් පස්සේ අන්න අම්මා කෙනෙක්ගේ කුසකට ඇතුල් වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒකේ ඉන්න අවුරුදු 20ක්. 20දී ඇක්සිඩන්ට් එකක් කරලා මැරෙනවා. මොන හරි වෙලාවක මැරෙනවා. ඒ මැරුණට පස්සේ තාම අර කර්මජ ශරීරයට ආයිසි තියෙනවා නම් සුතවිල්ල නැහැ. ආයි මැරිලා ආයි ගන්ධබ්බ වෙනවනේ. එහෙම නැත්නම් ආයි උපදින්න පුළුවන්. ගන්ධබ්බේ විදිහට උපදින්න පුළුවන්. නැත්නම් මස්ලේ කයින් රිංග ගන්න පුළුවන් ශනේම. ඒක තමයි ඔය පෙන්වන්නේ. දැන් බුදුම වයින් වෙන යන බව පේනව නේද ඔබට? දැන් පරණ මොට්ටය වෙන්නේ නේද යන්නේ අපව? ඒ කියන්නේ දැන් ඔබට තව ටිකකින් තේරෙන්න පටන් ගන්නවා ආත්මයක් ඇත කියලා. මේකට තමයි වෙන්නේ. ඇයි? දැන් ඔබකින් අර තිබිච්ච ඥානෙ අයින් වෙන්න යන්නේ. දැන් ඥානෙ අයින් වෙනකොට ඔබට තේරෙන්නේ නැහැ උදා වෙන වැය වෙන ස්වභාවයක් කියලා. මොකද ඒක අධික වේගෙන් සිද්ධ වෙනවා. අධික වේගෙන් සිද්ධ වෙන නිසා පින්වතුනි, පේන්නේ එකම එකක් විදිහට. එතකොට ඔබට හිතෙනවා මම ඊයේ මම නෑ ඊයේ මම කතා කරනකොට ඊයේ මම ගැන. කොයි ඊයේ මම? වැහෙලා ගිහිල්ලා. ඊයේ මම වැහෙලා කොච්චර කල්ද දැන්? නැහැ ඊයේ මම ගැන දැන් කතා කරන්න බැරි තත්ත්වයක් නේද තියෙන්නේ. නමුත් ඔක්කොම දැනෙන්නේ ඊයේ මට වුණා වගේ. එහෙම එකක් නෙවෙන්නේ උනේ. උදා වෙලා වැය වෙලා යනකොට වෙන්න ඕනේ වුණා. ඊට පස්සේ එතනින් ජරා මරණයට ගියා හිත ආයි හැදුනා. ඒ හිතවත් නෙමෙයි වෙන හිතකුත් නෙමෙයි. වැටහුණාද දැන්? දැන් මොකද පේන්නේ? ඔන්නෝ ගැන තමයි මෙන්න ලෝක සත්‍යය හිතන් ඉන්නේ. ඕකට තමයි ආත්මය කියලා රැවටිලා ඉන්නේ. මේ අනාවරණ ඥානය දින තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන කම්පින් විදිහේ ඔය කින දුස්සිය අයින් කරන්න බෑ. බලන්න මේ ඊරිදී තියෙන ඉඳ හොඳයි මේක තේරුම් ගන්න. මේ ඊරිදී පෑවේ මහරගම මෙත්තාරාම ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඊරිදී තමයි අපේ ගව තියෙන්නේ. දැන් ඔබට වැටහුණාද පිටින් කොහොමද මේ සත්‍යයට මේ විදිහට හිතෙන්න පටන් ගන්න කියලා. දැන් ඔබම හිතලා බලන්න පිටින් ඔබටම හිතෙන්නේ නැද්ද කියලා. මේ මම කියලා එහෙම ස්වභාවයක් පවතිනවා. ඒ ස්වභාවය තුල තමයි මේ ඉන්නේ කියලා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? නමුත් ඇත්ත ස්වභාවය මොකද්ද? උදා වෙලා වැය වෙලා යනවා. ඒක ඉවරයි. ඒකට අනික සම්බන්ධකමක් පෙන්වන නිසා මොකද හේතුව පින්වතුනි මේ උදා වෙලා ಜಾති හැදුවට පස්සේ ඔය ಜಾතිය මොන ಜಾතියද ආස්වාද සැපසාර හේවත් කැමති ಜಾතිය ඔය හැදුනේ කැමති ಜಾතිය නම් ඔය හැදෙන්නේ පින්වතුනි ඒක ජරා මරණයට යනකොට මොකද වෙන්නේ දුක නිසා මොකද වෙන්නේ ආපහු හදා ගන්නවා ඒ හදා ගන්නකොට ඒකම නෙමෙයිනේ ආයි හදන්නේ අලුත් එකක් හදනවා ඒ අලුත් එක හදන්න ආයෙ උදා කරගන්නවා ඒකම නෙමෙයි නමුත් වෙන එකකුත් නෙමෙයි ඒ දෙන්න සම්බන්ධයි වැටහුණාද ඔබට එහෙනම් දැන් මේ හැම જાතියක්ම කාටද හැදුනේ මෙතන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ හොඳට තේරුම් ගන්න හරි දැන් ඔබට ඔන්න එක જાතියක් හැදුනා වැය වුණා අනිත් જાතිය හැදුනා වැය වුණා අනිත් જાතිය හැදුනා වැය වුණා අනිත් જાතිය හැදුනා වැය වුණා මට කියන්න මේ જાති පහම හැදුනේ කාටද මේ જાති පහ හැදුනේ කාටද ඔබටද? ඈ? ඉතින් ඔබට ಜಾති පහක් හැදුණා කියන්න බැහැ නේද? හැදින ಜಾති ඔබනේ. ඔබ ಜಾතිය හැදුණා, වැය වුණා. 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 එහෙනම් මේ ಜಾති පහ හැදුනේ කාටද? දැන් ඔබට තේරෙනවද මේ නතාගතයන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මය ඇතුලේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා? හ්ම්? ස්වාමීනි මේ ಜಾතිය කාගේද කියලා අහුවහම මහන්න. ඔය අහපු ප්‍රශ්නේ වැරදි කියලා කිව්වයි කියලා. දැන් මෙච්චර කාලයක් ඉඳන් ඔබ මේ කියපු නිසා තේරුම් ගත්තානේ. කියපු නිසා අහගෙන ඉඳලා පිළිගත්තානේ. දැන් එහෙම නැතුව අපි කෙලින්ම ගමු බලන්න. හ්ම්. ඔන්න මේ ಜಾතිය උදා වුණා, වැය වුණා. ඊට පස්සේ ආයි කැමති ಜಾතිය උදා වුණා, වැය වුණා. ජරා මරණයට ගියා. දැන් මහා පීඩාකාරී ස්වභාවය නිසා නැවත උදා කරගත්ත ආයි වැය වුණා. ආයි ಜಾතිය උදා කරගත්ත ආයි වැය වුණා. ඔන්න අපි ගත්ත ಜಾති පහ. මේ ಜಾති පහ කාගේද? ඔබට වැටහිලායි මට මේකට උත්තරේ දෙන්න ඕනේ. ඔබට තේරෙන්න ඕනේ දැන් මට මේ ප්‍රශ්නේ අහන්න බැරි බව. නැත්නම් ඔබ මෙතන ඉඳගෙන ඉඳලා මොනවා කොන්නද කියලා මට තේරෙන්නේ නැහැ. අර මම මේක සිහියෙන් බුද්ධියෙන් අහගිටපට අයිටවත් තේරෙන්න ඕනේ. සිංහදනේ මේ ಜಾතිය උදා වෙලා වැය වෙලා ගියා. ආයි ಜಾතියක් උදා කරගත්ත වැය වෙලා ගියා. ආයි ಜಾතියක් උදා කරගෙන වැය වෙලා ගියා. ආයි ಜಾතියක් උදා වෙලා වැය වෙලා ගියා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මේ ಜಾති පහ කාගේද? ආ පහම කියන්න බැරන හරි මේ මුල ಜಾතිය කාගේද? මේ මුල ಜಾතිය කාගේද? හරි කාගේද කියලා කියන්න පුළුවන්ද? පුළුවන් නම් කියන්න. කමක් නැහැ. මන් තරහ වෙන්නේ ඔබ මේවට උත්තර දුන්නේ කියලා. මේ ಜಾතිය කාගේද? හා පළවෙනි එකනේ කියන්න බැරි. ඒක හරිමකෝ. දෙවෙනි ಜಾතිය කාගේද? ඒකත් බැරිද? තුන්වෙනි ಜಾතිය කාගේද? දැන් මං ಜಾතිය කාගේද කියලා අහුවොත් එහෙම ඒක ගැළපෙන්නේ නැති බව ඔබට තේරෙනවද? ඒ කියන්නේ මෙතන මම හැදුනා, වැය වුණා, ආයිත් මම හැදුනා, වැය වුණා, ආයිත් මම හැදුනා, වැය වුණා, ආයිත් මම හැදුනා, වැය වුණා. දැන් අහන්න තියෙන්නේ මේ මම කාගේද? මේ මම කාගේද? මේ මම කාගේද? දැන් අහන්න පුළුවන්ද ඔකට? බෑ පිංගද. එහෙනම් ಜಾතිය කාගේද කියලා අහන්න බෑ පිංගතනි. දැන් ඔබට තේරෙනවද ඇයි කියලා මේ ಜಾතිය මම කියලා කාගේද කියලා අහන්න බැරි? ඔය ಜಾතිය තමයි පිංගදනි. මම කාගේද කියලා අහන්න බෑ. ඒ කියන්නේ ඔය මමෙක් ඉන්නෝ වගේ දැනීම පිංගතනි ඔය තියෙන්නේ. ඇත්තටම මමෙක් ඉන්න එක නෙමෙයි. මමෙක් ඉන්නවා කියලා දැනෙනවා. ඒක නිසා ජරා මරණයට යනකොට දුකයි. වැටහුණාද? එහෙනම් මම කාගේද දැන්? එහෙම කියන්න බෑ. එහෙනම් ජරා මරණ කාගේද? දැන් ඕකේ තියෙන්නේ අර මේක. ඕකේ මුදුනට අරන් යන්න මවුස් එක. ආ නිකන්. ආ ඔය තියෙන්නේ ආන්නේ දැන් බලන්න අර පෙන්වන තැන. හැමෝටම පේනව නේද? ඒ පෙන්වන තැන මුදුනේ කවුද හැදිලා තියෙන්නේ? මම. මුදුනේ මම හැදුනා. දැන් ජරා මරණයට යනවා. මම කාගේද? ඔය ಜಾතිය කාගේද? ಜಾතිය කාගේද? එහෙම කියන්න බෑ. එහෙනම් ජරා මරණේ කාගේද? එහෙනම් ජරා මරණේ කාගේද? එහෙම කියන්නත් බෑ. එහෙනම් ජරා මරණේ කාගේද ඇහුවම ඒකට උත්තරයක් නෑ. එහෙනම් ಜಾතිය කාගේද? ඒකට උත්තරයකුත් නෑ. එහෙනම් ಜಾතිය හැදෙන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? භවය කාගේද එහෙනම්? භව කාගේද? එතන මේ දැන් මේ ಜಾතිය හැදෙන්න මේ බව ඕනි වුණා, මේ ಜಾතිය හැදෙන්න මේ බව ඕනි වුණා, මේ ಜಾතිය හැදෙන්න මේ බව ඕනි වුණා, මේ ಜಾතිය හැදෙන්න මේ බව ඕනි වුණා. එහෙනම් දැන් මට කියන්න මේ බව කාගේද? මේ බව කාගේද? මේ බව කාගේද? මේ බව කාගේද? එහෙනම් බව කාගේද කියලා කියන්න බෑ. බව මොන ප්‍රත්‍යයෙන් එනවද? උපාදාන ප්‍රත්‍යයෙන් එනවා. හරි, ඔන්න උපාදාන ගත්තා. මේ උපාදාන කාගේද? මේ උපාදාන කාගේද? මේ උපාදාන කාගේද? මේ උපාදාන කාගේද? එහෙනම් උපාදාන කාගේද කියලා කියන්නත් බෑ. එහෙනම් උපාදාන හැදුනේ මොකක් ප්‍රත්‍යෙන්ද කියලා ඔන්නම් අහුවෑක. එහෙනම් කුමක් ප්‍රත්‍යෙන්ද උපාදාන හැදුනේ? තණ්හා ප්‍රත්‍යයෙන්. මේ තණ්හාව කාගේද? මේ තණ්හාව කාගේද? මේ තණ්හාව කාගේද? මේ තණ්හාව කාගේද? කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් තණ්හාව හැදුනේ මොන ප්‍රත්‍යෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ. දැන් එහෙනම් ඔබට වැටහුණාද උතන්ට යන කන් ටික? ඇයි මිනිස්සු ආත්ම සංකල්පයට වැහැලා ඉන්නේ කියලා තේරුණාද? ඇයි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැතුව ආත්ම සංකල්පේ බිඳින්න බැරි කියලා තේරුණා? අනාවරණ ඥාණයෙන් තමයි දකින්නේ පිංවිතනේ මේ උදාවීම් බෑවීම් ස්වභාවය. එහෙනම් මොහොතකට ඔබට බුදුබව ලබා දුන්නාට ඔබ thank you කියලා කිව්වවත් නැහැ නේද අඳුම තරමේ? දැන් බලන්න පිංවිතනේ, එහෙනම් මෙන්න මේ ආකාරයෙන් වන්නකොට හොඳටම පේන්න පටන් ගන්නවා අපිට. මේ ක්‍රමයක් තමයි තියෙන. නමුත් මේක අධික වේගයෙන් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේක එක තීරුවක් බවට පත් වෙනවා. එතකොට අපිට පේන්නේ මොකද්ද? මේවා එකම ආකාරයකට පැවිදිලා ඉනවා. එකම ආත්මයක් තියෙන්නේ. ඒ ආත්මය මොකද කරන්නේ? කලකදී මිනිස්සෙක් ගැඟේ ඉන්නවා, කලකදී කොටියෙක් ගැඟේ ඉන්නවා, කලකදී සිංහෙක් ගැඟේ ඉන්නවා, කලකදී නරියෙක් ගැඟේ ඉන්නවා, කලකදී දෙවියෙක් ගැඟේ ඉන්නවා, කලකදී බ්‍රහ්මයෙක් ගැඟේ ඉන්නවා. මේ ආත්මේ කවදක්වත් නසන්න වනසන්න බෑ, ගිනි තියන්න බෑ. ඒක නිසා කිව්වා එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිනවා එක, ගින්නකින් තොප දැවිනවා එක, කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ කියලා. ආන්නේ ආත්මේ සාස්වතයි කියලා කරගෙන ආව වැඩ පිළිවෙලක් තියෙනවා. හරිද? ඔබ දැන් හොඳටම දන්නවා. උදා වෙන බෑ වෙන ස්වභාවයක්මයි තියෙන්නේ. සාස්වතයි කියලා එකක් නෑ. අන්න එහෙනම් පිංගතුනි, දැන් ඔබට හොඳටම තේරෙන්න ඕනේ ජාතිය කියන එකට අයිතිකාරී පනවන්න බෑ. ජාතිය කාගේද කියලා අහන්න බෑ. භව කාගේද කියලා අහන්න බෑ. උපාදාන කාගේද කියලා අහන්න බෑ. තණ්හා කාගේද කියලා අහන්න බෑ. එහෙනම් දැන් ඥාන දර්ශනයට යන තණ්හාව දක්වා. ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. ජාති දුක දකි. භව ප්‍රත්‍යයෙන් ජාති වෙන බව දකි. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දකි. ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකි. භව දුක දකි. උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙන බව දකි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙන බව දකි. භව නිරෝධ ගාමිනී පටිපදාව දකි. උපාදාන දුක දකි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙන බව දකි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙන බව දකි. උපාදාන නිරෝධ ගාමිනී පටිපදාව දකි. දැන් මම ඔබෙන් අහනවා සිංහතන. වේදනා. දැන් තණ්හා කියලා එකක් තිබුණා. අපි කතා කළා තණ්හා කියන එක. තණ්හා කියන්නේ පින්විතනේ ආකර්ෂණයට. ආකර්ෂණය වෙන්න නම් පින්විතනේ වීමක් දැනෙන්න ඕනේ. උදාහරණයක් ඉදිරිය ගන්නවා. මේ කෝප්පේ තියෙන වතුර. මේ කෝප්පේ තියෙනවා පිටි. මේ දෙන්නව එකට දැම්මොත්, එකට ගැට්ටුවොත් තමයි පින්විතනි ඊට පස්සේ මේ දෙන්න එකට වැටිච්ච බව දැනිලා අර ආකර්ෂණ හටගන්නේ. එහෙනම් ඉස්සෙල්ලා ගැට්ටන්න ඕනේ. ගැට්ටුවට පස්සේ ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ එකට ඇවිදිලා වැදිච්ච බව. ඒ වැදිච්ච බව දැනෙනකොටම මොකද වෙන්නේ? ඒ අය අතර ඒ ආකර්ෂණ ශක්තිය හටගන්නවා. එහෙනම් වේදනා ප්‍රත්‍යයෙන් වේදනා එනකොට පිංගතුනි ඒ තැනට හා වෙන්න පටන් ගන්නවා. වේදනා නිසාමයි හා වෙන්නේ. වේදනා එන්නේ නැත්නම් හා වෙන්නේ නැහැ. හැබැයි ඔතන වේදනා කියනකොට පින්වතුනි නිකං වේදනා නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා සහිත වේදනා වෙන්න ඕනේ. දැන් ඒකට අපි යම් මුලට. මුලට ගිහිල්ලා කතා කරගෙන එමු. ඊට පස්සේ ආය යගේ ඉඳලා මුලට මුලේ ඉඳලා අගට දෙපාර තුන් පාරක් යන්න. හොඳට තේරුම් ගන්න බලන්න. අවිද්‍යාව කියන්නේ මොකටද? පැවැත්ම සාරයි මෙන්න මේ පහේ ඒවායෙන්. මොන පහේ වැන්ද? ආස්වාදයි, සැපයි, සාරයි කියපු පහේව. පහේව කිව්ව මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. එහෙනම් මෙන්න මේ ආස්වාද සැප සාර පහේවා සමග සැරිසැරීම හරි සාරයි. ඕක තමයි අවිද්‍යාව. එහෙනම් ඔය පහේවා සමග සැරිසැරීම සාරය කියලා කියපු ගමන් දැන් මොකද කරන්නේ? සැරිසැරීම ආරම්භ වුණා. දැන් මට කියන්න තියෙන්නේ මේ පහේ එක තමයි සාර කියලා අනික් පහේ එකක් හදනවද ඔබ? එහෙනම් දැන් ඔබ හදන පහේ එක පින්වතුනේ. නැත්නම් ඔබ හදන හිත හදන්නේ මොකක් උදෙසාද? දැන් ඔබ ගෙයක් හදනවද පින්වතුනේ? අල්ලපු ගෙදර මිනිහට ඉන්න? කාට ඉන්නද ඔබ ගෙයක් හදන්නේ? ඔබට ඉන්න ගෙයක් හදන්නේ. එහෙනම් ඔබ සාරයි කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? අන්න ඒක ලබා ගැනීම උදෙසා පින්වතුනේ ඔබ මොකක් ගොඩනගනවද? හිත ගොඩනගනවා. එහෙනම් අවිද්‍යාවෙන් ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න පහේවා ලබා ගැනීම උදෙසා මොකද කරන්නේ? හිතක් ගොඩනගනවා. මෙන්න මේ හිත ගොඩනගන්න එන එක්කෙනාට කියනවා පින්වතුනි මනෝ සංචේතනා කියලා. චේතනා කියන කෙනා තමයි පින්වතුනි හිත තනන්නේ. එයා හිත තනන හින්දා තමයි එයාට ඒ නම දුන්නේ. චේ තන. එහෙන් කියවන දේ ඔබ තේරුම් ගන්න මං කිව්වොත් බැනුම් අහන වෙන නිසා. චේ තන. චේ කියන්නේ මොකටද? මොකටද? තන කියන්නේ මොකටද? එහෙනම් චේතන කියන්නේ මොකටද? බලන්න මේකෙන් මොකුත් ඇහෙන්නේ නැහනේ. ඒකින්ද ප්‍රශ්නේ නැහැ. එහෙනම් මේ හිත නැමැති ගේ හදන බාසුන්න හැ කවුද? හිත නැමැති ගේ හදන බාසුන්න හැ කවුද? කවුරු? කවුද? චේතන. චේතන නැතුව හිත හැදෙන්නේ නැහැ. ප්ලෑන් එක කාගේද? ප්ලෑන් එක කාගේද? අවිද්‍යාවේ. ප්ලෑන් එක අවිද්‍යාවේ. එහෙනම් දැන් මේ චේතනාව හොයාගෙන ආවේ කවුද? කවුද හැගෙන? අවිද්‍යාව. ඒක නිසා මෙයා අවිද්‍යාවේ චේතනා මිසක් නිකං චේතනා නෙමෙයි. අවිද්‍යාවේ චේතනාට කියනවා සංචේතනා කියලා. වැටුණාද? දැන් මට මතක් වෙනවා මේ දෙන මම ඉස්සර උගන්වපු හැටි. වැටුණාද? තේරුණාද? තේරුණාද කී කියා කරුණෙන් කරුණ උගන්වපු හැටි. මේ දෙන උගන්වන්න මම මෙච්චර වෙහෙසුන්නේ නැහැ. මොකද මම ඉගෙනුවේ ඒ ලෙවල් ළමයින්ට ඒ ලෙවල්. මම බාලාංශ ළමයින්ට ඒ ලෙවල් කරේ නැහැ. ඒක නිසා මට ඇත්තට මහන්සියක් තිබුණේ නැහැ දෙඟතනේ. නමුත් දැන් එලා තියෙන්නේ. මොකද ඒ කාලේ ඕ ලෙවල් පාස් වෙලා ආපු අය ඒ ලෙවල් වලට ආවේ පින්තුනේ. ඒක නිසා ටිකක් මෙච්චර මහන්සි වෙන්න ඕන උනේ නැහැ යමක් තේරුම් කරන්න. මොකද ඒ සිලබස සදලා තිබෙ කොහොමද? ඒ අයගේ මානසික මට්ටමට තේරුම් ගන්න පුළුවන් වෙන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිළිදෙන බුදුන්ට තියෙන ශක්තිය මට නැති නිසා මම මෙරියන් දිදී කෑ ගන්නවා. සමහර දෙකෙකුට මේක තේරෙන්නේ නැතු ඇති. සමහර බුදුහාඳුරු ආවනම් එනම් පිනක් දහමක් කරගෙන කටයුතු කරගෙන යන්න කියලා උන්වහන්සේ දාන්නේ තරම් වැඩි එළියට. මම පාළුගේ වළම් බිඳිනා වගේ කෑ ගගහ මේක කියනවා. ඉතින් කොච්චර වෙහසක් වෙනවද කියලා හිතන්න බලන්න. මොකද මේකෙදි මෙතන ඉන්නේ එක එක මානසික මට්ටම් වල අය. උගන්වන එක ලේසියි. මේකෙදි මේක අමාරුයි. මොකද මේ තථාගත ධර්මයේ තියෙන මහා ගැඹුරක් මේ දේශනා කරන්න වෙලා තියෙන ඉතින් එක එක මානසික මට්ටම් වල ඉන්න අයට හැමෝටම මේක තේරුම් කරවන්න කියලා මං යමක් හිතාගෙන කියනවනේ මාව පිළිගන්න මේ ශක්තිය ඇදින විසි වෙනවා මගේ ඇඟෙන් කෙලින් හිට ගන්න බැරි වෙනවා පිළිගන්න දේශනා කරන්න නැගිටලා යනකොට ඒ තරම් ශක්තියක් ඇදලා එනවා එළියට මොකද හේතුව මේක තේරුම් කරලා දෙන්න හැමෝටම තේරෙන්න ඔබ දන්නේ නැහැ මම මේ මෙහෙම කරනකොට කොච්චර ශක්තියක් මේ අතට එනවද කියලා නම් අපිට කියන්නේ මේක තේරුම් කරලා දෙන්න කියන මෙහෙම කරද්දී ආමන්නේ කෙනෙක්ගේ මේ බෙල්ල මිරිකන්න පුළුවන් ශක්තියක් මේ දැන් මේ මගේ අතේ තියෙන්නේ. එහෙනම් මේ වගේ ශක්තිය බෙල්ල මිරිකන්න නෙමෙයි. මේ වගේ ශක්තියක් එන්නේ මෙහෙම කරද්දී. මොකද හේතුව පින්විතනේ මේක අපිට කොහොම හරි තේරුම් කරවන්න ලොකු ආයාසයක් දරනවා. තේරුම් ගමු කොහොම හරි. එහෙනම් දැන් මට කියන්න පිළිගනි දැන් මේ නිකන් චේතනා නෙමෙයි මේක කරන්නේ. කවුරු චේතනාද? සංචේතන අවිද්‍යාවේ චේතනා තමයි මේක කරන්නේ. අවිද්‍යාව ප්ලෑන් එක දීලා කිව්වා මෙන්න මේකට අනුව මට ගේ හදාගන්න. ඇයි මේ ගෙදර පදිංචි වෙන්න ඕනේ මේ මගේ වුන්. මුම් පදිංචි වුණාම තමයි සාර. ඒ කියන්නේ ආස්වාදයි සපයි සාරයි කියලා හිතන් ඉන්න පහේ වාහම තමයි සාර. දැන් අවිද්‍යාව කියන්නේ ඔබටනේ. ඔබට මට ඔක්කොටම අඩු වැඩි වශයෙන් අවිද්‍යාව කියන්නේ ඔබට මට නම් බෙංගසනේ. එහෙනම් දැන් මට කියන්න හැමතිස්සෙම ඔබ යමක් කරන්නේ එහා ගෙදර එක්කෙනාට යහපත වෙන්න නේද? එහෙනම් මට යහපත වෙන්න. එහෙනම් මට යහපත වෙන්න ඕනේ බෙංගසනේ හිතේ මං කැමති එක බහිනකොටද නැද්ද? හිතේ මං කැමති එක බහිනකොට බෙංගසනේ මට යහපත වෙන්නේ. මට සතුටු එතකොට. එහෙනම් මගේ සතුට උදෙසා නම් කටයුතු කරන්නේ. එහෙනම් මං කැමති එක ඕනේ බහින්න. එතන මං කැමති එක බහින්න නම් එහෙනම් මගේ ප්ලෑන් එකට වැඩ කරන කෙනෙක් හොයාගන්න නොකොටම කලී. ඒක නිසා මං ගිහිල්ලා නැත්නම් අවිද්‍යාව ගෙන්න ගත්ත කාවද සංචේතනාව. සංචේතනාව මොකද කරේ? පින්විතනි හැදුවා හිත. හදද්දි හිතට ඕනේවා දාලා සබ්බචිත්ත සාධාරණ චෛතසික තවත් චෛතසික ඕවා දාලි වෙලා ඒවා ගණන් ගන්න එපා. චෛතසික ගම අම්බෝ හරි අමාරු වගේ එකක් හක් ගණන් ගන්න එපා. ඒ ඔක්කොම දාලා යන්න විඥානේ හැදුණා. එහෙනම් දැන් විඥානේ හැදෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? මොන ප්‍රත්‍යෙන්ද? විඥානේ හැදෙන්නේ මනෝ සංචේතනාව කියන්නේ සංඛාර. දැන් නිකන් සංඛාර නෙමෙයි. මනෝ සංචේතනා වලින් මනෝ සංචේතනා කියන සංඛාර කොටද නිකන් සංඛාර නෙමෙයි. ඒවා මොන සංඛාරද? අවිසංඛාර. ඇයි කාගේ සංඛාරද? අවිද්‍යාවේ සංඛාර. අවිද්‍යාවේ සංඛාර වලට කියනවා මොන සංඛාර කියලාද? අවිසංඛාර. නැත්තම් සංසංඛාර කියන්න බෑනේ. එහෙනම් අපි කියමු මොකද්ද? අවිසංඛාර. අවිසංඛාර වලින් හැදෙනව මොනවද? විඥානය. එහෙනම් දැන් ඔය අවිසංඛාර කියන එක තමයි තුන්වෙනි මනෝ විඥාන මේ මනෝ සංචේතනා කියලා කියන්නේ. වැටහුණාද? මනෝ සංචේතනා කියලා කිව්වේ මොනවටද? අபிසංඛාරවලට. එහෙනම් මනෝ සංචේතනාව විසින් හැදුවා හිත. ඒක අபிසංඛාර කියලා ගත්තට කමක් නැහැ. හරි? වැටහුණාද ඒකනේ? දැන් මේ හිත හැදුවේ කාගේ ප්ලෑන් එකටද? අවිද්‍යාවේ ප්ලෑන් එකට. අවිද්‍යාවේ ප්ලෑන් එකට මේක හදන්න අවිද්‍යාව ගැන අපු බාසුන් නැගේ නම කියන්නේ. ඈ? මනෝ සංචේතන මනෝ සංචේතන එහෙනම් මනෝ සංචේතන ලස්සන නම නේද? ඒ ළමයිකට දාන්න හොඳ නැද්ද? මනෝ සංචේතන හොඳයි. රාගිනී කියන දානොට නම් ඒක හොඳයි. එහෙනම් හොඳ ළමයෙක් ඉපදිච්ච වෙලාව බලලා දාන්න. මනෝ සංචේතන. හාමුදුරුවන්ගෙන් නම් දාන්නේ උනාට. කරන්නේ බලු. දාලා තියෙන කාගෙන් නම්ද? හාමුදුරුවන්ගෙන් නම් මෙනින් වාන්සලගේ නම් සමහරුන්ට දාලා තියෙන්නේ. ඒවේ අර්ථ බැලුවහම මොනවද තියෙන්නේ? නේද? හ්ම්? අර්ථ බැලුවහම තියෙන්නේ තනිකරම අධ්‍යාත්මික අර්ථ. මොනවද කරන්නේ? සතර අපායක වැඩ. ඔබගේ නම ගැන හිතලා බලන්න. යමතර එක. හරි. එහෙනම් ඔන්න මනෝ සංචේතනා කියන වාසුන් නැහැ හැදුවා හිත. විඥානේ හැදුණා. දැන් මේ වේ හැදුවේ පිටින් කාට ඉඳීවත් වෙන? කාට ජීවත් වෙනද හැදුවේ? අර අවිද්‍යාව කැමති කෙනාට ජීවත් වෙන. ඔය හිත හදපු ගමන් පින්වතුනි මොකද වෙන්නේ? ඔය හිතට දැන් වෙන කාටවත් එන්න බෑ. ඒ කියන්නේ ඔය gedara දැන් හදලා තියෙන්නේ අවිද්‍යාව කැමැති එක්කෙනාට එන්න. එහෙනම් ඔයගේ හැදුවට පස්සේ වෙන කාටවත් එන්න බෑ. ඒක නිසා පින්වතුනි ඔයගේ හදපු ගමන් මොකද වෙන්නේ? අර අවිද්‍යාව ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්තේ අය ගිහිල්ලා ඕකේ තැම්පත් වෙනවා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් වේදනා සංඥා සංකාර කියන තුන ගිහිල්ලා ඒවට කියනවා නාම කියලා. ඒ නාම තුන ගිහිල්ලා මේකේ තැම්පත් වෙනවා. මොකද ඒකෝල්ලන්ට ඉන්නයි හිත හැදුවේ. ඒක තැම්පත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? සිංහතනි නාම කියන්නේ නම්ය වෙනවා කියන එක. දැන් මොකද වෙන්නේ? අර හිත නම්මලා රූපණය කරනවා. ඔප්නං වෙනවා. නම්මලා රූපණය කරපු ගමන් පින්වතුනේ. දැන් එයාට ඕනේ වෙනවා ඒක බාහිර ලෝකෙන් ඇදලා ගන්න. දැන් ඒකමයි ඕනේ, වෙන එකක් හරියන්නේ නැහැ. බාහිර ලෝකයෙන් මේක ඇදලා ගන්න ඕනේ වෙනවා ඒකම. මොකද දැන් මේ ආවේ හිතේ තියෙන එක. දැන් ඕනේ වෙනවා බාහිර ලෝකයෙන් මේක ඇදලා ගන්න. එහෙනම් බාහිර ලෝකයෙන් මේක ඇදලා ගන්න නම් පින්වතුනි, දැන් අපි හිතමු මේක ඇහැ සම්බන්ධවයි උනේ කියලා. දැන් ඇහැ සම්බන්ධ වුණා නම් පින්වතුනි, එතකොට ඇහැයි රූපයයි ගැටෙන්න යන වෙලාවේ තමයි මේ සිද්ධිය මේ සිද්ධ වෙන්නේ. ඔය හැදුන විඥානේ මොකද්ද? ඇහැයි රූපයයි ඝට්ටනේ වෙන වෙලාවේ නම් ඕක උනේ පින්වතුනි. ඔය මනෝ විඥානේ මොන අවස්ථාවද? චක්කු අවස්ථාව. මනෝ විඥානේ චක්කු අවස්ථාවට අපි කියනවා මොන විඥානේ කියලාද? චක්කු විඥානේ කියලා. මනෝ සංචේතනා විසින් පින්වතුනි චක්කු විඥානේ හැදුවා. අපි හිතමු දැන් ඇහැ මේ මල බලන්න යන්නේ. රෝස මලක් මේක අද රෝස මලක් බලන්න යන්නේ. ඇසයි රෝස මලයි දෙක ගැටෙනකොට පින්වතුනි දැන් මොකද වෙන්නේ? අවිද්‍යාවේ නිගමනයේකට අනුව රෝස මලක් නම් මොකක් වෙන්න ඕනේද? මොකක් වෙන්න ඕනේද? රෝස මලක් නම් මෙන්න මේ ආකාරයි කියලා එකක් කොහේ තියෙනවද? අවිද්‍යාවේ තියෙනවා. දැන් ඔබට ඔක්කොම ඔන්න ඔක්කොම මම මේ කියන එක කරන්නේ. රෝස මලක් හිතේම ඔබ කැමති රෝස මල හිතේම වන් මවන්නේ ඔබ කැමති රෝස මල. හරි. දැන් ඕක අඳින්න කියලා කිව්වොත් හැමෝගේ මේව එක වගේ තියෙන්නේ නේද? ඇඳලා පාට කරන්න කිව්වොත් එහෙම හැමෝගේම එක වගේ තියෙන්නේ නැහැ. තමාරකින් රතු රෝස, නිල් රෝස, කහ රෝස තියෙනවනම් එක එක ಜಾති රෝස, පොකුරු රෝස කියයි, පොඩි රෝස කියයි, චුට්ටි රෝස කියයි, මොනෝ මොනෝ හරි රෝස කියනකොට පින්විතනේ හිතට ඇදිලා අප එකක් තියෙනවා. එහෙනම් පින්විතනේ මේ රෝස මල දකින්න වෙලාවේ ඒ රෝස මලටම අදාළ ඔබ කැමති විදිහ තියෙනවා. අන්න ඒ විදිහට ගියොත් තමයි මක් වෙන්නේද? ආස්වාද. එහෙනම් පැවැත්ම ආස්වාදයි මෙන්න මේ විදිහට. ඒක තමයි අවිද්‍යාවෙන් හැමතිස්සෙම දෙන නිගමනේ. පැවැත්ම ආස්වාදයි කොයි විදිහටද? මේ විදිහට කියලා යාර ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත විදිහ ඉදිරිපත් කරනවා. එහෙනම් ඒකට අනුව ගේ හදපං කියලා, හිත හදපං කියලා. අන්න අවිසංකාරයෙන් හිත හැදුණා. ඒ හිත හැදුණාට පස්සේ දැන් ඒ හිතට වෙන කාටවත් බහින්න බෑ. එහෙනම් අර හිතේ අර අවිද්‍යාවේ තිබිච්ච ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත ටික තමයි ඒකේ බහගන්නේ. ඒ නාම ටික බැස්ස ගමන් පින්වතුනි ඒකට අනුකූලව මේ හිත නැමිලා රූපණේ වෙනවා. ඔප් රූ ඔප්නං වෙන ස්වභාවයට එනවා. දැන් මේ රූ ඔප්නං වෙන ස්වභාවයට එනකොට පින්වතුනි දැන් මෙන්න මෙතන තමයි පෙලිල්ල පටන් ගන්න තැන. දැන් ඕනේ වෙනවා පින්වතුනි බාහිර ලෝකෙන් මේක සකස් කරන්න. ඒ කියන්නේ මෙච්චර වෙලා හිතෙන් ආපේක පින්වතුනි රියැලිටි එකට ගේන්න. ඇත්ත ස්වභාවයට ගේන්න. දැන් මොකද කරන්නේ සිංහතනේ? මෙච්චර වෙලා ඉන්ද්‍රියක් වශයෙන් තිබිච්ච ඇහැ දැන් ඉන්ද්‍රියක් කරන්න බෑ තවදුරටත්. ඉන්ද්‍රියක් කියලා කියන්නේ ඔබ දන්නවනේ ඇහෙන් කරන්නේ මොකද්ද? මේ ඝනකම රූප මනට පේන සියුම් තත්ත්වයට පරිවර්තනය කළ දෙන එක. ඇහෙන් කරන්නේ ඒක. නමුත් දැන් ඇහැ ගේන ඕන එකක් ගන්න මෙයා ලෑස්ති නැහැ. දැන් මෙයාට ඕනේ මොකද්ද? අර නැමිලා රුප්පණේ වෙච්ච ආකාරය මක් කරන්නද? අන්න ඒක. ඒක නිසා මොකද වෙන්නේ පින්විතනේ? අර නාම රූප ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ? අර චක්කු ඉන්ද්‍රිය මක් වෙනවද? ආයතනයක් වෙනවා. ආයතනයක් කියලා කියන්නේ ආයස්ථානයක්, එකතු කරන ස්ථානයක්, මොනෝ හරි නිපදවන ස්ථානයක්. දැන් මොනවද නිපදවන්න ඕනේ? මොනවද නිපදවන්න ඕනේ? අර අවිද්‍යාව ආස්වාදයි සපයි සාරයි කියලා හදාගෙන හිටපු පහ කොහොම හරි දැන් නිපදවන්න ඕනේ මෙයාට. ඒකට තමයි මේක ආයතන කළේ. මේ ආයස්ථාන තියෙන වෙලාවෙද පින්විතනි මේ ආයතන කරගත්ත කියන්නේ පින්විතනි දැන් මේක නිපදවන තැනට හදාගත්තා. නිපදවන තැනට හදාගෙන මොකද කරන්නේ පින්විතනි? අර බාහිර තියෙන රූපත් එක්ක මක් කරනවද? ගැටනවා මේක. ඒ කියන්නේ පින්විතනි අර ඇහැ ආයතන කරගෙන අර රූපේ බලනවා. දැන් මේ වෙලාවේදී පින්විතනි ඇහත් ආයතන කරගත්තා, රූපයත් ආයතන කරගත්තා, චක්කු විඥානෙත් ඇත්තටම කියනවනම් ආයතනයක් වගේ කරගෙන තියෙන්නේ. ආයතන නෙමෙයි ඒක. නමුත් ඒ වගේ කරගෙන තියෙන්නේ. මොකද චක්කු විඥාණයෙන් දැන් Tamanට ඕන එක බලන්නයි ඕනේ. ඇහෙනුත් Tamanට ඕන එක ගන්නයි ඕනේ. රූපෙනුත් Tamanට ඕන එක ගන්නයි ඕනේ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා වලින් බන්දලා ඇහ තියාගෙන ඉන්නවා, රූපේ තියාගෙන ඉන්නවා, විඥානේ තියාගෙන ඉන්නවා. ඔන්න ඔය සංග තුන එකතු වුනහම ඔය සංග තුන එකට ගැටෙන වැඩපිළිවෙලට කියනවා මොකක් කියලාද? පස්ස කියලා. තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ ඒකයි. ඉතින් ඔකේ වින්දුනි අපිට වැටහෙන ටික ඔය. තව විදිහක් තියෙනවා වින්දුනි තුනක එකතුව පස්සයයි කියලා. ඒ ටික අපිට තේරෙන්නේ. අපිට තේරෙන්නේ සංග තුනක් ගැටීමේ සංග ටිකක් ගැටීමෙන් මකිනවද? සම්පස්ස වෙනවා. සංග සංඝ නෙමෙයි සංග. සංග කියන්නේ කෙලෙස් වලට. හයි කැමැති එක අවිද්‍යා තෘෂ්ණා වලින් අල්ලගෙන ඉන්න කැමැති එක හදන්න විඥානෙත් හදලා තියෙනවා. කැමැති එකට ආයතනත් කරලා තියෙනවා. කැමති රූපේ එකෙන් ඇදලා ගන්නත් ඕන වෙලා තියෙනවා. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච උපපච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අන්නේ සංග එකතු වීමෙන් සංග එකතු කිරීමෙන් මක් කරනවද? සංග ස්පර්ශ කිරීමට කියනවා මොකක් කියලාද? පස්ස කියලා. ඒකට අපි අවිද්‍යා තෘෂ්ණාව වලට අයිති නිසා ඔය පස්සෙට අපි කියනවා සම්පස්සේ කියලා. ඒ කියන්නේ කෙලෙස් ගහන නිසා ඔය ස්පර්ශේ අපි කියනවා මොකක් කියලාද? සම්පස්සේ කියලා. පිටින් එන ඇහැයි රූපයයි ස්පර්ශ වෙන එකට නෙමෙයි සම්පස්සේ කියන්නේ. අරිහතුන් වහන්සේගෙත් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනවා. අරිහතුන් වහන්සේටත් පේන්නේ නැහැ නැත්තම්. අරිහතුන් වහන්සේගෙත් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනවා. වැඩුණාද? එහෙනම් ඒකට නෙමෙයි සම්පස්ස කියන්නේ. සම්පස්ස කියන්නේ සිංහතනි ලෝකේ උලා කෑමේ අදහසින් ගත්ත ඇසයි. ලෝකේ උලා කෑමෙන් ගත්ත ඒ අදහසින් ගත්ත රූපයයි. ලෝකේ උලා කන්න හදාගත්ත විඥානයයි. ඔන්න ඔය තුන එකට ස්පර්ශ වෙනවට කියනවා මොකක් කියලාද? සම්පස්ස වුණා. පින්වතුනි සම්පස්ස වෙච්ච ගම දැන් ඔබ හොඳට බලන්න විඥානේ බැහැලා රුප්පණේ වෙලා තිබ්බ එකක් දැන් එළියෙන් එන්නේ තව එකක්. දැන් පින්වතුනි බලන්න ඔබ කැමති කියලා එළියේ තියෙන රූප වෙනස් වෙනවද? දැන් ඔබ ඔබ කැමති රෝස මලක් බලන්න. කෙනෙක් කියනවා රෝස මලක් මං ඔයාට පෙන්වන්නම් කියලා. එයා පෙට්ටිය ඇරියට පස්සේ ඒකේ තියෙන්නේ පිච්ච මල. ගැටෙනවද නැද්ද? ඇයි ගැටෙන්නේ? ඇයි ගැටෙන්නේ? ඕනේ උනේ රෝස මල. තියෙන්නේ? ඒ කියන්නේ ඇතුළට ආවේ මොකද්ද? පිච්ච මල. ඒ කියන්නේ ඇතුළට ඉන්නේ විපාකෙන්. වේදනේ ඇහැ ඉස්සරහට රූපය ආවේ කොහොමද? විපාකෙන්. ඇහැ ඉස්සරහට රූපය ආවේ විපාකෙන්. නමුත් හිතාගෙන හිටියා රෝස මල. විපාකෙන් ආවේ මොකද්ද? පිච්ච මල. දැන් ඇලෙනවද ගැටෙනවද? ගැටෙනවා. තව උදාහරණයක් ගමු. ඔබ කැමති රෝස මලක් දකින්න. දැන් රෝස මලක් පෙන්වන්නම් කියලා. මම ඔබට කිව්වහම ඔබ රෝස මල හිතේ හදා ගන්නවා. මම රෝස මල පෙන්නනවා පින්විතනේ. පෙන්වුවාම මේ රෝස මල මැද්දේ පණුව. පණුව කාපු රෝස මල මැද්දේ පණුව. ඔබ ඇලෙනවද ගැටෙනවද? ගැටෙනවා. ඇයි ඒ? ඉතින් මමනේ ඔබට කිව්වේ පින්විතනේ රෝස මලක් පෙන්වන්නම් කියලා. එහෙනම් ඔබ ලෑස්ති වෙන්න ඕනේ මගේ රෝස මල බලන්න නෙමෙයි. හරි 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 මේ පොඩ්ඩේ ඉන්න. මමනේ කීප රෝස මලක් පෙන්වන්නම් කියලා. එහෙනම් ඔබ ලෑස්ති වෙන්න ඕනේ මගේ රෝස මල බලන්න නෙමෙයිද? නමුත් ඒකටද ලෑස්ති වෙන්නේ? නෑ. හේතුව පින්වසනි අවිද්‍යාවෙන් දෙන නිගමනය මොකද්ද? සරි සරිම සාරයි. ඔය ඕක අපේන්න නේවට නෙමෙයි. මේ මේ මේවා. ද විපාකෙට තැන දෙන්නේ නැහැ පින්විතනි අවිද්‍යාව තියෙන කෙනා. අවිද්‍යාව තියෙද්දි විපාකේ නෙමෙයි යෝනේ. කර්මය. මම කැමති රෝස මල බලනවා නම් යම්. නැත්තම් බෑ. ඔය කහටවත් ඕනේ ඔය බලන්න මල ලෑස්ති නැහැ. මං කැමති එක බලන් දිනවන අයියා. එහෙම තමයි පින්විතනි ඔක පටන් ගන්න හිත. ඔබ හොඳට ඔප්පු වෙනවා මේ තැන. හොඳ සිහියෙන් අහගත්තොත් මේවා තේරෙයි පින්විතනි. මම ඔබට කියන්නේ ඇත්ත කතාව නෑ. පොඩ්ඩක් මෙහෙම වුණොත් ඔබට මේක තේරෙන්නේ නෑ. ඔබ බණ ටික අහනකොට කවුරු හරි කෙනෙක් ඔබත් එක්ක මේ කීයට දන්නේ නේද ඉන්ටර්වල් එක දෙන්නේ? ඇහුවනම් ඇති. දෙන්නටම තේරෙන්නේ නෑ. එන්න පිටිපස්සේ ඉඳගෙන වනහන අය පරිස්සම් වෙන්න. මොකද ඒක ඔබෙන් කවුරු හරි ඇවිල්ලා මම කරේ ඇහුවා නම් එතනින් පස්සේ මොකුත් තේරෙන්නේ නැහැ. එන්න කරුණාවෙන් කවුරු මොකද අහන්න එපා. ඔබ ඉතින් ඊට පස්සේ මට ඇහුවා යකේ දැන් ආවෝ ඉතින් ආවෝ. නමුත් මොකද වෙලා තියෙන්නේ? කැඩිලා. තේරෙන්නේ නැහැ නේද? පරිසම්පාදේ නෙමෙයි පිටින් ගණිතේවත් තේරෙන්නේ නැහැ. ගණිතේ තේරෙන්නේ නැති වෙච්චි පරිසම්පාදේ තේරෙයිද? ඒ නිසා පරිසම්ෙන් පුළුවන් තරම් කන්සන්ට්‍රේට් කරන්න මේකට. නැත්තම් තේරෙන්නේ නැහැ මේක. අපරාධනේ වේද මට මේක ආයෙ කියන්න බෑ. මෙතනින් ඉවරයි මේ. තේරිච්ච අය තේරුණා අනිත් අය නැහැ. ආයි ටික ටික කතා කරයි මේවා. නමුත් මෙහෙම මෙච්චර උමනායි මේ කතා කරන්නේ නැහැ පිඟුදුනේ. මේ හරි වෙහෙසක්. මෙහෙම දවස් දෙකකට වඩා කතා කරන්න බෑ මැරෙනවා. එහෙනම් හොඳ අවධානයෙන් මෙයන් මේ ගමන. අවිද්‍යාව කැමති නැහැ පිඟුදුනේ විපාකයට. හිත හදනවා නම් ආස්වාදී ක්‍රමයෙන් විතරයි හදන්නේ වෙන කිසිම ක්‍රමයකට හිත හදන්නේ ආයෙක නැහැ. නමුත් පින්විතනි කර්ම කළාම විපාක කියලා එකක් තියෙනවා. ඒ විපාක භුක්තිය උරුමෙට එනවා. විපාක භුක්තිය එනවා. නමුත් ඔබ කැමති නැහැ ඒ විපාකෙට. ඔබ කැමති ඔබගේවත් අවිද්‍යාව. අවිද්‍යාව කැමති ඒකට. ඒක නිසා කොහොම හිත හැදුවත් හිත හදන්නේ මොකක් බලන්නද? අර අවිද්‍යාව කැමති රෝස මල බලන්න. එහෙම නැත්නම් හොඳට කල්පනා කරලා බලන්න තියෙන. ඔන්න දැන් මම ඔබට කියනවා මම රෝස මල පෙන්වනවා කියලා. ඔබ ඔබගේ කැමති රෝස මල බලන්න සැරසිලා මේක දැක්කහම මැද්දේ පණුව ඉන්නවා දැකලා ඔබ ගැටෙනවා. හරි. ඒක සාධාරණයි කියමුකෝ. ඊට පස්සේ ඔබ ආයි මේක දිහා බලනවා. එතන මම රෝස මල පෙන්වගෙනමයි ඉන්නේ මම වෙනස් කළේ නැහැ. දැන් ඔබ ආයි මේ රෝස මල දිහා බලනකොට පින්වදෙනි ඔබ මීමෙක් නෙමෙයි නා. ඔබ හොඳටම දන්නව නේද මම රෝස මල වෙනස් කළේ නැහැ ඒකමයි මේ පේන්න දෙන්නේ කියලා. එහෙනම් පින්වදෙනි ආයි ගැටෙන්න බෑ නේද ඔබට? ඇයි? ඔබ දන්නේ කියන්න බෑනේ. මේ මොකද්ද තියෙන්නේ? අර පරණ රෝස මලමයි මම මේ අතේ තියන් ඉන්නේ. ඒකේ පණුව ඉන්නවම තමයි. ගිය පාර දැක්කෙත් පණුව ඉන්න එක තමයි. ආයි ඔබ රෝස මල දකිද්දී ඒකේ පණුව ඉන්නවා. එහෙනම් ඇයි ආයි ගැටෙන්නේ? ඔබට පුළුවන් ද මෙහෙතනේ ওই රෝස මල දිහා බලනද ගැටෙන්නේ නැතු ඉන්න එක හිතක් හරි හදාගන්න. පුළුවන්ද? බෑ. ඒ කියන්නේ හිත හදනවා නම් හදන්නේ කාට ඕන විදිහට විතරද? අවිද්‍යාවට ඕන විදිහට විතරයි. හිත හදනවා නම් හදන්නේ අවිද්‍යාවට ඕන විදිහට විතරයි පින්විතනේ. මොකද එළියේ තියෙන එක වැඩක් නැහැ යාට. නැත්තම් දෙවෙනි පාර ගැටෙන්න බෑ නේද? අයි ඔබ හොඳටම දන්නවනේ මේ මලමයි කියලා. ඒ මලම කියලා දන්නවනම් පින්විතනේ කොහොමද ඔබ ගැටෙන්නේ? එහෙනම් දැන් එකක් ප්‍රත්‍යක්ෂ වුණා අපිට පින්විතනේ. හිත හදන්නේ කාට ඕන විදිහට විතරද? අවිද්‍යාවට ඕන විදිහට විතරයි. අවිද්‍යාවට ඕන විදිහට හිත හැදුනා. ඒකේ අවිද්‍යාවේම බැහැගත්තා. ඒ බැහැගෙන ඒක නැමිලා රූපණේ වෙලා දැන් මොකද කියන්නේ? සංඝ කළා. මේ සංඝ ටික කොහොම ස්පර්ශ කෙරුවා පින්විතනේ? ඕක තමයි මේ ලෝකේ තියෙන ඊළඟ දරුණුම වැඩේ. ඔය සංඝ ගත්තන එක. ඔය සංඝ ටික ගත්තපු ගමන් වෙන්නේ පින්විතනේ. මොකද විඥානේ බැලලා තියෙන නාම රූප වෙනස්. විපාකයෙන් එන ඒවා සමහරට වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඒ වගේ වෙන්න පුළුවන්. වෙනස් වුණොත් ඔය ඝට්ටනේදී වීමක් දැනෙනවා. මොන වීමද? දුක් වීම දැනෙනවා. ඒ දෙක සමානයි නම් සැප වීම දැනෙනවා. තාම ඒ දෙක ගැළපෙන්නේ නැත්තම් උපේක්ෂා කියන ස්වභාවය දැනෙනවා. දැක්කද පින්විතනි? වීම දැනෙන හැටි. වීම දැනුනොත් මක් වෙනවද බලන්න. මොන දැන් වීම දැනෙන දක්වා තේරුණාද? හොඳටම තේරුණාද? වීම දැනෙන වෙලාව වෙනකන් තේරුණාද නැද්ද? ආයෙම ටක් ගාලා ඇහැයි රූපයයි ගැටෙන්න යන වෙලාවේදී හිත හදන්න පටන් ගන්නවා. ඇහැයි රූපයයි පුරේ ජාතයි චක්කු විඥානේ පච්චේ ජාතයි. ඇහැයි රූපයයි මුලින් ගැටෙනවා. පින්විතින් චක්කු විඥානේ පසුව හටගන්නේ. ඔය තියෙන චක්කු විඥානේ හටගෙන එන විදිය තමයි. එහෙනම් දැන් මට කියන්න. ඇහැයි රූපයයි ගැටෙන්න යනකොට පින්විතින් දැන් ඔකේ තව අභිධර්මයෙන් තව පැහැදිලි කරන්න පුළුවන් දේවල් ඒවා අපි ගාව ගන්න නැතුෙමු. නැතනම් චිත්ත වීති හරහාම ඔකට තව පැහැදිලිකම් ගේන්න පුළුවන්. සියදිවි නසා ගන්න ඊට හොඳයි. එහෙනම් හොඳට අවධානය යොමු කරගන්න. එහෙනම් පින්විතනි දැන් හැමතිස්සෙම හිත හදන්නේ කාගේ උවමනාවටද? අවිද්‍යාවේ උවමනාවට. විපාකෙට හිත හැදෙන්න දෙනවද යා? නෑ. විපාකෙට හිත හැදෙනවා නම් කිසි කරදරයක් නැහැ නේද? විපාකෙට හිත හැදෙනවා නම් ඇහැයි රූපයයි ඝට්ටනේ වුණා. ඒකේ තියෙන විදිහට හිත හැදුණා. ඒකේ නාම රූප වැහැගත්තා. දැන් එහෙනම් ආයතන කරගන්න දෙයක් නැහැ. ඒකෙන් එනේවම තමයි ආවේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එක මේක තමයි ඇවිල්ලා තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් සැප දුක් උපේක්ෂා කියලා එකක් දැනෙන්න එකක් නැහැ. නමුත් උපේක්ෂා තර උපේක්ෂාව කියලා එකක් එනවා. ඒ උපේක්ෂා තර උපේක්ෂාවෙන් අරිහත් ඥාතිය ලැබෙනවා. ඒක ජරා මරණයට යනවා. ඔක තමයි අරිහත් උන්වහන්සේගේ දේ. අරිහත් ජාතිය කියලා කියන්නේ අර මම කියන ජාතිය නෙමෙයි. අරිහතුන් වහන්සේ කියන ස්වභාවය. එහෙනම් අරිහතුන් වහන්සේ කියන ස්වභාවය දැම්මක් වෙනවද? ජරා මරණයට යනවා. මේක දුකයිද? නැහැ. මමෙක් හැදෙලා මමෙක් ජරා මරණයට යනකොට තමයි දුක. එහෙනම් අරිහතුන් වහන්සේගේ ස්වභාවය ජරා මරණයට යන එක ගැන ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේට. මමෙක් හැදෙලා ජරා මරණයට යනකොට තමයි ওই ප්‍රශ්නේ එන්නේ. මමෙක් හැදෙලා ජරා මරණයට යන්න නම් මමෙක් හැදෙන්න නම් පින්වදිනී මක් වෙන්න ඕනේද? භව හැදෙන්න ඕනේ. භව වෙන්න නම් උපාදාන වෙන්න ඕනේ. උපාදාන වෙන්න නම් තණ්හා වෙන්න ඕනේ. තණ්හා වෙන්න නම් මොකක් එන්න ඕනේද? අර වේදනා තුනෙන් එකක් එන්න ඕනේ. දැන් ඔබට හිතේ පින්වදිනී වේදනා තුනෙන් එකක් ආවොත් කොහොමද ඕකට තණ්හා වෙන්නේ? සැප වේදනාවට තන් මේ හරදි බේව නෙමෙයි. සැප වේදනාවට තණ්හා වුණාට නම් කමක් නැහැ. දුක් වේදනාවට කොහොමද තණ්හා වෙන්නේ? පින්වදිනී මට ඔබ කියන්න, අකමැති දේ එනකොට දුක කවුරු ඉපදිච්ච හින්දාද? දැන් දෙයක් එනකොට ඔබට දුක, ඔබගේ ස්වභාවය ඒක වගේ හින්දාද? එහෙනම් ඒකට විරුද්ධ හින්දා නේද? සැප වේදනාව එනකොට ඔබට සැපයි, ඒ ආපු එක ඔබට සමාන නිසා. දුක් වේදනාව එනකොට ඔබට දුකයි, ගැටෙන්නේ ඇයි? හරි, අපි හිතමු දැන් අපි ගම් සුපුරුදු අසුචි. හරි, හා අසුචි වල ඔබ කැමතිද අකමැතිද? කැමතිද අකමැතිද? අකමැති. හරි, අසුචි එනකොට ගැටෙන්නේ ඔබ මොන જાතිය කෙනෙක් නිසාද? අපි රෝසමල් වලට කැමති කියලා මොකද්ද? රෝසමල් වලට කැමති જાතිය කෙනෙක් නිසා නේද? එහෙනම් හිඟදනේ දුක් වේදනාවෙන් පස්සේ ගැටෙනවනම්, ගැටිලා අදිමොක්ක වෙනවනම්, අදිමොක්ක කියන්නේ හිතේ දැඩිව පිහිටනවා කියන එක, වෙනවනම් ඔය හැදෙන බව මොන බවද හැදෙන්නේ? රෝසමල් බවද කක්ක බවද? දැන් ඔබ දන්න දුක් වේදනාවෙන් පටිඝ වෙනවා කියලා අහලා දිනා නේද? ගැටෙනවා කියලා. ඒ ගැටිලා ඒක අදිමොක්ක කියලා හිතේ තැදිව පිහිටනවා ආදි වශයෙන් තියෙනවා. දැන් ඔය මොකුත් ගන්න ඕනේ නැහැ. ඔබ මට කියන්න, දුක් වේදනාවක් උනේ යමක් දුක් වේදනාවක් බවට පත් වෙන්නේ කවුරු බිහි වෙන හින්දාද? දුක් වේදනාවක් එන්නේ අකමැති කෙනාම නේද? අකමැති කෙනාම දුක් වේදනාවක් වෙන්න නම් දැන් ওই ඉන්නේ කෙනා කවුද ඔය? කැමැති කෙනා. සැප වේදනා කියන්නේ කවුරු ඉපදිච්ච හින්දාද? කැමැති කෙනා ඉපදිච්ච හින්දා. දුක් වේදනා කියන්නේ කැමැති කෙනා ඉපදිච්ච හින්දා. උපේක්ෂා වේදනා කියන්නේ කැමැති කෙනා. දැන් බලන් ඉන්නේ කවුරු එනකන්ද? කැමැති කෙනා එන. ඔය ගැටිලා ඉන්නේ මොකක්ින්දද? කැමැති කෙනා ආපු නැති නිසා. ඊගෙන දැන් ඉන්නේ කවුද? කැමැති කෙනා. ඒකනේ ගැටිලා ඉන්නේ ඔය. ගම් උදාහරණයක්. ඔව් තමයි. මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා කරපු වැඩ කරන්න ගියාම අපි වගේ පෙන්දෝ දුක් විඳින එක තමයි කරන්නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ වචන 10ක් කියලා ගියා. වැඩින් නැති. එච්චරයි. තේරිච්චාට තේරුණා නැති අයට නෑ. ගම් උදාහරණයක්. නිමල් කැමති කමල්ට. නිමල් අකමැති සුනිල්ට. හරි, කූඩුවක් ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා ඒකේ එළියේ තනිත් එක්කෙනා ඉන්නවා. දැන් කීව ටිකවත් මතක නැන්නේ නේද? වෙන වැඩි. මොකද කියන්නේ? නිමල් කැමති කමල්ට. නිමල් අකමැති සුනිල්ට. ඔය නම් තුන මතකෙද්ද? නිමල් කැමති කමල්ට. නිමල් අකමැති සුනිල්ට. එක්කෙනෙක් කූඩු ඇතුලේ ඉන්නවා. අනිත් එක්කෙනා එළියට එනවා. එනකොට ඇතුලේ ඉන්න එක්කෙනා සැපයට සින්දු කියනවා. දුකට අඬනවා. එහෙම තමයි විදිය. සැප නම් සින්දු කියනවා. දුක නම් අඬනවා. කූඩු ඇතුලේ ඉන්න කෙනාව වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ මට කියන්න. කමල් එළියේ ඉන්නවා. සින්දුවක් ඇහෙනවා. කවුද ඇතුලේ ඉන්නේ? කවුද ඇතුලේ ඉන්නේ? නිමල්. මේක ඊට වඩා අමාරුයිනේ. පරිසම් පදේට අමාරුයිනේ මේක. හරි. තේරෙන අයට තේරෙන්න කියමු ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ. සුනිල් කූඩුව ඉස්සරහා ඉන්නවා. ඇතුලේ ඉන්න කෙනා අඬනවා. කවුද ඇතුලේ ඉන්නේ? කවුද ඇතුලේ ඉන්නේ? එහෙනම් මතක නැහැ. හරි. නිමල් කැමති කමල්ට. නිමල් අකමැති සුනිල්ට. කූඩුවක් තියෙනවා. සතුටට සින්දු කියනවා. දුකට අඬනවා. කමල් එළියේ ඉන්නවා. සින්දුවක් ඇහෙනවා. කවුද එහෙනම් ඇතුලේ ඉන්න ඕනේ? නිමල්. සුනිල් එළියේ ඉන්නවා. අඬන සද්ද ඇහෙනවා. කවුද එහෙනම් ඇතුලේ ඉන්න ඕනේ? නිමල්. එහෙනම් පින්වදිනි මේ විපාකේ ආවට පස්සේ ගැටුණා නම් දුක් වේදනාව නම් ඔය හැදිලා ඉන්නේ කවුද? කවුද ඔය හැදිලා ඉන්නේ? අර කැමති එක්කෙනාම තමයි. එහෙනම් දුක් වේදනා වෙලාවෙත් හැදින්නේ කවුරුමද? අර අවිද්‍යාවෙන් හදන්න හදපු කෙනාම තමයි. වැටුණාද කියන එක? ඔලුව උරන්නවගේද දැන්? න්‍යාස්තික විලේන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවද දන්නේ නැතනේ. ඔබ සූර්යා කෙනෙක් වෙන්න යනවද දන්නේ නැහැ. වේදෙන විරුද්ධ දෙයක් වෙනකොට දුක් වේදනාව එන්න නම් ඔය හැදිලා ඉන්න එක්කෙනා කවුරු වෙන්න ඕනේද? අර කැමති කෙනා වෙන්න ඕනේ නේද? සමාන දෙයක් එනකොට පිංගතනි එයාට සැපයි නම් විරුද්ධ දෙයක් එනකොට එයාට දුකයි නම් පිංගතනි ඔය හැදිලා ඉන්න දෙන්නම එක්කෙනාද නැද්ද? එක්කෙනයි. දෙකම හැදිලා තියෙනේ කවුද? අර කැමති එක්කෙනා. එහෙනම් අවිද්‍යාවෙන් හදපු එක්කෙනා තමයි කොහොමත් අග්ගිස්සේ ඉන්න පිංගතනි. එක්කෙනෙක් ඇලිල්ලෙන් හැදුනා, අනිත් එක්කෙනා ගැටිල්ලෙන් හැදුනා. ඉතින් එයා ගැටුනේ අකමැති දේ ආහම. ඒ කියන්නේ කැමති එක්කෙනා තමයි ඔය ඉන්නේ. ඒකනේ යාට අරක අකමැති. අකමැති නිසානේ ගැටුනේ. හරි. ඔයිට වඩා කියන්න බෑ. වැටුණානේ. හා මං හිතා ගන්න වැටුණා කියලා. නැත්නම් මම මේක ඇතුලේ දිය වෙලා යයි. එහෙනම් දැන් බලන්න සැප වේදනා හැදුණත් දුක් වේදනා හැදුණත් උපේක්ෂා වේදනා හැදුණත් එංගතනි අර අවිද්‍යාවට ඕනේ කෙනා හැදෙන්න නේද මේ යන්නේ. එහෙනම් දැන් අනිවාර්යයෙන් පිටින් ඔය තුنين ඔය වේදනා තුනටම මක් වෙනවද? තණ්හා වෙනවද නැද්ද? තණ්හා වෙනවා. තථාගතයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහනවා, සාරිපුත්ත අරිහත්ත්වයට පත් වෙන්න කලින් මොකක් බැරි වෙච්ච හින්දාද අරිහත් නොවුනේ කියලා. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි ත්‍රිවිධ වේදනාවට තියෙන තණ්හාව දුරු කළේ නැති නිසායි මම අරිහත් වුණේ නැත්තේ කියලා. එහෙනම් ත්‍රිවිධ වේදනාවට මොනවද වෙලා තියෙන්නේ? තණ්හා ගන්න එකයි වෙලා තියෙන්නේ. හරිනේ මේක ඉතින් දුක් සැප වේදනාව ආවෙත් කැමති එකට. දුක් වේදනාව ආවෙත් කැමති එකට. මොකද අකමැති එකහම දුක් වේදනාව උනේ කැමති එකයි ඉන්නේ හින්දා. උපේක්ෂා වේදනාව පෙලිපෙලි කියලා කියන්නේ. උපේක්ෂා වේදනාව පෙලිල්ල කියලා නේ කිව්වේ. ඇයි පෙලෙන්නේ? කැමති එක්කෙනා ඉන්නේ කැමති එක එනකන් බලාගෙන. එහෙනම් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනවද නැද්ද? වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනවද නැද්ද? තණ්හා වෙච්ච ගමන් සංයෝග වෙනවද නැද්ද? සංයෝග වෙච්ච ගමන් ඒ භවට නැඹුරු වෙනවද නැද්ද? ඒ භවට නැඹුරු වෙච්ච ගමන් ජාතිය හට ගන්නවද නැද්ද? ඒ ජාතිය ජරහ මරණයට ගියොත් දුකයිද නැද්ද? දුකයි නම් මොකද කරන්නේ? ආයි හදනවා. දුක මේ දුකයි නම් පෙලිල්ල නම් පීඩාවටපත් වෙල නම් දැන් මොකද කරන්නේ? ආයි හදනවා. ඇයි පින්වතුනි? අවිද්‍යාවේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. අවිද්‍යාව කොහොම හරි කාව හැදුවද? මම හැදුවා. මම හැදුවා. අර කැමැති මම හැදුවා. ඒ කැමැති මම මක්ුණාද? ජරා මරණයට ගියා. ඒක නිසා අවිද්‍යාව ආයි මොකද කළේ? ආයි හැදුවා. පින්වතුනි ඔය එන ගමනේ කැමැති මම හැදුනේ නැත්තම් එහෙම ආයි හදන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හැදෙන්නේ කවමද? කැමැති මමවම තමයි. කැමැති මම තමයි ඔය ජාතිය කියන්නේ සිංහතනේ. එන අවිද්‍යාවෙන් ගත්ත නිගමනයේට අනුකූල මම තමයි ඔය ඔය කියන ජාතිය. ඒකයි ඒක ජරා මරණයට යනකොට දුක. එනං අම්මා මියයාම නෙමෙයි දුක. මොකද්ද දුක? ජාතිය ජරා මරණයට යාමයි දුක. අම්මා මිය යන වෙලාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ජාතිය ජරා මරණයට යන්නේ. අම්මගේ ජාතිය නෙමෙයි, අම්මට කැමති ජාතිය ජරා මරණයට යනවා. එහෙනම් දැන් යම් බලන්න අන්තිම කොටස. ඊළඟට පොඩි විවේකයක් අරගෙන ඊට පස්සේ තව ටිකක් කතා කරමු. සර්කිට් එක ෆිට් වෙන්නේ නැත්නම් ඔබගේ එකයි. දැන් තම සර්කිට් ෆිට් කියලා දන්නේ නැහැ කාගේ හැටි. මම ඉන්න ගම මෙහෙම 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 කර කර ඉමින් ඉන්නවනේ. සර්කිට් එක ගිහිල්ලා. මේකෙන් පටිච්ච සමුප්පාදයේ දන්නවා දන්නවා කිය කී කී දහම් මේ ලෝකේ ඉන්නවද දෙන්නේ? මම ඒකයි ඔබට කියන්නේ. ඔය ඔක්කොම ඇඩ් එක පිංගුතුනි වැඩි හරිය දන්නයි ඉන්නවා. දන්නයි නෑ නෙමෙයි ඉන්නවා. නමුත් බොහෝ පිරිසක් කරන්නේ තනි කරන් මොනවද? ඇඩ් එක. අවංකවම කියන්න පිංගුතුනි මේ සැප දුක් උපේක්ෂා ඇතුලේ අර කැමැති මමමයි උපදින්න කියලා මේට කලින් ඔබ දැනන් හිටියද කියලා? ඉතින් මේ ලංකාවේ 40 භාගයෙන් මෙතනට ආව පිරිස්නේ පිටින් ඉන්නේ. මට වඩා වයසින් වැඩි අය ඉන්නේ වැඩිපුර මෙතන ඉන්නේ. එහෙනම් මට වඩා බොහෝ කාලයක් මේ ලෝකේ ජීවත් වෙච්ච අය ඉන්නේ. ඒ කියන්නේ බණ ඕනේ තරම් අහලා තියෙනවනේ සිංහදෙන. නමුත් පටිච්ච සමුප්පාද න්‍යාය කියන එක හරියට අවබෝධ කරගන්න බැරි වුණානේ. ඒකයි කියන්නේ මෙතනදී දන්නවා දන්නවා කියලා හිතන් ඉලියට බොහෝ පිරිසක් මේක අවබෝධ වෙලා නැහැ. මේක අවබෝධ වෙලා නම් කාටද පුදුමින් ගහමරා ගන්න පුළුවන්? කාටද ඉංග්‍රීසි සාකරන්න පුළුවන්? කාටද නින්දා පහත කරන්න පුළුවන්? මොකට කරන්නද? දැන් අද දැන් මේ විවේකයෙන් පස්සේ ටිකේදී ඔබට ඒක තේරෙයි. විවේකයෙන් පස්සේ ටිකේ මේක ලෙහෙනවා. දැන් මේ කිව්වේ පිටින් දුක ගොඩනගෙන හැටි. ඊට පස්සේ දුක නිරුද්ධ කරන හැටි කතා කරගෙන යනවා. එක දවසක මේක කරන එක හොඳ නෑ තමයි. ඇයි? මේක වැඩි යොලුවට. නමුත් වැඩි තියෙන පිටින් ඔක දවස් 3කට කළොත් එහෙම. පළවෙනි දවසේ කළා. ඊට පස්සේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ කරපු ටික ආයි කළා තමයි කරන්න වෙන්නේ. ඇයි? පළවෙනි දවසේ කරපු ටික අමතක වෙනවා. එතකොට පළවෙනි දවසේ කරපු ටික දෙවෙනි දවසේ ආයි කරනකොට තුන්වෙනි දවසේ තමයි කරන්න වෙන්නේ දෙවෙනි දවසේ කරන්න හදන ටික. ඉතින් දෙවෙනි දවසේ ටික ආයි අමතක වුණාම තුන්වෙනි දවසෙත් පළවෙනි දවසේ ටිකම තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේක විතරයි හැමදාම කරන්න වෙන්නේ. ඒක නිසා එකම දවසේ කරලා දානවා. කළාට පස්සේ මේක රෙකෝඩින් එක තියෙනවා. ඉතින් නිවිහනේ ඉල්ල අහලා බලන්න. සහ ඉස්සරහට අපේ හාමුදුරන් වහන්සේලා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේවා කොටසින් කොටස දෙසයි. මූලිකව දෙහුවට පස්සේ බිගෙන ඊට පස්සේ ස්වාමින් වහන්සේ ලෝක විභංග කර කර ඕකේ තව කෑලි කෑලි වලට කඩ කඩ ඔබත් එක්ක පොඩි පොඩි දේවල් කතා කරයි. එතකොට ඔබට මේ පිළිබඳ ඥානෙ එකපාර ඥානෙ එනවා කියලා හිතන්නත් එපා. අවබෝධ වුණා නම් හොඳයි. හරි. එහෙනම් දැන් මුලින් ඉඳලා යම් බලන්න. දැන් ඔබ දන්නව එහෙනම් අවිද්‍යාව අගින්දලෙම ටක් ගන්න. කියනවා අවිද්‍යාවට ඕන එක තමයි හදන්නේ. එහෙනම් අවිද්‍යාවේ බාස් කවුද? කොහොමද ගන්න කියන්නේ? මනෝ සංචේතන. මනෝ සංචේතන අවිසංඛාර හරහා හදනවා මොනවද? මොනවද හදන්නේ? විඥාන. මේ විඥාන හැදුවේ කාගේ උමනාවටද දැන්? අවිද්‍යාවේ උමනාවට. මේ විඥානෙට දැන් මේ අවිද්‍යාව ඒ ආස්වාදයි සපයි සාරයි කියන එක හැරෙන්න වෙන එකට බහින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ විඥානෙට අර ආස්වාද සප සාර නාම බහැලා ඒක රූපණය කරවලා ඊට පස්සේ මක් කරනවද? ඔන්න නාම රූප தත්ත්වයට පත් වුණා. එහෙනම් නාම රූප කාගේද? නාම රූප කාගේද? අවිද්‍යාවේ තියෙන එක තමයි යාවේ. මං අහන්නේ නාම රූප කාගේද? මොන කාගේද? හමන්ගේද? නිමල්ගේද? අනනිල්ගේද? කාගේද? එහෙම කියන්න බෑ. මොන ප්‍රත්‍යෙන්ද ආවේ? මොන ප්‍රත්‍යෙන්ද ආවේ? විඥාන ප්‍රත්‍යෙන් නාම රූප ආවා. විඥාන හැදෙන්නේ නැතුව නාම රූප හදන්න බෑ. ගේ හදන්න නැතුව ගෙදර පදිංචි කරවන්න බෑනේ කාව. එහෙනම් විඥානේ හැදුනට පස්සේ ඒකට නාම රූපේ බැස්සා. නාමයේ බහැලා රූපණේ වුණා. නාමයේ බහැලා රූපණේ වෙච්ච ගමන් පින්විතනි දැන් මක් කරන්න වෙනවද? දැන් ආයතන කරගන්න වෙනවා. මොකද ඉන්ද්‍රියන්ට මේක කරන්න බෑ. එහෙනම් මේ නාම රූප ප්‍රත්‍යෙන් අර ඉන්ද්‍රියෝ මොන බවට පත් වෙනවද? ආයතන බවට පත් වෙනවා. ඉන්ද්‍රියෝ ආයතන බවට පත් වෙනකොට පින්විතනි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අර කියන ඒවා ලබා ගැනීම උදෙසා සංඝ තුනක් ගත්තන්න ඕන වෙලා තියෙනවා. එහෙනම් ඇහැ කියන සංගය හදාගත්තා. ඒක චක්කායතනේ. රූප කියන සංගය ගත්තා. ඒක රූපායතනේ. රූපේද සංඝ, රූපායතනේද සංඝ? මොකද්ද සංඝ? ඇහැද සංඝ, චක්කායතනේද සංඝ? චක්කායතනේ සංඝ. ආයතන උනේ පින්වතුනි මේක උලා කන්න ඕනේ නිසා. ඒ කියන්නේ කෙලෙස් ග්‍රහණය තමයි මේක මක් කරගත්තේද? ආයතන කරගත්තේ. එහෙනම් ඇහැ රූපය චක්කු විඥානය වලදී හදලා තිනවා මේ තුන් දෙනාව එකට ගැස්ටුවා. තින්නම් සංගති පස්සෝ කියන ඔන්න සම්පස්සේ හදුවා. එහෙනම් සලායතන ප්‍රත්‍යයෙන් සම්පස්ස වුණා. සම්පස්ස ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ ඊළඟට? ওই තුන් දෙනා ගැටිච්ච ගමන් පින්විතනේ විඥානයේ තිබ්බ බැහැලා තිබ්බේ නාම රූප වශයෙන් එකක්. දැන් ආවේ ඒකම. එහෙනම් සැප වේදනා වෙනස් එකක් නා. දුක් වේදනා තාම ආවේ නැත්තම් උපේක්ෂා වේදනා. ඔය මොන වේදනාව ආවත් සැප වේදනාව සැප වේදනාවක් උනේ කවුරු හැදෙන්න යන හින්දාද? කැමති කෙනා හැදෙන්න යන හින්දා. අර වෙනස් එක දුක් වේදනාවක් උනේ කැමති කෙනා හැදෙන්න යන නිසා. බලාපොරොත්තුෙන් තාම පෙලිපෙලි ඉන්නේ කැමති කෙනා හැදෙන්න යන නිසා. එහෙනම් සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් ඔය තුනටම මස් වීමද සිද්ධ වෙන්නේ? තණ්හා වෙනවා. ඒ තැනට හා වුණා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වුණා. උපාදාන ප්‍රත්‍යයෙන් භව වුණා. භව ප්‍රත්‍යයෙන් ජාති වුණා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වුණා. ජාතිය ජරා මරණයට ගියා. අන්න ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක හටගත්තා. වැටහුණාද? දැන් පටපට ගාලා මට කියන්න. ජරා මරණ දුක කාගේද? ජාතිය කාගේද? භවය කාගේද? උපාදාන කාගේද? තණ්හා කාගේද? වේදනා කාගේද? සම්පස්ස කාගේද? සලායතන කාගේද? නාම රූප කාගේද? විඥාන කාගේද? ඊළඟට අවිසංකාර කාගේද? දැන් එකක්වත් කාගේද 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 කියලා අහන්න පුළුවන්ද? බෑ. සිඳින ඔය තියෙන්නේ උදා වෙලා වැය වෙලා යන විදිය. එහෙනම් මෙතනත් උදා වෙලා වැය වෙලා ගියා. තව එකක් උදා වෙලා වැය වෙලා ගියා. තව එකක් උදා වෙලා වැය වෙලා ගියා. මේ කාගේකද උදා වෙලා වැය වෙලා ගියේ? මේ කාගේකද උදා වෙලා වැය වෙලා ගියේ? මේ කාගේකද උදා වෙලා වැය වෙලා ගියේ? එහෙනම් කාගේකද උදා වෙලා වැය වෙලා ගිය කියලා කතා කරන්න බෑ පින්. එහෙනම් මෙතන සත්පුද්ගල සත්‍යයක් කතා කරන්න බෑ. නිරන්තරයෙන් උදා වෙලා වැය වෙලා යන සංසිද්ධියක් විතරමයි පින් විතරේ තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න 44ම කතා කරමු එකපාර. කතා කළ විවේක ගමු. තේනවිලා නේද? තේනවිලා නේද? එහෙනම් හරි. තේනම් කොහමද තියෙනව නේද? ඈ? උණුවේ. ඇත්තද? තේනම් උණුවෙන් ඕනේ අත උසන්. ආයි අරිහතුන් වහන්සේලා බිහි වුණානේ. ඕක තමයි කරන්න වෙන්නේ. මං කියවනේ ඔබගේ තත්ත්වෙන් ඉන්න පිළිගන්න. නෙත්තරයි. ඕනම් පව් කරන අය අත උසන්න ගියොත් අත උසන්න නැතු ඉන්න. ඒක පහත් වැඩක් ඉඳා. හා. තේ උණුවෙන් ඕනේ අත උසන්න. හරි. ඇත්ත කතා කරන්න. එහෙම වෙනවා. එහෙනම් ඉතින් අරිහත් උනත් මක් වෙන වෙනවද? උණුවෙන් බොන්න වෙනවා. මොකද ශාරීරික අවශ්‍යතාවයන් නිසා. හරි. එහෙනම් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. පව් කරන අය තොස්සන්න. ඩංගල දාගෙන අත පල්ලෙය. ඒකෝ දාන අත පල්ලෙය දාපගෙන තමයි පව් කරලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් අත උස්සන්න පිළි තේ නිවිලා බොන්න කැමතියි. එහෙමත් පිරිසක් ඉන්නවා. හරි එහෙනම් දැන් බලන්න මේ මෙතන දැන් තේක නිවෙනවද නිවිලා තියෙනවද තේක ඇල් වෙලා තියෙන නැත්නම් රස්නෙද තියෙනවද කියන එක විපාකෙට වෙන එකද නැද්ද මොකද මෙතන ඔබට සම්බන්ධයක් නැහැ ඒක දැන් විපාකයක් එතනේ තියෙන්නේ නමුත් දැන් ඔබ මොකද කරන්නේ මේ තේක ගාවට ගිහිල්ලා ඔබ හදනවා තේ බොන හිත හදන්නේ කවුද අවිද්‍යාව තමයි හදන්නේ අවිද්‍යාවෙන් හදන්නේ දැන් උණු එකද ඇල් එකද උණු අයට උණු එක ඇල් අයට ඇල් එක එතකොට ඔබ ඇවිල්ලා ඔක බොනකොට උණු කෙනාට උණුයි නම් සැප වේදනාවෙන් අන්තිමට කවද හැදෙන්නේ ජාතිය මොන ජාතියද අවිද්‍යාව බලාපොරොත්තු වෙච්ච ජාතිය උණු ඕනේ අයට ඇල් වෙලා නම් ගැටෙන්නේ ඇයි උණු ඕනේ જાතිය හදන්න ඕන නිසා එහෙනම් උණු ඕනේ જાතියෙත් හැදෙනවා ඒක ජරාමන්ත යනකොට ඒ දුකයි මොකද කැමති જાතියමයි ඔය හැදිලා තියෙන්නේ එතනට යනක මොකක් බලාපොරොත්තු වෙවි දෙන්නේ උණු බලාපොරොත්තු වෙවි යන්නේ එහෙනම් උණු බලාපොරොත්තු වෙවි හැදෙන්නේ කවද උණු જાතියමයි උණු ඕනේ જાතිය ජරාමන්ත යනකොට ආයේ දුකයි එහෙනම් මෙතන ඉඳලා තේක බොන්න යනකොට පින්සෙන් ඔබට උණු තේ ඕනෑ જાතිය නම් ඔය හදන්න හද යන්නේ. ඒ හැම එකක්ම ජරා මරණයටපත් වෙද්දී ඒ කාන්තේම පින්සෙන් මක්කේනවද? දුකම තමයි. එහෙනම් සැපද දුක්ද උපේක්ෂාද කියන එක අදාළ නැහැ. කොහොම කළත් දුකම තමයි. මොකද ඔබට ඕනෑ නිසා. ඕනේ කමතිකලේ අවිද්‍යාවෙන් අවිද්‍යාව ඇති කරා නම් තණ්හාවයකට පූට්ටු වෙනවා ඊට පස්සේ ඔබ ওই ජීවිතේ විනාශයි ඇල් ඕනේ නැහැ මොකද වෙන්නේ ඕක යන්නේ පැත්ත ඇල් ඕනේනේ යනකන් ටික ඇල් ඕනේ ಜಾති හදන ඇල් ඕනේ ಜಾති හදන ඇල් ඕනේ ಜಾති තාම ආවේ නැහැ ඊට පස්සේ එතනට ගියාම ඇල් ඕනේ ඇල් ಜಾති හදන සැප ಜಾතිය ජරාමන්නේ ගියා. ඇල් ඕනේ උණුයි. ගැටුණා. ගැටුනේ ඇයි? උණු හින්දාද ඇල් ඕනේ නිසාද? පන් මෙදනේ විපාකේ එකමයි නේද? දැන් තේක නිවිලා. උණු ඕනේ. ඇල් වෙලා. දැන් මකිනාද? ගැටෙනවා. ඇයි ගැටෙන්නේ? උණු ඕනෑ නිසා එහෙනම් හැදෙන જાතිය මොකද්ද උණු ඕනෑ જાතිය වැඩුණාද අනිත් එක උණුයි උණු ඕනෑ જાතිය උණු ඕනෑ උණුයි එහෙනම් සැපයි ඒත් මොන જાතියෙමද හැදෙන්නේ උණු જાතිය එහෙනම් උණු ඕනෑ જાතියමයි පිංගුතනි සැපේ හැදෙන්නේ දුකේ හැදෙන්නේ උපේක්ෂාවේ හැදෙන්නේ. ඉතින් උණු ඕනේ જાතිය තමයි හදන්න ඕනේ වෙලා තිබ්බේ. ඒ જાතිය තමයි හැදෙන්නේ. එහෙනම් ඒ જાතිය ජරා මරණයට යනකොට අනිවාර්යෙන්ම දුකයි. ඔබට දැන් අත්විඳින්න පුළුවන් ඒක. දැන් මම ඔබට අභියෝගයක් දෙනවා පුළුවන් නම් කරන්න. පුළුවන් නම්. උණු ඕනෙත් නැති, ඇල් ඕනෙත් නැති, මොනවා තිබ්බත් කමන් නැති මානසික මට්ටමෙන් ඔබ බීලා බලන්න පුළුවන් ද කියලා බලන්න. එහෙම නැත්නම් සීනි. ඔය දෙයකට සීනි දාලා ඇති. සමහරට සීනි නැතුව ඇති. සීනි ඕනේ අයට සීනි තිබුණොත් මොකද සැපහරහා සීනි ඕනේ જાතිය හැදෙනවා. සීනි ඕනේ අයට සීනි තිබුණ නැත්නම් දුක් වේදනා හරහා ඒත් සීනි ඕනේ જાතිය හැදෙනවා. වැටුණාද? එහෙනම් අන්තිමට සීනි ඕනේ කෙනාට හැදෙන්නේ මොන જાතියෙමද? සීනි ඕනේ જાතියෙමයි. ඒකයි පින්විතනි ඒක ජරා මරණයට යනකොට දුක. පැහැදිලිද? එහෙනම් දුකින් නිදහස් වීම ගැන අපි කතා කරමු මේකෙන් පස්සේ. එහෙනම් 44 කියන ටක් ගාලා. ජරා මරණ දුක දකි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දකි, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි, ජාති ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. ජාති දුක දකි, භව ප්‍රත්‍යයෙන් ජාති වෙන බව දකි, භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දකි, ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකි. භව දුක දකි, උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙන බව දකි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙන බව දකි, භව නිරෝධ ගාමිනී පටිපදාව දකි. උපාදාන දුක දකි, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙන බව දකි, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙන බව දකි, උපාදාන නිරෝධ ගාමිනී පටිපදාව දකි. තණ්හා දුක දකි, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙන බව දකි, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙන බව දකි, තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව දකි. වේදනා දුක දකි, සම්පස්සෙන් වේදනා වෙන බව දකි, සම්පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධ වෙන බව දකි, වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දකි. සම්පස්ස දුක දකි, සලායතන ප්‍රත්‍යයෙන් සම්පස්ස වෙන බව දකි, සලායතන නිරෝධයෙන් සම්පස්ස නිරෝධ වෙන බව දකි, සම්පස්ස නිරෝධ ගාමිනී පටිපදාව දකි. සලායතන දුක දකි, නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙන බව දකි, නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධ වෙන බව දකි, සලායතන නිරෝධ ගාමිනී. නාම රූප දුක දකි, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙන බව දකි, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වෙන බව දකි, නාම රූප නිරෝධ ගාමිනී පටිපදාව දකි. විඥාන දුක දකි, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙන බව දකි, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙන බව දකි, විඥාන නිරෝධ ගාමිනී පටිපදාව දකි. සංඛාර දුක දකි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙන බව දකි, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන බව දකි, සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඕන් ඔය ආකාරයට 44 ආකාර පටිච්ච සමුප්පාද ඥාන දර්ශනය දැකගත්තා නම් යම් කිසි කෙනෙක් වෙනතුනේ ආන්නේ කෙනා දහසක් නයින් පතිමන්ඩිතු සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් ගිලම්පස් එකක් අරගෙන මොකද දැන් ඔය ටික ඔක්කොම දැනගත්තා අවශ්‍ය මේක දැනගත්තේ නැහැ. මොකද්ද? මොකද්ද? නිරෝධ ගාමිනී පටිපදාව කියලා. අපි අවිද්‍යාවට එනකන් හිර කරලා තියෙනවා දැන් මේක. එහෙනම් අවිද්‍යාව නිසායි මේ ඔක්කොම කියලා දැන් මේ වෙනකොට අපි ඇවිදilla තියෙනවා. සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව හොයාගත්තා නම් දැන් හරි. ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධ කරන විදිය. කතා කරලා බලමු. හොඳයි. එහෙනම් කෙටි මුණ යන වදනා කරලා අපි ඊළඟ පස්සේ ගමු. පුළුවන් තරම් ඉක්මනට ඊළඟ පස්සේ කරගෙන ඊළඟ කොටසට ලෑස්ති වෙන්න. මොකද අද මේක ඉවරයක් කළා දාමු. මෙතන එන අය ආය කවදාකවත් මේ පස් පා ගන්න තිය ඉඳේ. අද අලුතෙන්ම කවුරු හරි මාවන ඒ අයට පරිනිම්මිත වසවර්තියේ ඉන්න දෙයියන්ගෙම බෙහෙත. හොඳයි දෙන්න දෙනේම නම් උදේ ඉඳලා මේ මොහොත දක්වා දාම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සියලු දෙනාටම සිරුවන් සරණයි.